වගේ දෙයක් ඇසුරේ මේක පැහැදිලි කරනකොට කොහොමද වෙන්නේ? ආහාරයක් දැකීම අතෙන් අරගෙන ශරීරයට ඇතුල් කරගන්නේ මේ දේවල් හරහා ඒක පැහැදිලි කරගන්නකොට කොහොමද ඒක පොඩ්ඩක් තේරුම් කරන්න පුළුවන්?
රූපයක් දැකලා නැහැ, රූපයක් දැකලා නැහැ කිව්වහම මම කියනවා නම් මේ කන බොන දේවල් නම් මේ වටපිටාව තියෙන්නේ නේද? මොනවාද මේ රූප නෙවෙයි දේවල් දරවල
හැමදේම රූප කලා
ඔව රූප නෙවෙයි රූප ඒ රූප අත්දැකලා තියෙනවා නෑ
මම දැකලා තියෙනවා
විතර තියෙනවා කියලා දන්නේ නැහැ මට පිටරේ එකක් තියෙනවා කියලා දන්නේ නැහැ දැන් ඔකට මේක ලෝකෙ කියලා නේද මේ දැන් මේ ශාලාවද ලෝකෙ මේක ඉන්න කට්ටිය ඒ ලෝකෙට ආවිත් නේද කවදී යන පැදුරු වෙන පුළුවන් අරවා මේවා ෆෑන් මේ ගුරු අරවා මේවා සේකම රූප නේද රූප ඔවා ලෝකෙද ලෝකෙට හරින්නේ ඔල අපිට තියෙන ලෝකේ ඔක තමයි නේද ඒ ලෝකෙ ඇතුලේ අපි ඉන්නවා නේද අපේ ශරීර රූපෙත් ලෝකයක් කියලා වෙන දෙයක් අපාරයි කියනවා එනවා අපි හිතන ලෝකයේ ඇතුලේ එකක් තියෙනවා නේ වෙනම ලෝකයක් නෙමෙයි ඒක ලෝකේ කොටසක් කියලා නේද අපි හිතන්නේ මම මතක තියාගෙන ඉන්නවා එකක් ලෝකයක් නෑ නම් මෙතන ලෝක කීයක් තියෙනවද මේ සතරාවෙත් මරදක් පාඩනේ කියලා හරියන්නේ නැහැ. දකින්. තමන්ගේ දැන් ලෝකේ නැත්නම් රූපේ. රූප ගොඩකට තමයි අපි ලෝකෙ කියන්නේ නේද? කොහෙද ඒක තියෙන්නේ?
මනසේ මනසේ.
මේ ශාලාව ෆෑන් නුදු අනිකින් අය ඇදුරු රෝමේවා ඔබේ අරයි දෙකක් ගන්නවා නේ පෙරකාරී කියන වේරයක් තියෙනවා කොහෙද ඔවා
තියෙන්නේ
හිතේ කියලාද සාමාන්‍ය හිතනේ ඉස්සෙල්ලා අහනකොට කිව්වේ නම් එහෙමයි රෝමේවා මේ ගස් ගල් ගෙවල් දොරවල් රෝමේවා
මේ තැන්වල දිනනවා තුන්දට ඒවා ඊටත් තියෙනවා
ඒ ටයිම් වලක් තියෙනවා හිතෙන් දැන් අපිට තියෙන්නේ බාහිර ලෝකයක් නේ එළියේ රෝමේම තියෙනවා නෝක නැද අපිට තියෙන ඇත්ත අපි පිළිගන්නේ බාහිරේ රෝමේම තියෙනවා ඒ අතර මේ ශරීර තියෙනකොට ඒවයි සත්වය ජීවී ඉන්නවා කියලා අපි කියනවා නේද කවුරු හරි ඉන්නවා පණ තියෙන දේවල් තියෙනවා පණ නැති දේවල් තියෙනවා ඔය ඔක්කොම ලෝකෙට අයිති අපි දන්න ලෝකෙට අයිති නේද නැත්තම් රූප වලට අයිති දැන් බලන්න ඕන ඒ ඒවා එකේ තියෙනවා කියලා හිතන බාහිරව තියෙනවා කියලා හිතන දේ අපි දැනගත්තේ කොහොමද ආයතන වල අපේ
ඇසෙන්
ඇහෙන් දැකලා කනෙන් අහලා නාසයෙන් ගඳ සුවඳ ආග්‍රහණය කරලා දිවෙන් රස බලලා කන් කයින් ස්පර්ශ කරලා නේද ඕවයි තමයි මේවා දැනගෙන තියෙන්නේ ඕවා තියෙනවා ඕවා එකකටවත් අහු වුණ නැත්නම් අපේ ලෝකේ ඒවා තියෙනවා උදාහරණයක් ගත්තොත් මම අර කියන්නේ දැන් මෙතන දෙවි කෙනෙක් ඉන්නවා. දැන් මුදාම සුදරම බලනවා කෝපිය. ඇයි තමන්ගේ ලෝකෙට තියෙනවද මෙතන ඉන්න දෙයක් නැහැ. මෙතන පොල්මණක් හරි පෙරේතෙක් හරි ගවුරු හරි කියන. එයාව තියෙනවද තමන්ගේ ලෝකෙට? නැහැ. ඇයි? තියෙන්නේ ආයතන වලට හමුලා නැහැ. ඇස්ස කන නාසය දිව ශරීරයේ තියෙන ඒවාට හමුලා නැහැ. එතකොට අපේ ලෝකේ තියෙන්නේ මේවට අහුුණ ටික විතරයි නේද තියෙනවා කියලා හිතන් ඉන්නේ. ඒවට ගෝචර නැත්තම් ඒවා තියෙනවායි කියලා එහෙම අපි දන්නේ නැහැ. පරිදි කිව්වොත් අපේ විඥානික ඒවා අහුවෙන්නේ නැහැ, අහුවෙලා නැහැ. මේ විඥානික අහුුණ දේවල් තමයි ලෝකය කියලා දැනගෙන තියෙන්නේ, පිළියගන්න විශ්වාස කරන මේ දැනෙන්නේ අර පොල් ගහක් ඇඟිලි ගහක් නැත්නම් කොස් ගහක් කරනවා තියෙන අර බස් එකක් ගියානේ ෆෝන් එකක් ගන්නවා නේ දැන් බස් එක කොහෙද තියෙන්නේ ඉතින් එහෙනම් ඒක නගලා යන්න ගෙදර යනවා අර පාරේ බස් එකක් යනවා ඕකනේ දැනගත්තේ විඥානේ දැනගත්තේ අර පාරේ බස් එකක් යනවා නේද? තව ටිකක් ගන්න අය ඒ බස් එක ගැන තව විස්තර කියයි ඔය 100000ක් ඕක යනවා මේ අත්තරාගාරේ ඉඳේ කොටට හරි ඔක්ක නැහැ මසෙන් ඇදේ තියනවා මේ තේරම ගන්න ගන්න අය එච්චර දන්නේ නැති අය බස් එකක් කියලා විතරයි ගන්න. එහෙමත් දන්නේ නැති අය මොකද්ද වාහනයක් කියලා විතරයි ගන්න නේද? එක එක මට්ටමේ දැනගන්න විඥානේ දැනගන්න. මේ දැනගත්තේ මොනවා ගැනද? බාහිරව තියෙන මොනවා ගැනද? ලෝකය නැත්නම් රූප. ওই ටිකට නේද ලෝකය කියන්නේ. ඔන්න අපට තියෙන ලෝකය. එතකොට අපේ ලෝකෙ කොහෙද තියෙන්නේ? එළියේ බාහිරයි. නේද? ඉහිල්ලා ඒ බස් එකට නගින්න බැරි, ඒ බස් එක අල්ලන්න බැරි. පුළුවන් නම් ඒක කොහෙද තියෙන්නේ? එළියේ, බාහිරේ, ලෝකේ. නේද? හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලෝකයේ තියෙන තමන් තුල. ලෝකයේ තියෙන තමන් තුල. අපි හිතනවා ලෝකයේ තියෙන්නේ
බාහිරේ කියලා.
බාහිරේ. බස් එක අල්ලල බලන්න පුළුවන් නම් ඒක තියෙන කිතේද? ආයතනට හොගෙන හිටා තමයි ගන්නෙ. සද්දේ ඇහෙන ඉඳන් ගන්නේ දැනගත්තා. ඈ? ආයතේ දේට ගන්නවා කියලා දැනගත්තේ අපේ ආයතනවලට අහුුණා විඥානය දැනගත්තා නේද? නැත්නම් දන්නේ නැහැ විඥාන කවුරු නැත්නම් මම කන ඇහෙන්නේ නැති කෙනෙක් කියලා නම් ඕවා එකක්වත් දන්නේ නැහැ නේද? කන එච්චර ඇහෙන්නේ නැත්නම් ඒ කියන්නේ එයාට ඒ වගේ ලෝකේ නැහැ. ඇහැට ඉන්නේ නැති කෙනෙක් කියලා නම්
ඒ පස්තර ලෝකේ දන්නේ
නැහැ. එයාට මේ අපි දැන් දැනගන්න ලෝකේ නැහැ. ඒව දැනගන්න විඥානේ පහළ වෙන්නේ නැහැ. දැන් ඇහැ පේන්නේ නැති කෙනාට මේ වර්ණ සංඥා ටික පහළ වෙන්නේ නැහැ. මොන පාටද කියලා ඇහුවොත් දැක් පේන්නේ නැති කෙනෙකුට වෙන මොකක් හරි දීලා මේක මොන පාටද ඇහුවොත් පුළුවන් ඒක කියන්නේ. දැන් කන් ඇහෙන්නේ නැති කෙනෙක් ළඟ හොඳට මොකක් හරි කියලා එයා දැනගන්නේ නැහැ. ගඳ සුවඳ දැනෙන්නේ නැති කෙනෙක් ළඟ හොඳ කරෝල බදින සුවඳක් කියනවා. එයාගේ වෙනසක් වෙයිද?
නෑ
නෑ. ඒක තමයි කටට කියලා ඉන්නවා. නහය වහගෙන හරි නැත්නම් ඒක කොබලලා හරි.
එළදෙවි කියලා.
නේද?
ඔව්. එයාට
දැන් ලෝකේ හටගන්නේ කාටද? ආයතන වැඩ කරන කෙනාටද නැති කෙනාටද? ආයතන වැඩ කරන කෙනා. ඒ විඥාන වලට අහු වෙනවා. අහු වෙන තරමට තමයි ලෝකේ හැදෙන්නේ. ලෝකේ කියන්නේ තියනවා කියලා දැනගන්න. අපිට තවත් DVD කොපි කරලා ගෙන තියෙනවා සිද්ධ වෙන මේ. එතකොට ලෝකය කියන්නේ දැනගත්තු දේවල්. දන්නේ නැති දේවල් ලෝකෙට අයිති නැහැ. මෙතන දෙවි කෙනෙක් ඉන්නවා කියන එක ලෝකෙට අයිති නැහැ නේද? නිකන් සැකතරනවා කියපු නේද? ඉන්නවද දන්නේ නැහැ. ඒ ලෝකෙට අයිති නෑ. දැන් අපට ඇහැට පේන පරාසයක් තියෙනවා නේද? ඔයගොල්ලෝ හැමෝම දන්නවා මේ ඇහැට තියෙන්නේ ආලෝක කියන වර්ණ. පේන වර්ණ ටිකක් තියෙනවා. ඒ වර්ණ හතයි කියලා කියන්නේ. ප්‍රධාන වශයෙන් ඒ සීමාවේ තියෙන වර්ණ ටික තමයි ඇහැට තියෙන්නේ. ඔය ටිකක් ඉන්දියාව දන්නාය ඒකේ තියෙනවා අර frequency එකක් සංඛ්‍යාවක් කියලා නැයි ඒ range එකක් තියෙනවා. ඒ පරාසය විතරයි ඇහැට පේන්නේ දෘශ්‍ය වර්ණාවලිය. එතනින් ඊට අඩු ඒවා පේන්නේ නැහැ, ඊට වැඩි ඒවා පේන්නේ නැහැ. උදාහරණයක් ගත්තොත් දැන් මේ හරියේ තියෙනවා මේ රේඩියෝ තරංග. පේනවද? නැත්නම් ඇහෙනවද? නැහැ. ඒවා අපට අහුවෙන්නේ නැහැ. ඒ අහු කරගන්න නම් උපකරණයක් ඕන. TV එකක් හරි මොකක් හරි මෙතන තියලා දැම්මත් ඔන්න වැඩ. මොනින්ද වැඩ කරන්නේ? අරම ටික දැන් අපේ මේකට අහු වුණාට සමහර ඊට වඩා සංවේදීවට ඒව අහු වෙනවා. නේද? ඒකට දැන් ඕවා අපට තේින්නේ නැහැ. අපේ ඇහි පරාසයට අහු වෙන්නේ නැහැ. මොනවද තියෙනවා කියලා අහලවත් නැත්නම් අපේ ලෝකෙට ඒක නැහැ. එතකොට ඇහැට තියෙන දෘශ්‍ය පරාසයක් තියෙනවා. කනට තියෙන ඒ ශ්‍රව්‍ය ඇහෙන පරාසයක් තියෙනවා. ඒකෙන් එළියේම අපට ඇහෙන්නේ නැහැ. ඒක අඩු ඒව ශබ්ද දන්නේ නැහැ. ඒක වැඩි ශබ්ද දන්නේ නැහැ. ඔයගෙ තමයි කියලා හිතන්න අනිත් ආයතන. සමහර අපට දැනෙන ගඳ සුවඳ ප්‍රමාණයක් තියෙනවා. සමහර සත්තුන්ට ඊට වඩා ඒක දැනෙනවා. අමාරු වුණත් ඒක වඩා අඩු වෙනවා. ඒගොල්ලන්ගේ පරාස. දැන් තේනවා නේද? ඔය ආයතන හයම ඔයවල. එකකින් හිතා ගන්න නැහැ මේ වගේ නම් කනත් ඔය වගේ, නාසයත් ඔය වගේ, දිවත් ඔය වගේ, කයත් ඔය වගේ වයි තියෙනවා යම් කිසි ඒවට ගෝචර වෙන මට්ටම්. ඒවට අහු වෙන ප්‍රමාණයක් තියෙනවා. අහු නොවන ඒවා ඒවට අහු වෙන්නේ. එතකොට ඒ ප්‍රමාණය අල්ලගන්න තමයි මේ ආයතනේ හැදිලා තියෙන්නේ. මේ ඇහැ හැදිලා තියෙන්නේ මේ දෘශ්‍ය ආලෝක කිරණ ගන්න. වෙන සත්වයේගේ ඇහැ දැන් අපේ පරාසෙන්නේ. එයාට සමහර විට අපිට නොකෙනේම පේන්න පුළුවන්. අපිට ඇහෙන්නේ නැති සත්ත් ඇහෙන්න පුළුවන්. බල්ලෙක් කියනවා අපිට ඇහෙන්නේ නැති සත්ත් ඌට ඇහෙන. දැන් ඌ ශබ්ද වලින් දැනගන්න ලෝකේ අපි දැනගන්නේ නැහැ. අර අපට ගෝචර නැති ශබ්ද දෙකෙන් මතු වෙන ලෝකේ අපට නැහැ. ඒක
ඌසිත අපිට පේන්නේ නැති අපි.
දැන් එතකොට ඒ අපේ මිනිස්යාගේ ආයතන ටිකෙන් හැදිලා තියෙන ලෝකයක් වෙනම තියෙනවා. වෙන අපි බල්ලෙක් කියලා ගත්තොත් ඌට හැදිලා තියෙන්නේ වෙන ලෝකයක්. මාළුවෙක් ගත්තොත් ඌට තියෙන්නේ වෙන ලෝකයක්. දෙවි කෙනෙක් ගත්තොත් එයාට තියෙන්නේ වෙන දිව්‍ය හැට. සමහරකට මේ දික්ටි විනිවිද දකින්න. අපිට එහෙම බෑ නේ. මේ දෙවියන්ට මේවා නිකන් වීදුරු වගේ ඇති නේ. එහා පැත්තට එන්නේ විනිවිද දකින්නේ හැකියාව. කූඹියෙක් ගත්තොත් එයාගේ ලෝකේ වෙනස්. නේද? ඇයි ඒ වෙනස් වෙලා තියෙන්නේ? ආයතනවල හැකියාව. බලන්න. මොන වගේ රූපද ඒවයින් අරන් දෙන්න පුළුවන්? මොන වගේ ඒවද ඒකට ගෝචර වෙන්නේ? පරාසය. නේද? ඒ ඒ පරාසාංගම තමයි මේ ආයතන වැඩේ. ඒවා හරියට දැන් අපි කඩේට ගිය කැමරාවක් ගන්න එහෙම තියෙන එක එක ජාති කියලා නේ. හ්ම්. එක එක ගණන් වලට එක එක ගාන වැඩි වෙන ඒවයි වැඩ වැඩි කරන්න පුළුවන් නේද? හ්ම්. සමහර ඒවා ඇහැට තියෙනේ හොඳට පැහැදිලි කරලා තියෙනවා. හ්ම්. සමහර ඒවා මේ අපිට ඇහැට පේන්නේ නැති ඒවා විශාල කරලා ඒවා රන් දෙනවා. නේද? එක එක ජාති ඒවා තියෙනවා නේද? දැන් ඕවා හොඳ නේවා ගන්න නම් මොනවද වැඩිපුර ඕන? සල්ලි. සල්ලි තියෙන හැටි තමයි ගන්න පුළුවන් නේද? ඔව්. ඉතින් අපිත් ඔය කඩේකට ගියා වගේ තමයි මැරෙන මොහොත. මැරෙන මොහොත කියන්නේ දැන් මේ තියෙන ආයතන ටික වැඩ කරන්නේ නැහැ. මේ ඇහැ වැඩ කරන්නේ නැහැ, කන වැඩ කරන්නේ නැහැ, නාසය වැඩ කරන්නේ නැහැ, දිව වැඩ කරන්නේ නැහැ, කය වැඩ කරන්නේ නැහැ. නේද? දැන් ඉතින් අතේ තියෙන පල්ලි ටිකේ හැටියට ඊළඟ තැනට ඇහැක් කනක් නාසයක් දිවක් ශරීරයක් තෝරගන්නවා. පල්ලි තමයි කියන්නේ. ඒ මොහොතේ අපේ තියෙන බල්ලි ටික තමයි මේ මොහොතේ ආරම්භ වෙන කර්මය. ඈ? දිව්‍ය මට්ටමේ ඇහැ කලනාසය හදා ගන්න නම් ඉතින් සල්ලි ගොඩක් ඕනේ. හොඳ කුසලයක් සිහිපත් වෙනවා. ඈ? ඉතකට පිරිසිදු වෙනවා. මනුෂ්‍ය මට්ටමේ අපි දැන් ගියාත්මේ නැරෙනකොට ඔන්න අපේ ටිකක් සල්ලි දිවිලා තියෙනවා. මේ જાති ඒවා ටිකක් අරගන්න. හෑ බැරි වෙලාවක් තරමයි මෛත්‍රී භාවනා කරනකොට ඒ වෛර නැත්තෙක් වෙනවා කියලා නේද? ඉතේ කවුරු හරි ගැන තියෙන තරහක් නම් මතක් උනේ මරණ මොහොතේ පල්ලි ටිකන හොරු වරන් ගියා වගේ තමයි ෆස්ට් එක බලනකොට
මොකුත් නැහැ.
මොකුත් නැහැ. බොහොම පොඩ්ඩයි තියෙන්නේ. ඒකට හරියන්න ගන්න පුළුවන්
මම ඉදර යනවා.
සතර පායි මට්ටමේ ඉලිගන් සතෙක් ගියහම හේත ලෝකේ කරයි. අසුරාදී ඉගරේ හරි මත්තේ ආයතන ටික තමයි එතකොට ගන්නන්නේ අකුසල තරහ හිතක් නම් ආරම්භ වෙලා තියෙනවා අකුසල දෙකක් මනුෂ්‍ය මට්ටමේ හැක් කරන්න ගන්න සල්ලි නැහැ එතකොට එතකොට තියෙන්නේ අර තිරිසන් මට්ටමේ නැත්නම් ප්‍රේත මට්ටමේ තේරුණානේ දැන් ආසාව තියෙනවා ඉතින් ඇහැක් ඕන කනක් ඕන නාසයක් ඕන ආසාව තියෙනවා ආසාව නැට ඉතින් අපේ තියෙන සල්ලි ප්‍රමාණයට තමයි ගන්න පුළුවන් කඩේට ගිහින් තියෙන වටිනම එක ගන්න බැහැ
නේද බඩුව
සල්ලි තියෙන එක
තමයි බඩුව
ගන්න එතකොට තමන් එක් ක්‍රැෂ් කරපු කිව්වට ඒක වචන එච්චර ගැලපෙන්නේ නැහැ ඒ ක්‍රෑෂ් කරපු සල්ලි බැංකු එකේ ඉමරනකොට ඒක අරන් යන්නේ නැහැ. ඒ ක්‍රෑෂ් කරපුවනේ. ඒ මොහොතේ කඩේට යන වෙලාවේ අපේ තියෙන සල්ලි වලට මේ ගන්නවා. නේද? ක්‍රෙඩිට් කාඩ් එකක් හරි ඒකේ තියෙන ලිමිට් එක අනුව තමයි ගන්න පුළුවන්. ඊට වඩා ගන්න බෑ. නේද? ඒ මොහොතේ තියෙන ටිකට තමයි හම්බ වෙන්නේ. හ්ම්? ප්‍රස් කරපු ඒවට නෙමෙයි. භාවිතා කළත් හරියන්නේ නැහැ. මේ මොහොතේ තියෙන එකට තමයි කඩේට යන මොහොතේ අපේ තියෙන සල්ලි වලට මේක ගන්න පුළුවන්. ගෙදර සල්ලි තිබුණා කියලා කඩේ බඩු ගන්න පුළුවන්.
ගෙනම් දෙන්න.
ප්‍රස් කරපු ටිකට ගන්න හම් වෙන්නේ නැහැ. ඒ ටික කියලා යන්නේ නැහැ. පුරුදු වෙච්ච විදියට මං හොඳ රස ආහාරමයි කන්න පුරුදු වෙලා තියෙන. කඩේට යනකොට සල්ලි නැහැ. කන්න හම්බුයි. ඒක දිහා බල බල ඉතින් කළු මාර මාර කියලා කියලා කියන්නේ නැහැ.
එතකොට ඔක්කොම රූපනේ අපිට හම්බෙන්නේ මේ වෙලාවට
රූප නෙමෙයි. රූප ලබා ගන්න ආයතන. මේ ටිකනේ මේ කතා කරන්නේ. රූප ගන්න ඇහැක් තියෙන එක.
ආයතන.
ඇහැ ලබා ගන්න මොන විදියෙ ඇහැද? මොන විදියේ කනක් දරන්නේ ශබ්ද ටික අහන්න. දැන් රූප බලන්න ආසාව තියෙන හින්දා නේද ඇහක් හොයන්නේ. ශබ්ද අහන්න ආසාව තියෙන හින්දා තමයි කනක් හොයන්නේ. නේද? උපකරණ ටික. හැබැයි උපකරණ ගන්න සල්ලි තියෙන විදියට තමයි උපකරණ ගන්න ඕනේ. ඈ? සල්ලි තමයි ඒ වෙලාවට ආරම්භ වෙන කාරණය. කොහොමද බලවත් කුසල කර්මයක් නම් ටිකක් වටිනේ වටිද ගන්න ඕනේ. ඈ? ප්‍රශ්නේ තියෙන්නේ අපි මේ මොහොතේ අර හොඳම දේ සිහි කරනවා කියලා කලින් plan කරගෙන හිටියට ඕක කරන්නේ නැහැ. මොකක් සිහිපත් වෙන්නේ කියන එක කලින් කියන්න බෑ. කලින් කියන්න පුළුවන් විදි ටිකක් තියෙනවා කරගන්න පුළුවන්. එකක් තමයි අදුගානේ තෝමාන වෙනවා තෝර. එතකොට බැරි වෙලාව අපාය පැත්තට යන තරම් අතේ සල්ලි නැති වෙන්නේ නැහැ. හරිද? සෝවාන් වුණා. ඒ ආර්ය මාර්ගයට වැටුණා. පායන තරම් සල්ලි නැති වෙන්නේ නැහැ. ඒ ලාට අඩු ගානේ තියෙනවා සුගතියට යන්න අවශ්‍ය ප්‍රමාණය සල්ලි ටික තියෙනවා. එක්ක මනුෂ්‍ය ලෝකේ නැත්නම් දිවි ලෝකේ නැත්නම් බ්‍රහ්ම ලෝකේ. හරි. එහෙම නොවුනොත් කරන්න දෙයක් නැහැ. නැත්නම් තව පොඩි චාන්ස් එකක් තියෙනවා ධානයක් එහෙම වඩා ගන්න තිබුණා නම් ඒ පුළුවන්. බ්‍රහ්ම ලෝක මට්ටමට ඒක මම හිතෙන් කරගෙන
යනවා
නෑ ලෝකෙට කියන තමයි ආයතන කියන්නේ ආයතන දැන් ඇයි මේවා ගන්න ඇයි ගෙහින් කඩේට ගෙහින් කැමරාවක් ගන්න
මම
ගන්නවද කැමරාව
හොඳ දෙයක් දැක ගන්න
මේක ආපාව තියෙනවා. ඒ කියන කරගෙන වැඩේ කරන්න ආපාව තියෙනවා නම් තමයි ඉඳන්නේ නේද? ඒකට අපි ඇහත් කයිති කරගන්නේ දැකීමේ ආසාව තියෙනවා. කනක් කයිති කරගන්නේ ඇසීමේ ආසාව තියෙනවා. නාසයක් කයිති කරගන්නේ ගඳ සුගඳ දැනීමේ ආසාව තියෙනවා. ඒකට මේ ආයතනයක් ලබා ගන්න ආසාවක් තියෙනවා නම් තමයි ඒක ලබා ගන්න. මොකම කියනකොට නම් හිතේ මට නම් එහෙනම් හරි ලේසි. හරිද? ඇහ ආස කරන්නේ නැහැ, කනට ආස කරන්නේ නැහැ, නාසයට ආස කරන්නේ නැහැ. නෑ සුත්ත දෙන්න නැතුව ඉන්න හරි ලේසි නේ. ලේසි තමයි අමාරු නෑ. හැබැයි කරන්න වැඩක් තියෙනවා. මොකද්ද? ආයතන වලට තියෙන ආසාව නැති කරගන්න. ඉතුරු ගැටුම නැති වුණත් උපදින්නේ නැහැ. හරි? එහෙනම් තමයි මේක කරන්න පුළුවන් දෙයක් කියන්නේ. මේ ආයතන නැවත උපදන්න තියෙන ආකාර පොඩ්ඩක්වත් තියෙන්න බෑ. ඉතුරු නැතුවම නිරුද්ධ වුණොත් ආයෙපදින්නේ. ඒකයි කියන්නේ තණ්හාව ෂේ කළොත් තණ්හස්සය නිවන්. මේ ආයතන හය ආයෙ උපදන්න තියෙන ආසාව පොඩ්ඩක්වත් නැතිකල් පොඩ්ඩක් හරි තිබුණාද ඈ ආයේ නූපදින මට්ටමටම මේක නැත්තම් ආයෙ උපදින්නේ නැහැ ඒක දැන් හිතේ ඔක අමාරු වැඩක්ද කරන්න බැරි වැඩක්ද කරන්න බැරි වෙන්නේ නම් බෑ නේද
කරන්න පුළුවන්
දැන් අපි හොයන්න ඕන ඇයි ඇයි කරන්න බැරි? ඈ දැන් තමන්ගේ ඊළඟ මොහොතේ ඇහැක් උපදින්න ආසාව තියනවද නැද්ද?
මෙතන ඉන්නේ නැහැ නේද?
ඊළඟ මොහොතේ සත්‍යයක් අහන්න ආසාව තියනවද නැද්ද? ඊළඟ මොහොතේ ගඳක් සුවඳක් දැනෙන ආසාව තියෙනවද නැද්ද? ඊළඟ මොහොතේ රසක් විඳින්න ආසාව තියෙනවද නැද්ද? ඊළඟ මොහොතේ ස්පර්ශයක් විඳින්න ආසාව තියෙනවද නැද්ද? ඔය ඔක්කොට වඩා මාරුයි තමයි හිතන්න කියන දේ. ඊළඟ මොහොතේ හිතක් හදන්න ආසාව තියෙනවද නැද්ද? තියෙනවා මතක තියාගන්න.
සසර යනවා දිගට.
ඔය ආසාව තියෙනවා නම් මේ මොහොතේ මැරුණොත් එහෙම
සසර යනවා දිගට.
උපදින්න නැතුව තියෙයි.
උපදිනවා.
නේද? උපදින්නට යනවා. දැන් හිතාගෙන ඉන්නේ යා දැන් තිබුණට කවන්නේ මම මැරෙන මොහොතේ ඕක නම් නැති
කරනවා. අර සල්ලි ටිකක් අතේ තියාගෙන
මම ජීවත් වෙන්න නැකන් ওই ටික ඕනේ. මැරෙන මොහොතේ මම ආසා කරන්නේ ඊළඟට නාලකන්න. වෙයිද ජීවත් වෙන්නකම් ආසා කරන අය ඔක්කොත් දැන්. හිතාගෙන ඉන්නා මැරෙනකොට විතරක් මං ආසාව අත්හරිනවා. ඒක එහෙම වෙන දෙයක් නෙමෙයි. දැන් රහතන් වහන්සේලා කවුරුත් මේ මැරෙන මොහොතේ ඉන්නේ රහත්තුනේ. මැරෙන මොහොතේද රහත්තුනේ ජීවත් වෙන්නේ? සමහරු හිතන් ඉන්නවා මේ මරුණයින් පස්සේ තමයි රහත් වෙන්නේ කියලා නේ. මේ හින්දානේ කල් දාන්නේ අපි මරුණයින් පස්සේ රහත් වෙන්නේ. මේ ජීවිතේ ඉන්නේ. එහෙම ධහමක් නෙමෙයි බුදු ධහම. බුදු කෙනෙක් දේශනා කරන ධහම මේ ජීවිතේ මේ මොහොතේ අවබෝධ කරගන්න පුළුවන් අවබෝධ කරගන්න අවශ්‍ය දෙයක්. මේ මරුණයින් පස්සේ අවබෝධ කරන දෙයක් නෙවෙයි. බුදු ධහම. ඒක සංහාව නැති කරන්නේ මරුණයින් පස්සේ නෙවෙයි. මරණ මොහොතේ නෙවෙයි. මේ මොහොතට කල් දාන අයට ඒක අත්හරින්න බෑ. හන්ද? අර රැගුලර් කෙනායි තමෝ නැතිව අපිට ලෝක ජීවත් වෙන්නත් ඕන. නිවන් දකින්නත් ඕන. මේ ලෝකේ යන්නත් ඕන. නිවන් දකින්නත් ඕන. ඒ හින්දා මේ ලෝකේ පුරුවන් තරම් මරණකන් ගිහිල්ලා මරණ මොහොතේ තමයි නිවන් දකින්න. ඕනේ හිතන්නේ ඔව් විතරක් නෑ කාට හරි බෝඩ් එකක් ගහන්න තමයි කියන්නේ නේද සියදෝ
එකක් ගහනවා කියලා අනිවාර්යෙන් ගහනවා බෝඩ්
එක කටුරුන් දෙ සාමෙන් අහන්න කියන්නේ ඔබට සියදෝ රිස් නේද සියදෝ රිස් මහතලාට නිවන්සුව ලැබේවා ඒ නිවන පස්සේ තමයි අපි එළවන්නේ මෙරුණයින් පස්සේ යවන්නේ ඒක බුදු දහම නෙවෙයි ඒක පුතේ බුදු කෙනෙක් පහල වෙන්නේ ඔක කියා දෙන්න නෙවෙයි නෑ මරුණයින් පස්සේ බෝඩ් ගැහුවට නිකන් යන්න හම්බ වෙන්නේ නෑ පත්තු කරගෙන තමයි යන්න ඇයි ආසාව තියෙනවා අර පහනට ඕන තෙලුයි තිරයි ඒකම හදාගෙන තමයි මැරෙන්නේ ඉතින් පත්තු වෙන්නේ ඊළඟ හිත හදන්න අවශ්‍ය හේතු ටික සකස් කරලා තමයි මේ ජීවිතේ අසාරි. එතකොට උපදිනවා. උපදිනවා කියන්නේ සසරේ. එතකොට ඔය හේතු සකස් කිරීම මතක තියාගන්න අපි මේ මොහොතේ ඊළඟ ආයතන උපද්දවන්න හේතු සකස් කළොත්
සසරේ යනවා.
ඊළඟ මොහොතේ ආයතන උපදිනවා නම් ඒ කියන්නේ සසර. ඊළඟ මොහොතේ ආයතන හදන්න හේතු ටික ඉතුරු කරලා නම් හේතු සකස් කරලා නම් ආයේ ආයතන උපදිනවා කියන්නේ සසර යනවා. නිවන කියන්නේ නැවත නූපදින සත්‍යයක්. නිවන කියන්නේ නැවත නූපදින සත්‍යයක්. දහම කොහොම පැහැදිලිව අවබෝධ කර ගන්න ඕන. මේව නැත්තම් බුදු දහමෙන් ප්‍රයෝජනයක් ලබන්න බෑ. නිවැරදිව අවබෝධ කර ගන්න. නැවත නූපදින ස්වභාවයක් තමයි බුදු කෙනෙක් දේශනා කරන්නේ. බුදු දහම කියන්නේ නැවත නූපදින සත්‍යය ධර්මයක්. නැවත නූපදින රත්යක් තමයි බුදු කෙනෙක් මේ ලෝකයට දේශනා කවුරු හරි කියනවා නම් බුදු දහම කියලා නැවත උපදින තත්වයක් නම් කියා දෙන්නේ ඒක බුදු දහම නෙවෙයි. නැත්නම් හොඳට තේරුම් ගන්න. බුදු දහම බුදු කෙනෙක් පහළ වෙන්නේ නැවත නූපදින හැටිම කියාවේ. හරි? ඒකට නිවැරදි බුදු දහම කියන්නේ නැවත නූපදින, හට නොගන්න ස්වභාවයක් පෙන්වන ධර්මතාවය. මොකද මේ පතරේ මොහොතක් හිටියත් දුක්ඛයි. ඉන්නේ කොහෙද කියන එක නෙමෙයි. නෑ. දිව්‍ය ලෝකේ හිටියද, බ්‍රහ්ම ලෝකේ හිටියද, මනුස්ස ලෝකේ හිටියද කියන එක නෙවෙයි. නෑ. එහෙ හිටියත් එකයි, සතර ආයෙ හිටියත් එකයි, කොහෙ හිටියත්
දුකමයි.
සතර දුකයි. ලෝකේ ඉන්නා කියන්නේ දුකයි. ලෝකේ පවතින්නේ දුකමයි. දුක්ඛේ පටිච්චිතෝ ලෝකේ පවතින දුක. ලෝකේ නිවහම ඔය 31 තලේම හයි. සතර ආකාරයෙන් යන පුළුවන්, මනුෂ්‍ය ලෝකේ යන පුළුවන්, දිව්‍ය ලෝකේ යන පුළුවන්, ත්‍රිවිධ ලෝකේ යන පුළුවන්,
ත්‍රිසන් ලෝකේ යන පුළුවන්.
ඔය කොහේ හිටිය 31 තලේ කොහේ ඉපදුණ දුක දුකමයි. සතර මොහතකටවත් වර්ණනා කරන්නේ බුදු කෙනෙක්. මේ
ස්වාමීන් වහන්සේ
ඒක කියන කොටම තේරුම් ගන්න ඕක බුදු කෙනෙක්ගේ දහම
නෙමෙයි.
ඔය කතා වැඩක් නැහැ. දැන් නැවත එකදීමනේ ඔය කියන්නේ. ඒක බුදු දහම
නෙමෙයි.
ඒ ඕන කෙනෙකුට කියන්න ඕ ඉතින් ඕක බුදු දහම නෙමෙයි.
ප්‍රාර්ථනා කරන්න පුළුවන්කෝ
එතනින් නිවන් දකින්න පුළුවන්කෝ දෙවියන්. ඔව් ඉතින් කියන්න පුළුවන්. ඒ කිව්වට අපි තේරුම් ගන්න ඕන බුදු දහම නෙවෙයි. ඕන කෙනෙකුට ඕන දෙයක් කියන්න මට ඕන දෙයක් මම කියනවා. ඔයගොල්ලෝ තේරුම් ගන්න ඕන මේ බුදු දහම නැද්ද? කොහොමද බුදු දහම නැද්ද කියලා තේරුම් ගන්න? ඒ ධර්මය නුවණින් අහන්න ඕන විමසන්න. මොහතක් පරි සතර වර්ණනා කරනවා නම්
ඒක බුදුදහමයි.
ඒක බුදුදහමයි. කොච්චර හොඳ හාමුදුරු කෙනෙක් වුණත් කරන්න දෙයක් නැහැ.
සද්දා කීකත් තමයි ප්‍රඥාව වඩලා ඉතින් කිසිම යන්න කිව්ව. එතකොට ඒ දියුණු කරගෙන යන්න ඉතින් ඉන්න පුළුවන් කිව්ව නම්
ඒකේ මොන විදිහකට හිතුවක් නැවත ඉදීම වර්ණනා කරනවා නම්
ඒක බුදුදහමයි.
ඒක බුද්ධ දේශනාව නෙවෙයි. අපි ගැවටෙන තැන් අපි තේරුම් ගන්නවා.
සමහරක් අය යනවා හාමුදුරුවෝ
මොහතක් හරි සතර වර්ණනා කරනවා නම් ඒක වර්ණනා කරන්න පුළුවන්. ඒ තමන් තේරුම් ගන්න ඕන මේක බුදු දහම නෙවෙයි කියන එක. සතර වර්ණනා කරන ආගම් තිබුණා. දැනුත් තියෙනවා. බුදුදහම කියලා හිතාගෙන ඉන්න අයත් තියෙනවා. ඒක දේශනා කරන අයත් තියෙනවා. කරන්න දෙයක් නැහැ. අපිට නිවැරදි බුදුදහම මොකක්ද කියලා දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දුක්ඛතරේ තියාගන්න. නුවණ ඇති කරගන්න. කාගෙන් හරි ඇහුවත් බුදුරජාණන් වහන්සේ මේ බුදුන්ගෙන් අහලමයි කියන්නේ කියලා කිව්වත් එහෙම පිළිගන්න එපා. තමන්ගේ නුවණින් හිතන්න ධර්මයට විනයට ගලපන්න. මේ කරන්නේ ධර්මයට ගලපන්න. අපි පැහැදිලිව ගන්නවා බුදුරජාණන් වහන්සේ මොහොතක්වත් සසර වර්ණනා කරේ නැහැ. ඒක දන්නවනේ. එතකොට ධර්මයක් අහනකොට එකපාරට ඒක එහෙමම ගන්න නැතුව මේකට දාලා බලන්න. මේකට ගැලපෙනවද? ගැලපෙන්නේ නැත්නම් ඕක ධර්ම නෙවෙයි. කියපු කෙනා ප්‍රශ්නයක් නැහැ. ඔය නිවැරදි බුදු දහම නෙවෙයි කියන එක
මනසින් හිතන්න
ඕනේ. එහෙනම් මේවා අහන්න ලැබෙන හිඳ තමයි මේ කියන්නේ. ඒක කවුරු කිව්වත් මම කිව්වත් බය නැතුව කියන්න. ඕක බුදුදහම නෙවෙයි. ආයේ ප්‍රතිගයක හොඳයි කියලා වර්ණනා කරනවා නම් ඒක ඕක කියන්න නෙමෙයි බුදු කෙනෙක්
උපදින්න
පහළ වෙන්නේ. බුදු කෙනෙක් පහළ වෙන්නේ මොකටද? සතරෙන් ඉතර වෙන්නේ. ලෝකෙන් එතර වෙන හැටි කියාවේ. නැවත උපදින හැටි කියාවේ බුදු කෙනෙක් පහළ වෙනවා. ඒ එක කියා දෙන්න ඔය ජේසුස් වහන්සේටත් පුළුවන්, ඔය නබිතුමාටත් පුළුවන්, නා සායක බාට පුළුවන්, තව ඉන්නවනම් ඉන්න
කොහොමද පුළුවන්.
කියන්නේ සමාජ පරාසයකටනේ කියන්නේ.
ඔව්.
එතන ගොඩාක් අයෝත් කෙනෙක් ඉන්න පුළුවන්. ඒ කෙනාගේ ශ්‍රද්ධාව උපදවන්න කියනදේ අපි ප්‍රඥාවෙන් අත.
හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. දැන් ඔය කියන දේ ග්‍රහණය කරගන්න පුළුවන් කෙනෙකුත්
තියෙනවා.
බුදුහාමුදුරු ධර්මයේ දේශනා කළාට හැමෝම අවබෝධ කරගන්නේ නැහැ. එක එක මානසිකත්වයේ ඉන්න පිරිස් ඉන්නවා. ප්‍රඥාව එක එකම නේද? දැන් අපි හිතමු ගොඩාක් පව කර කර ඉන්න කෙනෙකුට ගොඩාක් පව කර කර ඉන්න කෙනෙකුට ගිහිල්ලා මේක කෙරුවට හරියන්නේ නැහැ. මොකද මේක තේරුම් ගන්න ශක්තිය
නැහැ.
ඒක ඒ වගේ වෙලට උපක්‍රමයක් දාන්න ඕනේ අර පවෙන් වලට. නේ? දැන් නියත මිත්‍යා දෘෂ්ටියේ ඉන්න කෙනා නියත මිත්‍යා දෘෂ්ටියෙන් ගලවන්න ඕනේ ඉස්සෙල්ලා. ලෝකෝත්තර මාර්ගයට එන්නවට හරියන්නේ නැහැ නියත මිත්‍යා දෘෂ්ටියෙන් නැහැ. තිප්පව ගැන අවබෝධයක් නැති කෙනෙකුට මේ ලෝකයෙන් ඈතර වීමක් ගැන අවබෝධ කරන්න බෑ. ඒක හරියට අපි දැන් තිරිසන් සතෙකුට ගිහිල්ලා කොච්චර බණ කියුවා ඌට පුළුවන් වෙයිද අවබෝධ කරගන්න? නෑ.
අඟුලිමාන
මේ ප්‍රඥාව යම් කිසි මට්ටමකින් වැඩෙනවා. බුදුදහමත් තේරුම් ගන්න නම් නුවණක් අවශ්‍යයි. මනස උසස් කෙනෙකුට විතරයි බුදුදහම තේරුම් ගැනීමේ හැකියාව තියෙන්නේ. මන්ද බුද්ධිකායට බුදුදහම තේරුම් ගන්න බෑ. යම් කිසි බුද්ධියක් තියෙනවා. බුද්ධිය කියනවා හිතන්න එපා ඉගෙනගෙන තියෙනවා අපිට. ඒක නෙමෙයි මේ කියන්නේ. නුවණින් හිතන්න පුළුවන් කම. ඒක දෙයක්.
සේ ප්‍රඥා තුනේ අඟුලිමාන
තුන පුළුවන්කම තියෙනවා. ඒ නුවණ තියන අයට තමයි බුදුදහම තියෙනවා. බුදුදහම කියන්නේ ප්‍රඥාවන්තයෙක්ටයි කියන එකයි. ඒකට දැන් බුදුහාමුදුරුව පැහැදිලිව දේශනා කරනවා කවුරුත් චිත්ත කලියට පිටිගන්න එපා. නුවන් බලන්න. විමස. මේක ධර්මයට ගැළපෙනවද කියලා බලන්න. ඒකට තේරුම් ගන්න කියපු කලියට නෙමෙයි පිටිගන්නේ. නුවන් විමසන්න. දැන් අර වගේ කතාවක් කියන්න පුළුවන්. දැන් අපි හොඳටම දන්නවා තිරිසන් සතෙකුට නම් මේ ධර්මය අවබෝධ කරවන්න බැහැ. එතකොට අපි තිරිසන් සතාවට ගිහින් කිව්වට හරියනවද? ආයේ උපදින්න එපා, මෙහෙමයි 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 ලෝකෝත්තර ධර්මයක් තියෙනවා. කොච්චර කිව්වක් වැඩක් තියෙනවද? නැහැ. අපි මොකද්ද කරන්න ඕන? ඌ පවක් කරනවා නම් ඒකෙන් බලෙන් හරි වළක්වන එක නේද කරන්නේ. කොහොම හරි අර පිනක් සිද්ධ වෙන දෙයක් කරවන්න උත්සාහ කරනවා. මොකටද? ඊළඟ සැරේවත් ඔයිට වඩා මනස ටිකක් උසස්ත්වයක උපදින්න. ඒකට ධර්මයක් අහලා තේරුම් ගන්න පුළුවන්කම ඇති කරගන්න. හරි? එතකොට මේ ජීවිතේ කෙනෙකුට අවබෝධ කරන්න බැයි නම් අපිට මන්ද බුද්ධික කෙනෙක් කියන්නේ. ඒ වගේ කෙනෙකුට අපි මොකද කරන්න ඕන? එයා පවක් කරනවා නම් ඒකෙන් වළක්වන්න. එයා පුළුවන් තරම් පින් වල යොදවන්න ඕන. ඇයි?
එයා ගන්නෙ නෑ පව්.
එයාට ධර්මය තේරුම් ගන්න මනස තියුණු නෑ. එහෙම කෙනෙක් ඊළඟ සැරේවත් උසස් මනසක් ඇතුළු උපදීන. උපදිලා ධර්මය අහලා මේක තේරුම් ගන්න මට්ටමකට ගියේ. ඒ වගේ කෙනෙකුට කියන්න පව් කරන්න එපා තීක්ෂ. හරි? ඒ වගේ කෙනෙක්. ඒ කියන්නේ මනස උසස් නැති අපි සාමාන්‍ය කියන්නේ මන්ද බුද්ධික. ඒ වගේ අයට කියන ධර්මය තමයි පව් කරන්න එපා තීක්ෂ. ඒක හේතුව තමයි ඊළඟ සැරේවත් මේවා අවබෝධ කරගන්න පුළුවන් මනසක් ඇති උත්පත්තියක් ලබනවා. හරි? දැන් මතක තියාගන්න ඒ වගේ අයට තමයි ඔය බණ කියන්නේ. ඔව් කරන්න එපා, තින් කරන්න. දැන් තමන් තීරණය කරන්න තමන් ඉන්නේ මේ මට්ටමකද? තමන් හිතනවා නම් මම අන්ධබුද්ධිකයි කියලා. එහෙනම් පෞතරණ එක නවත්තලා තින් කරන්න මොකටද? ඊළඟ ජීවිතේවත් මේක වඩා මනස උසස් පස්සෙට ඉදිරියලා ධර්මයක් අහන්න ලැබෙයි. තමන් නිකමටවත් හිතනවා නම් මම එච්චර මන්දබුද්ධික නෙවෙයි කියලා. තමන් තමන්ගේ හිතනවා නම් මම එහෙම මන්දබුද්ධික නෙවෙයි කියලා. එයා මොකද කරන්න ඕන? දැන් ධහම අහන්න ලැබුණා. මේ ජීවිතේම මේක අවබෝධ කරගන්න
උත්සාහ
කරනවා. එතකොට ඔය වගේ බණ කියන්නේ කාටද? මන්දබුද්ධිකයි. නිවන් දකින්නවා. හරි, ඒක නෑ කියනවා. දෙවියෝ නිවන් දකින්නවා කියන්නේ බුදුවරුත් නිවන් දකින්නවා. නේද? එතකොට අපි බුදු වෙනවා. එහෙනම් ඒක උදාරයි. හරිනම් කමක් නැහැ. හිතාගන්න. තමන්ගේ නුවණ
නියමයි.
දැන් පැහැදිලිද? ඔය බණ වැරදි නෙවෙයි. බණ කියපු මේ ඔඩියන්ස් එක අහන අය
තේරුම් ගන්න.
අහන අයගේ මානසික මට්ටමටයි ඒක දේශනා කරන්නේ. ඒ දේශනා කරපු කෙනා මම දන්නේ නැහැ. ඒක කවුද නම කියන එක නෙමෙයි ඒ වැඩේ. ඔය දේශනාවක් කළොත් කරන්න ඕන මේ වගේ අයට. එයා නිකන් ඉන්න ඇති මේක අහන්නේ මේ වගේ මට්ටමක අය කියලා. ඒගොල්ලන්ට හරියට පාස්. අද කාලේ අහන්න තියෙනවා දැන් මේ ඉස්සර පටන් ගත්තා මේ ජීවිතේ නිවන් දකින්න ඕන. හැබැයි දැන් කියනවා නෑ ඉස්සෙල්ලා දිව්‍ය ලෝකේ යන්න. ඊට පස්සේ ඉන්න සම්‍යක් දෘෂ්ටික දෙවියරුන්ගේ බණ අහන්න. ඊට පස්සේ තව මොනවද විශ්තර කියනවා. එහෙම ධර්මයක් පතුරවන තිරසක් ඉන්නවා. ඒක තමන් අඳුරගන්න කවුද කියලා. ඒක දැන් ඒගොල්ලන්ට මොකද කියනවා නෙවෙයි. අපිට කියන්න
තියෙන්නේ
බුදුදහම කියන්නේ මොකද්ද කියන එක විතරයි. ඕන ධර්මයක් දේශනා කරන්න ඕන කෙනෙකුට අයිතියක් තියෙනවා. ඒක පිළිගන්නවද නැද්ද කියන එක තම තමන්ගේ බුද්ධිය අනුව කරන්න ඕන දෙයක්. එතකොට තමන් අර තමන් හිතනවා නම් මං ඉතින් තාම ඉන්නේ අර මන්ද බුද්ධික තත්ත්වේ. එහෙනම් මේ බණ අහලා දිව්‍ය ලෝකේ යන්න තින් කරන්න. හැබැයි බුදු කෙනෙක් දේශනා කරන්නේ එහෙම ධර්මයක් නෙමෙයි. බුදුදහම තියෙන්නේ ප්‍රඥාවන්තයන්ට. ප්‍රඥාවන්ත කියන්නේ කොහොමද තමන් ප්‍රඥාවන්තද කියලා තේරුම් ගන්නෙ? මිනිස්සෙක් කියලා ඉපදිලාද යම් කිසි දෙයක් තේරුම් ගැනීම හැකියාව තියනවද? ඈ හොඳ නරක තේරුම් ගැනීම හැකියාව තියනවා නම් බුද්ධියක් තියෙනවා. තිරිසංසතෙක්ගේ මට්ටමේ නෙමෙයි. එහෙම මට්ටමක ඉන්නවා නම් දැන් මිනිස් ජීවිතේ ලබලා තියෙනවා, ප්‍රඥාව ඇතුව ඉපදිලා තියෙනවා, ධර්මය අහන්න ලැබිලා තියෙනවා. ඔකට කියනවා ක්ෂණ සංසතිය. ක්ෂණ සම්පත්තිය ඇතුව ඉපදිලා තියෙන කෙනාට ධර්මයේ ප්‍රතිඵල ලැබීමේ හැකියාව තියෙනවා. දැන් ධර්මයේ ප්‍රතිඵල ලැබීම කියන්නේ ආර්ය ප්‍රතිඵල ලැබීමේ ආර්ය මාර්ගයට වැටීමේ හැකියාව තියෙනවා. ඒ හැකියාව නැති කෙනෙකුට තමයි පින් කරලා ඒ හැකියාව ඇති උපතක් ලබා ගන්න කියන්නේ. ඒකේ වැරද්දක් නැහැ. ඒ හැකියාව නැති කෙනෙකුට එමන්ගේ මන්ද බුද්ධික කෙනෙකුට පින් කරලා ඒ හැකියාව ලබා ගන්න. වෙන්න පුළුවන්. ඔව් ඒක වෙන්න පුළුවන්. ඒක මන්දබුද්ධි කරන මොනවා කරන්නද? ඒ විනාක් කරගන්න ආරෙන්න ඊට වඩා දෙයක් කරන්න බෑ. ධර්මයක් අවබෝධ කරගන්න බෑ. දැන් ඕගොල්ලෝ මේ මට්ටමට තමන් මං මේ මට්ටමේ කියලා හිතනවා නම් ඒ දේ කරන්න. ඈ පව් කරන්න එපා, තින් කරන්න. ඊට වඩා තමන්ට හැකියාවක් ප්‍රඥාවක් තියෙන ජීවිතයක් මේ ලබලා තියෙන්නේ කියලා හිතෙනවනම් එතනින් එහාට නුවණින් ධර්මයේ විමසන්න. එතකොට බුදු කෙනෙක් දේශනා කරපු ධර්මය පව කරන්න එපා පින් කරන්න කියන එක නෙවෙයි ඊට එහාට තියෙන දෙයක්. මොකද්ද? මේ සසරෙන් ගැලවෙන්න මනස දියුණු කරන්න. නැවත උපදින්න මනස දියුණු කරන්න. හරි? එහෙම ආයක තමයි මම මේ කියාවේ නන්ද බුද්ධිකායට නෙවෙයි. ඒ හේතු ටික දැන් නුවණින් වෙනම හොයන්න ඒක තමයි මේ ධර්මයේ කරන්නේ. පවු කර දැන් ඔයගොල්ලන්ටත් අදාළයි මේ කියන්නේ ගිහිල්ලා පවු කරන්න කියන එකද මේ කියන්නේ? නෑ. ගිහිල්ලා පවු කරන්න කියන එකක් නෙමෙයි ගිහිල්ලා පින් කරන්න කියන එකක් නෙවෙයි. ඒවා තමන් කළොත් ඒවට ප්‍රතිඵල ලැබෙනවා. පින් කරන්න එපා කියලාත් නෙමෙයි මේ කියන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ පින් වර්ණනා කළා. පින් කරන්න ඕන. මේ කියන්නේ පින් කරන්න එපා කියන එක නෙවෙයි. පින් කරන්න, පින් කරන එක හොඳයි. පුළුවන් තරම් පින් කරන්න. හැබැයි බුදුදහමේ දේශනා කරන ප්‍රතිඵල ලබන්න නම් ওই දේ කරලා විතරක් බැහැ. පින් කරන එක අනිත් ආගම් වල එකක් පුළුවන් පින් කරන්න. බුදු දහමේ වෙන්නම අවශ්‍ය නැහැ. නේද? අපි බුදු දහමක් අහන්න ලැබුණේ ඊට වඩා ගැඹුරක් තියෙනවා. ඒක අවබෝධ කරගන්න. මොකද මේ සසරෙන් ගැලවෙන මාර්ගයකට වැටෙන්න. ලෝකයෙන් ඈතර වෙන මාර්ගයකට වැටෙන්න. නැවත නූපදින මාර්ගයකට වැටෙන්න. ඔන්න ඔක තේරුම් ගන්න. පැහැදිලිද? බුදුදහමකින් අපි ගන්න තියෙන ප්‍රයෝජනය මොකක්ද? නැවත නූපදින මාර්ගයකට වැටෙන්න. ලෝකෙන් ඈතර වෙන මාර්ගයකට වැටෙන්න. ලෝකෝත්තර මාර්ගයකට වැටෙන්න. ඒක තමයි මේ ලෝකෝත්තර ආර්ය අෂ්ටාංගික මාර්ගය. ලෝකෝත්තර සම්මා දිට්ඨියෙන් පටන් ගන්න ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒකට ලෝකෝත්තර දැක්මක් ඇති කරගන්න. ලෝකෝත්තර මාර්ගයට වැටෙන්න බෑ ලෝකෝත්තර දැක්ම නැති. ලෝකෝත්තරයි කියන්නේ මොකක්ද කියන දැක්ම ඇති කරගන්න. ඒ දැක්මට කියනවා ලෝකෝත්තර සම්මා දිට්ඨිය කියලා. එහෙනම් නැත්නම් තව නමක් දෙනවා චතුසත්‍ය සම්මා දිට්ඨිය. චතුරාර්ය සත්‍ය පිළිබඳව සම්මා දිට්ඨිය. ඒ කියන්නේ චතුරාර්ය සත්‍යයක් අහලම ඒක ගැන නුවණකින් දැක්මක් එනවා. එහෙනම් බුදුදහමක් අහන අයට විතරයි ලෝකෝත්තර සම්මා දිට්ඨිය ඇති වෙන්නේ. බුදුදහමක් අහන්නේ නැතුව ලෝකෝත්තර සම්මා දිට්ඨිය පහළ වෙන්නේ නැහැ. ඒක හොඳට මතක තියාගන්න. කොච්චර භාවනා කළා බුදුදහමක් අහන්නේ නැතුව ලෝකෝත්තර සම්මා දිට්ඨිය පහළ වෙන්නේ නැහැ. ලෝකෝත්තර සම්මා දිට්ඨිය පහළ වුණ නැත්නම් සෝවාන් වෙන්න බෑ. හරි? ඒකයි කෙටියෙන්ම කියන්නේ. සෝවාන් වෙන්න නම් බුදුදහමක දේශනා කරන මේ ලෝකෝත්තර සම්මා දිට්ඨිය ඇති වෙන්න නම් එතකොට කොහොමද මේ සම්මා දිට්ඨිය ඇති කරගන්නේ? මම දැන් නෝනින් එන සංකම්ම. ධර්මයේ තියෙනවා නෝනින් එන සංකම්ම. දුක මොකද්ද? දුක්ඛ සමුදය මොකද්ද? නිරෝධය මොකද්ද? මාර්ගය මොකද්ද කියලා නෝනින් දකින කෙනාට පුළුවන්කම තියෙනවා ලෝකෝත්තර සම්මා දිට්ඨිය ඇති කරගන්න. එහෙම නැත්නම් ලෝකය මොකද්ද? ලෝක සමුදය මොකද්ද? ලෝක නිරෝධය මොකද්ද? මාර්ගය මොකද්ද කියලා නෝනින් දැකලා අවබෝධ කරගන්න කෙනාට හැකියාව තියෙනවා ලෝකෝත්තර සම්මා දිට්ඨිය ඇති කරගන්න. සම්මා දිට්ඨියෙන් තමයි මාර්ගය පටන් ගන්න. ඈ මාර්ගය පටන් ගැනීම මාර්ගයට වැටීමේ හැකියාව තියෙනවා. එහෙම නැත්නම් අර අහපු ප්‍රශ්නේ රූපය මොකක්ද? රූප සමුදය මොකක්ද? රූප නිරෝධය මොකක්ද? මාර්ගය මොකක්ද කියලා නොනින් අවබෝධ කරගන්න කෙනාට හැකියාව තියෙනවා ලෝකෝත්තර සම්මා දිට්ඨිය ඇති කරගන්න. එහෙනම් ඒවා හොයන්න. හරි ඒවා තව තව ප්‍රශ්න ලෝකේ මොකක්ද නැත්නම් රූපේ මොකක්ද කියන තැනින් පටන් ගන්නවා. හරි ඒකයි මම ඉස්සෙල්ලාම ඇහුවේ ලෝකේ කියන්නේ මොකක්ද? ලෝකය කියන තැනින් පටන් ගන්න. අපි ලෝකය කියලා කියන්නේ මොකටද? තමන්ව රවටගෙන හරියන්නේ නැහැ. රවට්ටගෙන මේ වැඩේ කරන්න බෑ. දැන් තමන් ලෝකය කියලා හිතන්නේ මොකටද? එතකොට තේරෙනවා මේ වට පිට ආවිදින නේද? ගස් ගල්, ගෙවල් දොරවල්, දරු මල්ලෝ, යාළුවෝ, නෑදෑයෝ, සත්තු, ඉර හඳ තාරකා මේ සේරම ලෝකේ. ඔක තමයි අපි දන්න ලෝකේ. බාහිර හරි මොකක් හරි තමන් දන්න ලෝකේ ඕක නේද? ඒ තමන් දන්න ලෝකෙන් පටන් ගන්න. ඊළඟට ධර්මයේ එක ගලපලා බලනවා. බුදුහාමුදුරු ලෝකයේ කිව්වේ ඕකයි. බුදුහාමුදුරුව දැන් අර රෝහිතස්සට දේශනා කළා මේ බාහිරෙන් ගිහිල්ලා ගිහිල්ලා ලෝකේ කෙලවර දකින්න බෑ. රෝහිතස්ස කියන සාමිනේ ඒක හරියටම ඇත්තද? බාහිරෙන් ගිහින් ලෝකේ කෙලවර දකින්න බෑ. මාත්තර මගේ අතීත ආත්මයක මට මහා කීර්ති බල තිබුණා. ගා වේගෙන් යෑමේ කීර්ති බලයක් තිබුණා. මට හිතුණා එතකොට මේ ලෝකෙ ගිහිල්ලා බෙදවර හොයා ගන්න කියලා. ගියා 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 ගියා. ඔව්. මම විවේකයක් ගත්තේ කෑමටයි මලමුත්‍රා පහ කරන්නයි විතරයි විවේකයක් ගන්න. තුරු ජීවිත කාලෙම ගියා ඉරිදි ගාන. ඔහමම අවුරුදු 100ක් විතර යනකොට ආයුෂ ඉවර වුණා. හැබැයි ලෝකෙ ඉවර වුණේ නැහැ. විශ්වයේ ඉවර වුණේ නැහැ. හරි. දැන් යාට අතීතාත්මේ මතක් කරලා මම කියන අරෝහිතස්ස. ඔබ වහන්සේ කියන එක හරියටම හරි. මේ බාධකෙන් ගිහිල්ලා ලෝකෙ කෙලවර දකින්න බෑ කියලා මම අත්දැකීමෙන්
දන්නවා.
ඊළඟට ඔන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා රෝහිතස්ස ඒ වුණාට ලෝකෙ කෙලවර දකින්න ඕන. ලෝකෙ කෙලවර දකින්න නැතුව නිවන් දකින්න බෑ. ඔහොම දේශනා කරනවා. දැන් ඉතින් රෝහිතස්සට ප්‍රශ්නයක්. ගිහිල්ලා බාහිරෙන් හොයලා හොයලා මේක කෙලවර දකින්න බෑ කියනවා. එන්නාට නිවන් අවබෝධ කරගන්න නම් ලෝකෙ කෙලවර දකින්න කියලා කියනවා. ඊළඟට කියනවා ලෝකෙ කෙලවර දකින්න පුළුවන් තමන් තුලින් කියලා. ලෝකෙ කෙලවර දකින්න නැතුව නිවන් අවබෝධ කරගන්නත් බෑ. හැබැයි ලෝකෙ කෙලවර දකින්න පුළුවන් තමන් තුලින්. මොකද ඔය බාහිරේ තියෙනවා කියලා හිතුවට උත තියෙන්නේ තමන් තුල. දැන් ඔන්න ඔය ධර්මතාවය තේරුම් ගන්නවා. බාහිරේ තියෙනවා කිව්වට ඕක තියෙන්නේ තමන් තුල කිව්වේ ඇයි කියලා. දැන් අපි ඒක දැනගන්න නම් ලෝකය මොකද්ද කියන තැනින් පටන් ගන්න කිව්වා. ඊළඟට මේ ලෝකය හටගත්තේ ඇයි කියලා බදකින්න කිව්වා. සමුදය මොකක්ද? ලෝකය මොකද්ද? සමුදේ ලෝකේ මොකද්ද? ඒ ලෝකේ හටගත්තේ ඇයි? දැන් තමන් දන්න ලෝකෙන් පටන් ගන්න. අපි දන්න ලෝකේ එළියේ තියෙනවා නේද? රූප. දැන් අපි හොයන්න ඕන ඊළඟට හරියේ ලෝකේ මොකද්ද කියලා දැන් දැනගත්තා. බාහිර තියෙන රූප. දැන් ඊළඟට හොයන්න ඕන ඒ රූප හටගත්තේ ඇයි? සමුදේ. හරි. එතකොට අපි ඕක හටගත්තේ ඇයි කියලා හොයන්න තමයි මම ඇහුවේ. දැන් ওই ලෝකේ තියෙනවා කියලා දැනගත්තේ කොහොමද? එතකොට තේරෙනවා මේ ආයතන නිසායි දැනගෙන තියෙන්නේ. ආයතන වලට අහු වුණ හිඳයි අපි මේවා මේවා තියෙනවා කියලා දැනගත්තා. නේද? එතකොට අපි ඒක ඊළඟට විමසන්න ඕනේ. දැන් ආයතන කියන්නේ ආයතන 6යි නේද? ඇහැ කන නාසය දිව ශරීරය මනස. ඕක එකින් එක අරන් විමසන්න. දැන් ඇහැ කියන ආයතනේ ගත්තොත් එතකොට දැන් පොදුවේ කිව්වා මේ ඇහැ කියන එක දැන් එක එක මට්ටමේදී ඇහැ වෙනස්. සල්ලි තියෙන විදිහට තමයි ඇක් හදාගෙන තියෙන්නේ. මැරෙනකොට අපේ තිබුණ ගානේ හැටියට තමයි දැන් අපි මනුස්සයන් හදාගෙන තියෙන්නේ නේද? ඒ මට්ටම. නะ සමහර සත්තුන්ගේ ඇහැ හදාගන්නවා, සමහර දෙවියන්ට ඇහැ හදාගන්නවා, සමහර දෙවියන්ගේ ඇහැ හදාගන්නවා. නේද? එතකොට මේ හදාගත්තු ඇහැ. එතකොට මතක තියාගන්න මේ ඇහැ කියන එක පුරාණ කර්මයක්. පුරාණ කර්මයක් නිසා තමයි මේ මට්ටමේ ඇහැ ලැබෙන්නේ. හරි. ඇහැ කියන එක පුරාණ කර්මයක්. කන කියන එක පුරාණ කර්මයක්. හරි. මොහොත දේශනා කරන බුදුරජාණන් වහන්සේ මං හිතලා කියන්නේ මොන වෙයි? ඇහැ කියන්නේ පුරාණ කර්මයක්. එතකොට අපිට දැන් පුරාණ කර්මයක් හින්දා අපිට මේ මට්ටමේ ඇහැක් ලැබිලා තියෙනවා. පුරාණ කර්මයක වුණාම ඒක විතරක් නෙමෙයි, තව ඒකට උදව් වෙන දේවල් ටිකක් තියෙනවා. හා ආගෝණ ආහාර උදව් වෙලා තියෙනවා නේද? තව තව කොහොම යාපි ටිකක් උදව් වෙලා තියෙනවා. කර්මය ප්‍රදාන. මොකද? නේද? පුරාණ කර්මයේ තව මං කිව්වා දැන් ඇහැ හදා ගන්න ආසාව එකක් උදව් වෙලා තියෙනවා. නේද? ඊළඟට මේ හම්බ වුණ ආහාර උදව් වෙලා තියෙනවා. තවත් අපිට තේින් නැති පැත්තකුත් බුදුහාමුදුරුවෝ පෙන්නනවා. ඕක හදන්න තව දෙයක් උදව් වෙලා තියෙනවා. දැන් මං යාපි තුනක් කිව්වා. කර්මය කිව්වා අපේ ආසාව නැත්නම් තණ්හාව කිව්වා ආහාර කිව්වා. ඔය තුනම උදව් වෙලා තියෙනවා ඇහැ හදන්න. තවත් එකක් උදව් වෙලා තියෙනවා පුළුවන් නම් කියන්න බලන්න මොකක්ද කියන්නේ. කාටද කියන්න
බලන්න.
ධර්මය දන්න කෙනෙක් කියන්න බලන්න. මම කරුණු තුනක් කියලා තව එකක් තියෙනවා. මම කියපු කරුණු තුන නේද? ආහාර, කර්මය, තණ්හා.
ඒ චිත්තඥාන.
විඥානේ නේ.
චිත්තඥාන.
එහෙම මෙහෙම ඇහෙනවා උත්තරේ ඒකට තාම ෂුවර් නැහැ ඒක එක එක ඒවා කියන්නේ. කරුණු තුනක් කියුවා. සංහාව, කර්මය, ආහාර. මේ හැදෙන
විඥානය. විඥානය.
චක්කුම් වික්කවේ ආහාර සම්භූතං ආහාරේ නිසාදයි. කම්ම සම්භූතං කර්මේ නිසාදයි. ඊළඟට තණ්හා සම්භූතං තණ්හාව නිසාදයි. අවිද්‍යාව. අවිද්‍යාව සම්භූතං. අවිද්‍යාව. කිව්වා ළමයි කිව්වට ෂුවර් නැහැ ඒක ඒක කිව්වේ. වචන තියෙන ටික ඔක්කොම කියනකොට එකක් කියවෙනවා. අහලා තියෙන වචන ටික ඔක්කොම. ඔබට ඒක කොහෙන් හරි කියවෙනවා. කියවුණාට තමන් දන්නේ නැහැ ඒකට උත්තරේ කියලා. ඒකයි තව ඒ වගේ. තමන් ඒක කියලා දන්නා නම් ඒක විතරම
කියන්නේ.
දැන් මේ බුද්ධ දේශනාව මේ කියන්නේ. මේ චක්කුම් කියන එක ඇහැ කියන එක ආහාර සම්භූතං අවිද්‍යා සම්භූතං කර්ම සම්භූතං තණ්හා සම්භූතං කරුණු හතරක් ප්‍රත්‍ය වෙනවා. ආහාර කර්මය තණ්හාව අවිද්‍යාව. දැන් ආහාර කියන එක අපිට වැටහෙනවා නේ. මෙච්චර කල් කාපු කෑම උදව් වෙලා තියෙනවා මේ මට්ටමේ ඇහැ හැදෙන්න. ඈ කර්මය උදව් වෙලා තියෙන අර අපේ තිබුණ කල්ටි ගන්නනේ මිනිස්සෙක් හදාගන්න නේද? ගිය සැරේ ප්‍රතිසන්දිය ගන්න වෙලාවේ මනුෂ්‍ය ශරීරයක් හදාගන්න මට්ටමේ කර්මයක් කරමු වෙලා තියෙනවා. ඒක නැති වුණා නම් වෙන જાතියක් තමයි හම්බ වෙන්නේ. හරි.
ඔව්.
ඔය තව වචන ගොඩක් තියෙනවා ඉන්නකෝ ඉතින් ඔකට එන්න. හරි මේ විදිහට තිබුණා. ධර්මයට ගලපන්න තමන් දන්නේ. මේ පොතේ තිබුණා කියලා ඔබ කියලා හරියන්නේ නැහැ. මම ධර්මයට ගලපන්න. දැන් මේ ධර්මයේ තියෙන දේම මේ කියන්නේ. ඈ අවිද්‍යා සම්භූතං, කර්ම සම්භූතං, තණ්හා සම්භූතං, ආහාර සම්භූතං. ඔය හතර නිසා ප්‍රත්‍ය වෙලා ඇහැ හටගෙන දැන් තමයි නොතේරෙන ටික අරන් බලන්න. දැන් ආහාර නිසා හැදුණා කියන එක හිතා ගන්න පුළුවන් නේ. ආහාර නොතිබුණා නම් ඉපදුන දවසෙන් ඉඳන් ආහාර හම්බ නොවුණා නම් මේ වගේ ඇහැක් හැදෙයිද? නැහැ. ඒකට ආහාරේ ත්‍ප්ත වෙලා තියෙනවා. ඔව්. කර්මයක් නොවුණා නම් මනුස්ස ජීවිතයක ප්‍රතිසන්දියක් ගන්න මේ වගේ ඇහැක් ලැබෙයිද? නැහැ. කර්මයක් ත්‍ප්ත වෙලා තියෙනවා. ඊළඟට තණ්හාවන තිබුණා නම් ඇහැක් ලබා ගන්න ඕ මේ වගේ එකක් ලැබෙයිද? නෑ ඇහැක් ලබා ගන්න ආසාව තියෙන්නත් ඕන ඇහැක් ලැබෙන්න. හරි? තණ්හා. මේ එකක් නේ අවිද්‍යාව කියන්නේ. අවිද්‍යාව කියන්නේ මොකක්ද? ඔව්. නෑ රැකෙන්නේ කවිලා අහුවමගෙන අවිද්‍යාව මොකද්ද කියලා ඉතින් මම කිව්වේ. නොදන්න ඇත්ත ඇති හැටි නොදන්න කම. ඇත්ත ඇති හැටි නොදන්න කමට කියනවා අවිද්‍යාව කියලා. ඒක තව බර බර වචන දාලා ඕනක් කියපේ. චතුරාර්ය සත්‍ය නොදන්න බව. ආර්ය සත්‍ය කියන්නේ මොනවාද? ඇත්ත. නේද? ඇත්ත නොදන්න කම. ඇත්ත ඇති හැටි නොදන්න කම. ඇත්ත ඇති හැටි නොදන්න හින්දා නේද රැවටෙන්නේ? කවුරු හරි මොකක් හරි කියලා ඇවිල්ලා කිව්වහම අපි රැවටුණා නම් රැවටෙන්නේ අපි ඇත්ත නොදන්න කම හින්දානේ. එයා බොරුව කියපු හින්දා නෙමෙයි අපි රැවටෙන්නේ. අපි ඇත්ත නොදන්න කම හින්දා රැවටෙන්නේ. නේද? තමන් ඇත්ත දන්නව නම් රැවටෙයිද? කවුරු මොනවද කියුවා? නේද? තමන් ඇත්ත දන්නවා නම් ඕන කෙනෙක් ඕන දෙයක් කියපුවත් දැන් අපි හරි කරනවා නෑ. මේ ධර්මය අහනකොටත් එහෙම තමයි නේද? තමන් ඇත්ත දන්න තියෙනවා කවුරු හරි ඕනවා කිය හරි කියපු ගමන් ප්‍රයෝජනයි. ඒක ඇත්ත විතරක් නෙමෙයි නුවණක් නැති වුණා. අපි ඔකේ දැන් කවුරු හරි ගැන විශ්වාසයෙන් පිළිගන්නවා. ඔයගොල්ලෝ වගේ තමයි මම මොනවා කිව්වත් ඔහේ පිළිගන්නවා. ඒක බුදුදහම නෙමෙයි. අපිට බලලා බලනවා නම් පොතේ තිබුණා කියලා පිළිගන්නවා නම් ඒක බුදුදහම නෙවෙයි. මම ලියපු පොත එන්න පුළුවන්. මේක එහෙමම පිළිගන්න එපා. අවිද්‍යාව ඉතින් මතක තියාගන්න අපිට යම් මට්ටමකින් තියෙනවා. ඒක රහත් වෙනහන් අවිද්‍යාව තියෙනවා. එහෙනම් අපි ටිකෙන් ටික ධර්මයට ගලපලා හරි ඇත්ත මොකක්ද කියලා තේරුම් ගන්න. ඔව් ඒකත් හරි. අවිද්‍යාව නිසා තමයි තණ්හාව කර්මය සේරම ඇති වෙන්නේ. ආහාරය තියෙන්නේ අවිද්‍යාවෙන්ද? නුඹනේ හිතන්නවද? හොඳයි ඒක හිතන්නවද? දැන් අපි මේ හරි මේ දැන් කියලා තියෙන එක තේරුම් ගන්න බලමුද? දැන් සාමාන්‍ය වැටහීමක් එනවා ಜಾති තුනක්. කර්ම නිසා වෙන්න පුළුවන්, ආහාර නිසා වෙන්න පුළුවන්, සංහාර නිසා ඇහැ හටගත්තා. අවිද්‍යාව නිසා ඇහැ හටගත්තා කියන්නේ ඇයි? අන්න නෝණින් ඉවසන්න දැන්. දැන් ඇත්ත ඇටි හැටි දන්නේ නැති හිටද ඇහැක් හටගන්නේ? අන්න දැන් මම ප්‍රශ්න කරා. ඇත්ත ඇටි දන්නේ නැති හින්දාද කනක් හටගන්නේ? ආයතන වල කනක් නෝනින් හොයන්න තැනක් තියෙනවා. විමසන්න තැනක් තියෙනවා. කර්මය දැන් කතා කළානේ ඒක ආයතින් එකක්. කර්මය හින්දා, තණ්හාව හින්දා, ආහාර හින්දා. මේක පැහැදිලි නේද? පැහැදිලි නැති එක මොකද්ද? අවිද්‍යාව. දැන් ඔය ඇහැ නම්බුනේ අවිද්‍යාව. පිළිගත්තද නැද්ද කියන එක නේ දැන් අහන්නේ. මේ ඇහැ හටගත්තේ අවිද්‍යාව නිසා. අවිද්‍යාව නැති වුණා නම් ඇහැ හටගන්නේ හරි ඔය ටික වටහා ගත්තම ඇහැක් නැහැ. ඊළඟ භවයේ නෙමෙයි මං අහන්නේ. දැන් මේ මොහොතේ අවබෝධ කරලා තියෙනවා විද්‍යාව සම්පූර්ණයෙන් නැති වුණා කියන්නේ. ඇහැක් නැද්ද ඒක? එහෙනම් ඉතින් අවිද්‍යාවෙන් ඇහැ හටගෙන නේද? ඒ මොන ඇහැද කියන එක නෙමෙයි මං අහන්නේ. ඇහැ. චක්කු. ධර්මයේ කියartifactId වෙනවා චක්කුම් පිට්ඨෝ වෙනවා. ඒ ආහාර සංගුණ, කර්ම සංගුණ, සංඝා සංගුණ, අවිද්‍යාව
සංකාරේ
ධර්මයේ නොනින් හොයන් අවිද්‍යාව නිසා ඇහැ ඇහැ විතරනේ ආයතන හය නෑනේ තේරුම් ගත්තේ. ඒකට ඇහැ අවිද්‍යාව සම්බූතං කියන චක්කු දැන් අපි දැන් ආයේ දැන් අපි හිතන ලෝකේ කියන්නේ මේ දැන් අපි හොයන්නේ නේද? ඇහැ කියන එකක් ලෝකෙට අයිතිද නැද්ද?
අයිතියි.
ඇහැ කියන එක ලෝකෙට අයිති. දැන් මේ හොයන්නේ ලෝකේ මොකද්ද? ලෝක සමුදය. නැත්නම් රූපේ මොකද්ද? රූප සමුදය මොකක්ද? එතකොට මේ සමුදය හොයද්දී දැන් අපි ධර්මයේ කියලා තියෙන ටිකක් උදව් කරගන්නවා නේද? එතකොට දැන් මේකේ හේතු ඇහැ හටගත්තේ ඇයි කියලා කොහේනකොට නැ ඔහම කතාවකුත් කියලා තියෙනවා. අවිද්‍යාව හේතු වෙලා තියෙනවා නේද? දැන් ඒකත් දෙකෙන් නුවණින් හොයලා හොයලා පොඩ්ඩක් බලන්න. අවිද්‍යාව හින්දා කොහොමද ඇහැ හටගන්නේ? දැන් අපි හිතන් ඉන්න ඇහැ. ඇහැ කියනකොට දැන් එනවා නේද අදහසක්? ඇහැ රූපේ කන්දින් නැති කොලේ කන්දින් නැති වුණත් ඇහැක් කන්දින් නැති කියලා පුළුවන් නේද අඳින්? සමන් හිතන් ඉන්නේ නැහැ. දැන් මොකද්ද ඇහැ කියලා හිතන් ඉන්නේ? කොලේ අඳින්නේ මාස්ටර්. තව වචන දාගන්න එපා. ඒක තව තව පැටලෙනවා මේක. දන්න එහෙම කියන්නේ. ඇහැ කියලා තමන් හිතන එකෙන් පටන් ගන්න. දැන් ඇහැ කියනකොටම අදහසක් එනවා නේද මොකද්ද කියලා? ඒ ලෝකේට ඇවිත් ඇහැක් තියෙනවා නේද? ඔය ඇහැ කවද්ද හම්බ වුනේ? ඉපදිච්ච දවසේ. ඔය ඇහැ නැති වෙන්නේ කවද්ද? මරණය. දැන් මනුස්ස ජීවිතේ උපදිනකොට මේ මනුස්ස ඇහැ හම්බුනා නේද? ඕක නැති වෙන්නේ මරණ දවසේ. එතකොට උපදිලා මරණකම් ඇහැ තියෙනවද නැද්ද? සමහරවල් තේින් නැති වෙනකන් තියෙමුකෝ. හරි දැන් දකින්න පටන් ගත්ත දවසේ ඉඳන් දැකීම නැති වෙන දවස වෙනකම් ඇහැ තියෙනවද නැද්ද? පණවපු එක ගැන තමයි එන එකක් ගැන නෙවෙයි. ඇහැ කියලා හිතන දේ ගැන තමයි මේ අහන්නේ. වෙන කොහෙවත් තියෙන එකක් ගැන නෙවෙයි. ඒ ඔගොල්ලෝ ඇහැ කියන එක ගැන තමයි මේ කතා කරන්නේ නේද? ඇහැ
රහතන් වහන්සේ නොවන කෙනෙකුට තේනවා රහතන් වහන්සේට නැහැ.
නැහැ අපි ඒක නොවනින් හමන්නවා. මේ අපි ඇහැ කියලා හිතන දේ ගැන තමයි මේ හොයන්නේ. වෙන අමුතු දෙයක් ගැන නෙවෙයි. ලෝකය ගැන තමයි මේ හොයන්නේ. ලෝකේ මොකද්ද? ලෝක සමුදය මොකද්ද මේ කතා කරන්නේ? ඒ මොකද්ද? ඒ ඇහැද ජාතියද? ඒ ජාති හටගෙන නෑ. අපි කතා කරන්නේ ඇහැ ගැන. ස්කන්ධය පහළ වීම ජාති. ආයතනං පටිලාභෝ ඛණ්ඩානං පාතුරාභෝ අයං උච්චති. ඇහැද ජාතිද? ජාති. ජාති ගැන නෙමෙයි මේ කතා කරන්නේ. ඒක ගැන කතා කරමු පස්සේ. ඔව්. එතෙන්දී ආයතන, ඔව් ආයතන හටගත්තා නම් ජාති. ඇහැක් හටගත්තා නම් ඉපදුණා. ඇහැ ඉපදිනකොට නේද ඇහැ හම්බුනේ? ඔව් ඒක තමයි ඇහැක් හටගන්නකොට කියන්නේ ඉපදුණා. ඉපදුනකොට ඇහැක් හටගෙන තියෙනවා. දැන් හොයන්න ඇහැ තියෙනවා කියලා දන්නේ කොහොමද? ඇහැ තියෙනවද කියලා හොයන්නේ කොහොමද? තමන්ගේ ඇහැ තියෙනවද කියලා හොයන්න පොඩ්ඩක්. අල්ලලා බලන්න. ඇහැ තියෙනවද කියලා කොහොමද හොයාගන්නේ? තේනවද කියලා බලනවා නේද? අල්ලලා බලලා ඉතින් දැන් බොනික්කේ දෙනවා ඇහැ තියෙනවද කියලා බලන්න. අල්ලලා බලනවා තියෙනවා. දැන් ඒ ඇහැක්ද තියෙන්නේ? ඒක නිකන් අපි වචනයක් විතරයි නේද? දකින්න කියා වචනේ නේද? නේද? කොට ඇහැක් තියනවාද කියලා හොයාගන්න විදිහ තමයි තේනවාද කියලා බලන්නේ. තේින් නැත්නම් ඇහැක් තියනවා කිව්වොත් තේරුමක් තියනවද? තේීමේ ක්‍රියාව සිද්ධ වෙන්නේ නැත්නම් ඇහැක් තියනවා කියන එකේ තේරුමක් තියනවද? නෑ. දකින්න බැයි නම් ඇහැක් තියෙන බෑ. ඇහැක් තියනවා කියන්නේම දැකීමේ හැකියාව තියෙනවා. නේද? එහෙනම් අපි බොනික්කගේ ඇහැක් ගැන නෙමෙයි මේ කතා කරන්නේ. මොන ඇහැක් ගැනද කතා කරන්නේ? දැකීම, තේනීම සිද්ධ කරන අවය. නේද? තේනීම සිද්ධ කරන්න උදව් වෙන යම්කිසි උපකරණයක්, අවයයක්. නේද? තේනීම සිද්ධ වෙන්නේ නැත්නම් අපට ඒක අදාළ නැහැ. ඒ කියන්නේ එතන ඇහැක් නැහැ. තේනීම සිද්ධ වෙන්නේ නැත්නම් ඇහැක් නැහැ නේද? පෙනීම සිද්ධ වෙනවා නම් විතරයි ඇහැක් තියෙන්නේ. පැහැදිලිද? ඒක නුවණින් හොයන්නම. පෙනීම සිද්ධ වෙනවා නම් විතරයි ඇහැක් ගැන කතා ඇහැට අර්ථයක් තියෙන්නේ. පෙනීමක් සිද්ධ වෙනවා නම් විතරයි. ඒක පැහැදිලි නේද? පෙනීම සිද්ධ වෙන්නේ නැත්නම් ඇහැක් තියෙනවා කියන එක ඒක අදාළ නැහැ. ඇහැක් පවතින්න බෑ. ඒකට එකඟයි නේද? ඔව්. දැන් තේනීම සිද්ධ වෙන්නේ චක්කු විඥානය පහළ වෙනකොට නේද? චක්කු විඥානය පහළ වෙනකොට විතරයි තේනීම සිද්ධ වෙන්නේ. සෝත විඥානයෙන් පුළුවන්ද දකින්න? බෑ. සෝත විඥානයෙන් මොකද්ද කරන්නේ? අහන්න. එතකොට තව විදිහකට කිව්වොත් ඇහැ තියෙන්නේ චක්කු විඥානය පහළ වෙනකොට විතරයි. තේනීම සිද්ධ වෙනකොට මේ ඇහැ තියෙන්නේ. චක්කු විඥානේ පහළ වෙන්නේ නැත්තම් ඇහැ පවතින්න බෑ නේද? චක්කු විඥානේ පහළ වෙන්නම ඕන ඇහැක් තියෙනවා. පහළ වෙන්නේ නැත්නම් අපිට ඇහක් තියෙනවා කියවට වැඩක් නැහැ. දැන් බෝනික් අගේ හේ චක්කු විඥානයක් පහළ වෙන්නේ නැහැ. ඒ හින්දා අපි ඒකට ඇහක් කියන්නේ නැහැ. අර්ථයෙන් ඇහක් කියන්නේ. හරි. නිකන් කිව්වොත් ඒක වචන මාත්‍රයක් විතරයි. ඒක තේරුමක් නැති කතාවක් නේද? ඒකට චක්කු විඥානයක් පහළ වෙනවා නම් විතරයි ඇහක් කියන එකට අර්ථය තියෙන්නේ. එතකොට ඇහැ කියන එක පවතින්නේ චක්කු විඥානේ පවතිනකොට. හරි පැහැදිලිද? චක්කු විඥානේ පවතින්නේ නැති මොහොතක ඇහැ තියෙනවා කියන එකට තේරුමක් නැහැ. හරි? දැන් නුවණින් හිතන්න චක්කු විඥානේ තියෙන්නේ මොන මොහොතේද? දැකීම ඇති කරන මොහොතේ. එක විඥානේ විඥාන කීයක් තියෙන්න පුළුවන්ද එක මොහොතක?
එකයි.
ඒක හිතේ තියෙන දාපතාවයක් නේද? එක මොහොතක එක විඥානයක් විතරයි. එතකොට අපි දැකීම ඇති කරන මොහොතේ චක්කු විඥානේ තියෙනවා. ඒ ක්ෂණයම ගත්තොත් ඒ වෙලාවේ වෙන එක විඥානයක්වත් නැහැ. හරි? ඒ වගේම අපි සෝත විඥානය සත්‍යයක් අහනකොට සෝත විඥානේ නේද? සෝත විඥානේ පවතිනකොට සෝත විඥානේ විතරයි වෙන එක විඥානයක්වත් නැහැ. ඒකට අර චක්කු විඥානේ ඉතුරු නැතුවම නිරුද්ධ වෙලාමයි සෝත විඥානේ හටගන්නේ. මේ සෝත විඥානය ඉතුරු නැතුවම නිරුද්ධ වෙලාමයි තව විඥානයක් හටගන්නේ. මේක චක්කු විඥානය වෙන්න පුළුවන්, ආයේ සෝත වෙන්න පුළුවන්, ගාමන වෙන්න පුළුවන්, ඔය හැලින් ඕන විඥානයක් වෙන්න පුළුවන්. ඒ අලුත් විඥානයක් හටගන්න නම් මේ විඥානේ නිරුද්ධ වෙන්නම ඕන. එකම අපි දන්නවා එක මොහොතක එක ක්ෂණයක එක විඥානයක් විතරයි. ඒකට චක්කු විඥානේ තියෙන ක්ෂණය ගත්තොත් අනෙක් විඥාන පහම නැහැ. සෝත විඥානේ තියෙන ක්ෂණය ගත්තොත් අනෙක් විඥාන පහම නැහැ. ධාන විඥානේ තියෙන මොහොතේ අනෙක් විඥාන එකක්වත් නැහැ. ටීවී එකේ තියෙන විඥානයක් තියෙනවා. දැන් ගෙදර ටීවී එක තියෙනවා. බලනවා කියනකොට හරි නෑ. ඒක හොඳ ප්‍රශ්නයක්. ඔය අහන්නේ සද්දේ රූපේ එකතරේ දැනගන්නේ කොහොමද? ටීවී එක බලන ගමන් සද්දෙත් නැහැ. ඒක වෙන්නේ මේ වේගය වැඩි. දැන් අපි තත්පරයක් කියලා ගන්නකොට ඕකේ කෝටියක් විතර ඇති වෙලා නැති වෙලා ඉවරයි. විඥාන කෝටියක් විතර ඇති වෙලා නැති වෙලා ඉවරයි. එතකොට අපිට තේින්නේ ওই විඥාන ටික එක සැරේ වුණා කියලා. එහෙම නෙමෙයි. වේගෙ වැඩි වෙනින්දා තමයි අපිට එක සැරේ වෙනවා කියලා තේරෙන්නේ. දැන් මෙතන වුණා මාව පේන ගමන්ම කතා කරන එකවත් ඇහෙනවා නේද? ඒ අතරේ අර මේ රිදෙනවත් දැනෙනවා. කුලඟ වදිනවා ඒවත් දැනෙනවා. ඒ හිතන්නේ මේ ඔක්කොම එක සැරේ වෙනවා කියලා. එහෙම නෙමෙයි. එහෙම දැනෙන්නේ මේකේ වේගෙ වැඩි. හරි. හරි වේගෙන් ඇති වෙලා නැති වෙනවා. විඥාන තියෙන ඒවා කොහොම වේගවත්. මේ අපි ක්ෂණයක් කියනකොට විඥාන කෝටියක් විතර ඇති වෙලා නැති වෙලා ඉවරයි. ඒ හින්දායි අපිට හිතන්නේ ওই ටික එක සැරේ වෙනවා කියලා. එහෙම නැතුව මේ දකින ගමන් අහන දැක්. හරි. දකින්න හදන හිත නැති වෙලාමයි අහන්න හදන හිතක් හටගන්නේ. ඒ හිත නැති වෙලා ආයෙ දකින්න හදන හිත ඇති වෙන්න පුළුවන්. එක විඥානයක් එක මොහොතක. ඔක මේ හිතේ තියෙන ධර්මතාවය චිත්ත නියාමයක්. හා එක මොහොතක එක විඥානයක් විතර. දැන් ඔයගලන්ට නුවණක් එන්න ඕන. එහෙනම් මේ චක්කු විඥානේ තියෙන කොට විතර නැහැ කියන ධර්මතාවය තියෙන්නේ. නේද? චක්කු විඥානේ නැති කොට ඇහක් තියෙනවා කියන එකට තේරුමක් නැහැ. එහෙනම් චක්කු විඥානය ඇරෙන අනිත් විඥාන පහළ වෙන වෙලාවෙදී සෝත විඥානය වෙන්න පුළුවන්, ගහන විඥානය, ජීවා විඥානය, කාය විඥානය, මනෝ විඥානය. ඕවා පහළ වෙන මොහොතේදී ඇහැ තියනවා කියන එකට තේරුමක් නැහැ. ඇහැ නිරුද්ධයි. ඇහැ හටගන්නේ චක්කු විඥානය තියෙන කොටයි. නේද? ඇහැ ගැන කතා කරන්න පුළුවන් චක්කු විඥානය තියෙන වෙලාවෙදී. එහෙමනම් දැන් චක්කු විඥානය පෙරණු තිබීම හටගන්න එකක් නම් ඇහැ කියන එකක් පෙරණු තිබීම හටගන්නවා වෙන්න ඕන. චක්කු විඥානය ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා නම් ඇහැ කියන එක ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා. පැහැදිලි. විඥානයට අදාළ ධර්ම පාන ඇහැටත් පොදු වෙනවා. පෙර නොතිබීම අතගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙන දෙයක් වෙනවා. දැකීම කියන්නේ චක්කු විඥානය. දැකීම ඇති කරන්න තමයි ඇහැටි. දැකීමක් වෙන්නේ නැත්නම් අපට ඇහැ කියන අදාළ නැහැ. ඇහැ කියන එකට තේරුමක් නැහැ දැකීම වෙන්නේ නැත්නම්. ඒක දැකීම වෙන්නේ නැති මොහොතක් කියන්නේ ඇහැ නිරුද්ධයි. දැකීම තියෙන වෙලාවේ ඇහැටි. අපි දන්නා දැකීම තියෙන්නේ චක්කු විඥානය කියලා. නේද? එතකොට පේනවා නේද දැන් චක්කු විඥානය හට ගන්නකොට ඇහැ හටගත්තා චක්කු විඥානය නිරුද්ධ වෙනකොට ඇහැ නිරුද්ධ වෙනවා ඊළඟට හටගන්නේ සෝත විඥානයක් නම් එතකොට අපිට කියන්නේ කන හටගෙන සෝතායතන හටගෙන ඒක ඊට කලින් තිබ්බේ නැහැ නිරුද්ධයි දැන් අහන සෝත විඥානය හටගන්න මොහොතේදී සෝතායතන හටගන්න ඒක නිරුද්ධ වෙනකොට සෝතායතන නිරුද්ධයි ඊළඟට ගහන විඥානය ගඳ සුවඳ ගන්න දැනෙන්නේ ගහන විඥානය හට ගන්නකොට ඔන්න නාසය කියන එකට අර්ථයක් තියෙනවා ගඳක් දැනෙන්නේ නාසයෙන් නේද ගහන ආයතනය ගහන ආයතනය හටගත්තා හටගන්නේ පෙර නොතිබී පෙර තිබුණා නම් අලුතෙන් හටගන්න දෙයක් නැහැ හටගන්නේ පෙර නොතිබී අලුතෙන් ඒ හටගත්තු දේ එහෙමම නිරුද්ධ වෙනවා විඥානේ නිරුද්ධ වෙනවත් එක්කම ඒක නිරුද්ධයි. ඔව්. දැන් ඔක නොනින් තේරුම් ගන්න. ඒකට මේ ආයතනය කියන එක පෙර නොතිබීම හට ගන්නවා ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. ඒක හට ගන්න මේ විඥානය සඳහා. නේද? චක්කු විඥානය ඇති කරන්න තමයි ඇහැටි. සෝත විඥානය ඇති කරන්න තමයි කන. ඒකේ විඥානය හටගයි විඥානය කියන්නේ මේ ක්‍රියාව කරන වෙලාව දැකීම කරන වෙලාවේදී ඇහැ තියෙනවා විඥානය කියන්නේ. නේද? දැකීම නිරුද්ධ වෙනකොට ඇහැත් නැහැ විඥානයත් නැහැ. නිරුද්ධයි. ඊළඟට ඇසීමක් නම් වෙන්නේ සෝත විඥානය තියෙනවා කන තියෙනවා. කන නැතුව සෝත විඥානය හට ගන්න බෑ.
සමුදේ කරනවා.
ඔව්. දැන් සමුදේ වෙනම කරා. සමුදේ කියන්නේ හට ගන්න හේතු. හට ගන්න ඇයි කියන එක වෙනමමයි. දැන් මේ මොකක්ද කියන එකයි මේ කියන්නේ. මේ මොකක්ද කියනකොට ඇහැ මොකක්ද කියනකොට තේරුම් ගන්න දැකීම ඇති වෙනකොට තියෙන ස්වභාවය. නේද? දැකීම සිද්ධ නොවන වෙලාවක ඇහැ තියෙන ස්වභාවය අදාළ නැහැ. දැකීමක් තියෙන තැන තමයි අපිට ඇහැ කියන එක ගැන කතා කරන්නේ. තේින් නැත්නම් ඇහක් නැහැ. අච්චා.
ලෝකයේ කියන්නේ
ලෝකය මගෙන් අහන්න එපා. මම ලෝකය කියන්නේ මොකටද කියලා අහන්න. ඔයා ලෝකය කිව්වේ මොකටද? දැන්
විඥානය
කිව්වම ලෝකය. ආ ලෝකය කියලා ඔයා කියන්නේ මොකටද? විඥානය
දැකීම
කියන දේ ලෝකයේ හැදුනා. එහෙනම්
මේක ලෝකය.
මේක නිරුද්ධ වෙනවා. තමන් මොකකට හරි ලෝකය කිව්වනම් ඒක ඒකයි මේ කියන්නේ ඉස්සෙල්ලා ලෝකයේ කියන්නේ මොකද්ද කියන තැනින් පටන් ගන්න. ඒක දන්නේ නැතුව ඉතුරු ඒවා කතා කරන්න බෑ. අපි මොකකට හරි ලෝකය කියනවා එතනින් පටන් ගන්න. තේරුණාද? ඒක ඉති ලෝකම් කියන එකෙන් පටන් ගන්න. ඉති රූපම් මේකයි රූපය. රූපය මොකද්ද කියලා දන්නේ නැතුව රූප සමුදයක් ගැන කතා කරලා වැඩක් නැහැ. ලෝකය මොකද්ද කියලා දන්නේ නැතුව ලෝක සමුදය ගැන කතා කරලා වැඩක් නැහැ. මේ ලෝකයේ කියලා තමන් මොකකට හරි කිව්වා නම් ඒක ඉස්සෙල්ලා මොකද්ද කියලා තේරුම් ගන්න. ඒකයි මේ කරන්නේ. ඇහැ කියලා අපි මොකකට හරි කියනවා නම් අපි ඉස්සෙල්ලා ඒක තේරුම් ගන්න ඕනේ. ඇහැ කියන්නේ දකින්න උදව් වෙන දේ. එතකොට දැකීමක් වෙනවා නම් විතරනේ ඇහැ කියන කතා කරන්න ඕනේ. දැකීමක් වෙන්නේ නැත්නම් අපිට ඇහැ අදාළ නැහැ. ඔව්. දැකීම තියෙනකොට ඇහක් තියෙනවා. දැකීම නැත්නම් ඇහක් කියෙන්නේ නැහැ. ඇහගෙන අර්ථයක් නැහැ. අර බෝඩ් එකක් අගේ ඇහවලු. හැකියාව කතා කරන්නේ වචන මාත්‍රයක් විතර අර්ථයක් නෙවෙයි ඒක. හැකියාව අපි අදහස් කරන්නේ දැකීම සිද්ධ වෙන උදව් වෙන අවයවය. දැකීම සිද්ධ කරන්න උදව් වෙන අවයවයක නම් ඇහැ කියන්නේ. දැකීම සිද්ධ වෙන්නේ නැත්නම් එහෙම අවයවයක් යෙදෙන්නේ නැහැ. අදාළ නැහැ. ඇහැ කියලා අපිට ඕන එකකට කියන්න පුළුවන්. ඈ මේ මේ කියන්නේ ඇහැ කියලා මට ඕන නම් කියන්න පුළුවන්. ඒකෙත් කියන එක නේද? ඒකේ අර්ථයක් තියෙනවද කියන එක බලන්න ඕනේ. ඒකෙන් දැකීමක් වෙනවා. ගුණ කෙනෙකුට ඕන දෙයක් කියන්න පුළුවන්. ඒක ඒ තමන්ගේ වැඩ. ඒකයි දැන් තමන් හිතන දේ තව කෙනෙක්ගෙන් අහලා හරියන්නේ නැහැ. ලෝකේ මන් ලෝකේ කියන එකයි ආලෝකේ කියන එකයි වෙනවා. ඒකයි තමන් ලෝකේ කියන්නේ මොකක්ද කියන එකෙන් පටන් ගන්න ඉති ලෝක. නැත්නම් තමන් රූපේ කියන එකෙන් පටන් ගන්න. තමන් ඇහැ කියන එකෙන් පටන් ගන්න. ඊට පස්සේ මේක දැනගෙන ඒකට සමුදය හොයන. නැත්තම් අපි දෙන්න මං එකකට ලෝකෙ කියනවා ඔයා තව එකකට ලෝකෙ කියනවා සමුදේ හොයන්න ගිහිල්ලා තේරුමක් දෙනවා අතරමං වෙනවා ඒකයි මේක මේ බුදුහාමුදුරු පෙන්නනවා හොයන්න විදිහට ඉති රූපං ඉති රූපස්ස සමුදේ මේකයි රූපය මේකයි රූප සමුදේ මේ රූපේ හටගත්තේ මෙහෙම අන්න එහෙම කෙනාට තමයි නිරෝධේ දකින්න වේදක දන්නේ නැතුව Nirodha ගැන කතා කරලා වැඩන්නේ. මොකද අපි මොන Nirodhaයක් ගැනද කතා කරන්නේ කියලා අවබෝධයක් නැහැ. දැන් ලෝකය මොකක්ද කියලා දැනගත්තු කෙනාට තමයි ලෝකේ හේතුවක් ලෝක Nirodhaයක් ගැන කතා කරන්න පුළුවන්. හරි? දුක කියන එක තේරුම් ගත්ත කෙනාට තමයි දුක්ඛ සමුදයන් Nirodhaයක් ගැන කතා කරන්න පුළුවන්. ඔය ටික දන්නේ නැතුව මාර්ගයක් වඩනවා කියන එක කිසිම තේරුමක් නැති වැඩක්. ඒකයි මේ සම්මා දිට්ඨිය කියන්නේ. දුක දැනගන්න, දුක සමුදය දැනගන්න, නිරෝධය දැනගන්න අන්න එයාටයි මාර්ගය. ලෝකය දැනගන්න, ලෝක සමුදය දැනගන්න, නිරෝධය දැනගන්න එයාටයි මාර්ගය. සම්මා දිට්ඨිය මාර්ගය. රූපය දැනගන්න, රූප සමුදය දැනගන්න, නිරෝධය දැනගන්න එයාටයි මාර්ගයක් උපදී. එහෙම නැති කෙනෙකුට නෙවෙයි. සම්මාදිට්ඨිය නැතුව මාර්ගයක් වඩනවා කියන එකක් වෙන්නේ නැහැ. ආර්ය මාර්ගය කියලා එකක් නැහැ. ආර්ය සම්මාදිට්ඨිය නැතුව. ඒ සම්මාදිට්ඨිය ඇති කරගන්න තමයි ධර්මය අහන්න විමසන්නේ කියන්නේ. ඥානතෝ පස්සතු. ඥානතෝ පස්සතු. ඥානතෝ කියන්නේ අහලා දැනගන්න. පස්සතෝ කියන්නේ දැන් නුවණින් දකින්න. කොහොම කෙනාටයි ආශ්‍රව ප්‍රහාණයක් දේශනා කරන්නේ. එහෙම නැති කෙනාට නෙවෙයි. මේ පැහැදිලිව තියෙන අසබ්බාසව සූත්‍රය කියවලා බලන්න. මේක දේශනා කරන්නේ ඥානතෝ පස්සතෝ. නෑ අඥානතෝ. නෑ අපස්සතෝ. දන්න දකින්න කෙනාටයි මේක දේශනා කරන්නේ. එහෙම නොදන්න කෙනාට නෙවෙයි. එහෙම දකින්න නැති කෙනාට නෙවෙයි. එහෙම අයට දේශනා කරන්න වැඩක් නැහැ. ඒකයි කියේ රමන්ද බුද්ධිකමයට මේක කියලා වැඩක් නැහැ. ධර්මයක් අහපු නැති කෙනාට වැඩක් නැහැ. මේ අහලා ඒක නුවණින් විමසන කෙනාටයි මේක කියන්නේ. ඒගොල්ලන්ට ඒකේ ප්‍රයෝජනේ ගන්න. එතකොට ඔන්න දැන් ඇහැ ගැන අවබෝධයක් එන්න නිකන්ම විදිහක් ඔය කියන්නේ. දැකීම සිද්ධ වෙන වෙලාවේ ඇහැ තියෙන්නේ. දැකීම සිද්ධ නොවෙනවා නම් ඇහැක් ගැන කතා කිරීම තේරුමක් නැති දෙයක්. ඒ ඕක නොවනින් විමසුවොත් ඒ ඇහැ කියන ධර්මතාවයේ පෙර නොතිබීම හටගන්න දෙයක් ඉතුරු නැතුව නිරුද්ධ වෙන දෙයක්. ඒක ඇහැට තේරුම් ගත්තොත් සලායතනයටම ඕකමයි තියෙන්නේ. ඒකද විඥානහයයි. එක විඥානයක් තියෙද්දි ඒකට අදාළ ආයතන තියෙනවා. ඒ විඥානය නැති වෙලාවට ඒක නිරුද්ධයි. එහෙමයි. දැන් ඕක දකින්න කෙනාට ඔන්න නුවණක් එනවා. සලායතනයම හට ගැනීමක් තියෙනවා, නිරුද්ධ වීමක් තියෙනවා. පවතින සලායතනයක් නෙවෙයි. ආයතන හයම පෙර නොතිබීම හටගන්න ස්වභාවයක් තියෙනවා. ඉතුරු නැතුව නිරුද්ධ වෙන ස්වභාවයක් තියෙනවා. ඔන්න ඔකෙනුත් පුළුවන් සම්මාදිට්ඨිය ඇති කරගන්න. සලායතනය මොකද්ද? සලායතන සමුදය මොකද්ද? සලායතන නිරෝධය මොකද්ද? නිරෝධ මාර්ගය මොකද්ද? මේකෙනුත් කෙනෙකුට ලෝකෝත්තර සම්මාදිට්ඨිය ඇති කරගන්න පුළුවන්. ධර්මය සලායතනය මොකද්ද? සලායතන සමුදය මොකද්ද? නිරෝධය මොකද්ද? මාර්ගය මොකද්ද? ඔකෙනුත් කෙනෙකුට සම්මාදිට්ඨිය ඇති කරගන්න පුළුවන්. එහෙම කෙනාට තමයි මාර්ගය උපදින්නේ. ඕක නදන්න කෙනාට නෙවෙයි. එතකොට දැන් ඒක පැහැදිලි. ආයතන ගැන ඔය කිව්වේ. ආයතනය මොකද්ද? සමුදය ගැන කිව්වේ නෑ. දැන් ආයතනය කියන්නේ පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙන ධර්මතාවය. ඒක තියෙන අනිත්‍ය ස්වභාවය නම් තියෙනවා. නේද? හටගන්න නිරුද්ධ වෙන ස්වභාවය අනිත්‍ය ස්වභාවය. හටගන්න නිරුද්ධ කියනකොට ලොකු ධර්මතාවයක් දකින්න. දෘෂ්ටි ගොඩකින් මිදෙනවා. මොකක්ද මිදෙන දෘෂ්ටි? තියෙනවා, පවතිනවා, ඇත. ඇත කියන දෘෂ්ටියට, නිත්‍ය සංඥාවට අහුවෙන්නේ නැහැ. ආත්ම දෘෂ්ටියට අහුවෙන්නේ නැහැ. ශාස්ත්‍රවාදයට අහුවෙන්නේ නැහැ. ඇත කියන දෘෂ්ටියට අහුවෙන්නේ නැහැ. මොකද නිරුද්ධ වෙනවා. නේද? නිරුද්ධ වෙන හින්දා පවතිනවා කිව්වොත් ඒක වැරදි. ඒක ඇත කියන දෘෂ්ටියට අහුවෙන්නේ නැහැ. නැහැ කියලා කියන්න පුළුවන්. හට ගැනීමක් පේන හින්දා නැහැ කියන්න. ඇති වෙනවා නම්
නැති වෙනවා.
එහෙම දෙයක් නැහැයි කියන දෘෂ්ටියට වැටෙන්නේ නැහැ. නැත කියන දෘෂ්ටියට වැටෙන්නේ නැහැ. මොකද හට ගන්න ස්වභාවය. එතකොට අර උච්ඡේදවාදයට වැටෙන්නේ නැහැ. ඒකට බුදුදහම ශාස්ත්‍රවාදයට වැටෙන්නේ නැහැ. ඇත කියන දෘෂ්ටියට වැටෙන්නේ නැහැ. ඡේදවාදයට වැටෙන්නේ නැත කියන දෘෂ්ටියට වැටෙන්නේ නැහැ. ඒක කියන්නේ නැහැ නේද? ඇහක් නැහැ. ඒක අවබෝධ නෙවෙයි. ලෝකයක් නැහැ කියලා කියන්නේ නැහැ නේද? ඒක අවබෝධ නෙවෙයි. තියෙනවා කිව්වත් බුදුදහම නෙවෙයි. නැහැ කිව්වත් බුදුදහම නෙවෙයි. අප කච්චායන ගොත්ත සූත්‍රයේ හොඳට පැහැදිලි කරනවා. කච්චායන දොත්ත සූත්‍රය. කච්චායන දොත්ත සූත්‍රෙදී පැහැදිලි කරනවා මේ. හටගන්න ස්වභාවයෙන් ඉඳලා නැත කියන දෘෂ්ටියට වැටෙන්නේ නැහැ. නිරුද්ධ වෙන ස්වභාවයෙන් ඉඳලා ඇත කියන දෘෂ්ටියට වැටෙන්නේ නැහැ. ශාස්ත්‍රවාදයට වැටෙන්නේ නැහැ. උච්ඡේදවාදයට වැටෙන්නේ නැහැ. ඔය අන්ත දෙකටම නොඇටි තථාගතයෝ මේ පටිච්ච සමුප්පාදය දේශනා කරනවා. ප්‍රතිත්‍ය සමුප්පාදය. නැත්නම් ඉදප්පච්චේතාව කියලා කියනවා. පටිච්ච සමුප්පාදය. මේ හේතු නැති කල්හි පවතිනවා, හේතු නැති කල්හි පවතින්නේ නැහැ. ඉමස්මේ සති ඉදං හෝති ඉමස්ස උපාදා ඉදං උපජ්ජ මේ දේ තියනවා නම් මේ දේ තියනවා මේ දේ හටගත්තොත් මේ දේ හටගන්නවා ඉමස්මින් අසති ඉදං නහෝති මේ දේ නැත්නම් මේ දේ නැහැ ඉමස්ස නිරුද්ධා ඉදං නිරුද්ධ මේ දේ නිරුද්ධ කරා මේ දේ නිරුද්ධ ඔක තමයි හේතුඵල සම්බන්ධය කියන්නේ පටිච්ච සමුප්පාදය කියන්නේ හරි මේ දේ තියනවා නම් මේ දේ තියනවා මේ දේ නැත්නම් මේ දේ නැහැ හේතුන් තියනවා නම් ඵලය තියෙනවා හේතුන් නැත්නම් ඵලයක් නැහැ. ඒක තමයි බුදු කෙනෙක් දේශනා කරන්නේ. පටිච්ච සමුප්පාදය. ඉදප්පච්චේතාව කියන්නේ. පටිච්ච සමුප්පාදය. මේ ත්‍ර්ථය වෙන හේතුන් හිඳමයි ඵලයක් තියෙන්නේ. ඒ ඔන්න ඔය ධර්මතාවය දකින්න. ඔය ධර්මතාවය ලෝකෙටත් දකින්න ඕන, රූපෙටත් දකින්න ඕන, ආයතන වලටත් දකින්න ඕන. තමයි ඕන දෙයක් තියනවා නම් ඒකට වේ ධර්මතාවයේ පොදු පටිච්ච සමුප්පන්න ස්වභාවය. ඇහැ කියන ධර්මතාවයට ඕක පොදු. ලෝකෙට අයිති ඕනම දෙයකට රූපයටත් ඕක පොදුයි කියන එක දකින්න. දැන් ඒක ටිකක් අමාරුයි අපිට දකින්න. ඇහැට දකින්නත් අමාරුයි. ඒවත් දැන් මම කියා දුන්නා දකින්න විදිහ. ඇහැ කියන එක පෙරණ තිබීම හටගෙන ඉතුරු නැතිවම නිරුද්ධ වෙන ධර්මතාවයක් කියන එක අවබෝධ කරන්න ඕන දෙයක්. ඇහැක් නැtei කිව්වේ අර අපි හිතාගෙන ඉන්න පවතින උපදුන දවසෙන් ගන් මැරෙන දවස වෙනකන් තියෙනවා කිව්වේ එහෙම ඇහැක් නෙවෙයි. පැවැත්මක් දෙන්න බෑ. හැබැයි ඇහැක් නැහැ කියලත් නෙවෙයි. හා ඇහැක් පවතිනවා කියන එක වැරදි කියනවා. උපදුන දවසෙන් ගන් මැරෙනකන් තියෙන ඇහැක් දිනවා කියන එක එහෙම පැවතීමක් නෙවෙයි. නිත්‍ය ස්වභාවයක් තියෙන ඇහැක් නැහැ. හැබැයි එතකොට කෙනෙකුට අහන්න පුළුවන් එහෙනම් ඇහැක් නැද්ද? ඇහැක් නැහැ කියන්නේ නැහැ. තියෙනවා කියන්නේ නැහැ, ඇහැ කියන්නේ නැහැ. ඔය දෙකම දෘෂ්ටි.
තියෙනව නැති වෙන නිසා.
ඇහැ කියන ධර්මතාවයක් තියෙනවා, දැකීම කියන සිද්ධිය තියෙනවා. මොකද දැකීම වෙන්න බෑ ඇහැක් නැති. නේද? දැකීම අපි දන්නවා විඥානේ තියෙන කොටයි දැකීම තියෙන්නේ. චක්කු විඥාන සක්කුඥානෙ තියෙන මොහොතේ ඇහැ කියන ධර්මතාවය ඊයේ. ඒකම අපිට නුවණක් තියෙන චක්කුඥානෙ කොච්චර මොහොතද තියෙන්නේ? ඒක පවතින දෙයක්ද? නෑ, ඒක පෙරණ තීවීම හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. එහෙනම් ඇහැ කියන ධර්මතාවයේ ඒ විදිහම පෙරණ තීවීම හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙන ධර්මතාවය. ඒක හේතුඵල පටිච්ච සමුප්පන්න ධර්මයක් ඕක.
ලෝකයටත් ඕකමයි.
ලෝකයටත් ඕකමයි. අපි ලෝකය කියන එක දැන් ඔව්. දැන් මම ඕක පුළුවන් ඔයගලන්ට සලායතනෙටම දාන්න නේද? අර ධර්මතාව. මොන ආයතනයක් විඥානය නිසානේ ඒක තියෙන්නේ. විඥානය නැත්නම් ඒක නැහැ. නේද? එතකොට තේරුම් ගන්න මේ අභ්‍යන්තර ආයතන හය මධ්‍යස්ථ ආයතන කියන ඇහැ කන්නාසේ දිව ශරීරයේ මනස කියන හයම පෙරණ තිබීම හට ගන්නවා ඉතුරු නැතිවම නිරුද්ධ වෙනවා. ඒ තියෙන කාලෙත් ඔය විඥානේ පවතිනකොට තමයි ඒක තියෙන්නේ. නේද? චක්කු විඥානේ තියෙනකොට ඇහැ කියන ධර්මතාවය තියෙනවා. ඒ වෙලාවේ කන කියන ධර්මතාවයක් ගැන කතා කරන්න බෑ. සෝත කියන එක එන්නේ සෝත විඥානය කියන එක අහන වෙලාවට. නේ? ඇසීම කියනවා. අනිත් ආයතන ගැන ඒ වෙලාවට කතා කරන්න බෑ. ඒවා අදාළ නෑ. ඒවා ඉපදිලා නෑ ඒකවල. ඉපදිලා නෑ කියන්නේ නිරුද්ධයි. පදුන ධර්මතාවය තමයි ක්‍රියාව දැකීම නම් චක්කු විඥානය නම් නැහැ. ඇසීම නම් සිද්ධ වෙන්නේ මේ මොහොතේ සෝත විඥානේ කන සෝතය. නේද? ගඳ සුවඳ දැනීමක් නම් වෙන්නේ එතකොට ගාහන විඥානය හටගෙන එතකොට නාසයක් ගැන කතා කරන්න පුළුවන්. ඒ වෙලාවේ දිවක් ගැන කතා කරන එක තේරුම් ගන්න. දිව ගැන කතා කරන්න ඕන රසක් දැනෙනවා. හරි. රස දැනෙන්නේ නැත්නම් දිවට අර්ථයක් නැහැ. හරි. ඔය විදිහට විඥාන හයම විඥානේ නම අනුව සලායතන ටික තේරුම් ගන්න. සලායතනය කියන්නේ එතකොට පෙර නොතිබීම හට ගන්නවා, ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. ඔන්න දැන් දකිනවා නම් දකින්න තියෙන අනිත්‍යතාවයේ ඕකයි. අනිත්‍ය ධර්මතාව. විඥානේ පහළ වෙනකොට හට ගන්නවා, විඥානේ එක්කම නිරුද්ධ වෙනවා. එතකොට අනිත්‍යතාවයක් තියෙනවා නේද?
වේදනා
සංඥා සංකාර ඒ වගේ වෙනවා. ඔව්. ඒ හැමදේම තියෙනවා. ඒවා
මට
කියන පෙර වීම. ඔව්. හරි. එකතරේ නෝ පෙර නැති වීම හට ගන්නවා ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා දුක කියනකොට දැන් මට අනිත්‍යද තහන්නේ මොකක්ද දුක කියන්නේ දැන් සමන් දුක කියන්නේ මොකටද ලෝකයට දුක කියන්නේ විඥානයට එකක් කියන්නේ ඒකට දැකීම ගන්න කොහෙන්ද දුක හරි අපි මේ තමයි මං ලෝකේ කියලා කියන්නේ මොකද්ද මං දුක කියලා කියන්නේ මොකක්ද දුක කියන්නේ ඒක බිඳවන අන්නේ බිඳවනවා නම් දුක කියන්නේ
ඒක අල්ලගත්තොත් විරුද්ධ
වෙන්නේ ඒ තමන් ද මේක අමුන්ට පැහැදිලි කිරීම නෙවෙයි ධර්මයේ කියන්නේ තමන් අවබෝධ කිරීම තමන් මොකක් හරි වචනයකට දුන්න තේරුම මොකද්ද ඒක ඒ තමන් නිදන්නේ ගද වෙන කෙනෙක් ඔය වචනක තව දෙයක්වත් දෙන්න පුළුවන්. එතකොට මේකෙන් අදහස් කරන එක මොකක්ද කියන තැනින් තමයි ඒ චතුරාර්ය සත්‍යෙදි පටන් ගන්න කියන්නේ. අපි රූපේ කිව්වොත් මොකක්ද රූපේ කියන්නේ? කී රූපම් කියන එකෙන් හොයන. විඥානයක නෙමෙයි රූපේ කියන්නේ. රූපේ කියලා අපි දෙයක් අදහස් කරනවා නම් ඒක
විඥානයක්.
මම රූපේ ගැන කතා කළේ නෑ ප්‍රශ්නෙට උත්තරේ මම දෙන්නම්. අහා රූපේ ගැන කතා කරමු. මොකද්ද රූපේ
කියන්නේ?
ඔව්. අපි තේන දේවල් වලට ලෝකේ හැදිලා තියෙන රූප වලින් කියවනේ. මොනවාද? තේන දේවල්, ඇහෙන දේවල් මේ ආයතන අභ්‍යන්තර ආයතන ටිකට අහු වෙන දේවල් නේද? රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටම්ක. ඕවනේ අපි රූප කියන්නේ. ඒවා විතරක් නෙමෙයි ඇත්තටම ඇහැ කන නාසය දිව ශරීරය රූප.
රූප
නම් මම ඒ ටික ගැන කතා කරනවා. දැන් අපි ගමු එළියේ තියෙන රූප ගැන. අපි ලෝකේ කියලා බාහිර ලෝකේ කියලා හිතන රූප නේද? දැන් එළියේ තියෙන රූපයක් දැනගන්නේ කොහමද රූපයක් කියලා? මේ මොකද්ද? බෝතලය. බෝතලය කියන්නේ රූපයක්ද?
රූපයක්.
ඔව්. නේද? ඒක ලෝකේ නැති රූපයක්. නේද? දැන් ඒ රූපේ තියනවා කියලා කොහොමද දැනගත්තේ? පෙනුම. එහෙන් දැක්ක නිසා නේද කිව්වේ? රූපයක් තියෙන. බෝතලයක් තියෙන. ඔව්. දැන් තේනවද ඒ රූපේ? නැහැ. හැටපේ මනසට උනම් මතක් කරගන්න පුළුවන් අර වගේ රූපයක් තිබුණා. ඒ මතක් කරගන්න රූපේ දැන් තියෙන රූපයද අතීත රූපයද?
අතීතේ.
ඉස්සෙල්ලා එන රූපයක් තිබුණා. දැන් හැටපේ ඉන්න මොහොතේ නම් හිතන්නේ වර්තමානයේ කියලා නේ. අපි මතක් කරගන්නකොට අතීතේ. දැන් ආයේ තියනද කොහොම බලන්න හිතනවනේ. ඒ බලන්න හිතන රූපේ අනා බලනකොට මේ රූපේ තියෙනවද නැද්ද කියලා දැනෙනවා. ඒක අනාගත රූපය. නේද? අනාගතයේදීනේ අපි ඇහැක් උපද්දලා බලන්නේ. එතකොට දකින්න හදන්නේ අනාගත රූපය. දැන් ඔන්න බෝතලේ තියෙන එක අතීත වෙන්නත් පුළුවන්, වර්තමාන වෙන්නත් පුළුවන්, අනාගත වෙන්නත් එතකොට ලෝකෙට ඇති රූපවලට අපිට තියෙනවා අතීත රූප තියෙනවා වර්තමාන රූප තියෙනවා අනාගත රූප තියෙනවා නේද? එතකොට අතීතෙත් ඒ රූපේ තියෙනවා වර්තමානෙත් ඒ රූපේ තියෙනවා අනාගත ස්ථිරිතේ කියන අය අපිට කතා කරන්න පුළුවන් නේ. අතීත වර්තමාන අනාගත කියනකොට පවතිනවද නැද්ද? පවතිනවා. ඒ බොතලේ අතීතෙත් තිබිලා තියෙනවා වර්තමානෙත් තියෙනවා අනාගතෙත් තියෙනවා. දැන් පැවැත්මක් දීලා තියෙනවා. පැවැත්මක් තියෙනවා අපි දැනගත්තු රූපේ බොතලේ. නේද? ඒක බොතලේ පවතින දෙයක්. පවතිනවා කියන්නේ නිත්‍යද අනිත්‍යද? පවතිනවා කියන එකේ තේරුම නිත්‍යයි. මොකක්ද යන්නේ? ප්ලේන් එකක් කියනවනේ. දැන් ගිහින් බැලුවොත් එළියට ගිහින් බැලුවොත් දකින්න පුළුවන් කියන අදහසක් තියෙනවනේ. එළියේ තියෙන මොකක් හරි රූපයක්. ඒකට අපි නමක් දුන්නා ප්ලේන් එක කියලා. උපින්නනේ. නේද? ඒ එහෙම දැනුවත් වීමක් ආවා නේද? ඔය සද්ද ඇහෙන්න කලින් තිබුණද ඒ දැනුවත් වීම? නැහැ. සද්ද ඇහුණාට පස්සේ දැන් නම් තියෙන දැනුවත් වීම. දැන් ප්ලේන් එක ගැන කතා කරන්න පුළුවන්. ඈ? ඔව්. දැන් කතා කරන්න පුළුවන් වුණා ප්ලේන් එක තියෙනවද ඒක? දැන් කතා කරන්නේ හිතේ තියෙන ප්ලේන් එක ගැන. හිතේ ඉතුරු කරගත්ත ප්ලේන් එක. දැන් ඒක කලින් තිබිලා නෙමෙයි හටගත්තේ නේද? පෙර නොතිබීම හටගත්තා. ඉතුරු නැතුව බුද්ධ වනාව කතා කරන්නේ කියනවා. අපට වෙලා තියෙන්නේ ඕක තමයි. පෙරණ පිළිව හට ගන්නවා නිරුද්ධ වෙන්නේ නැහැ. ප්ලේන් එකක් ගියා කියලා තාම කතා කරන්න පුළුවන්. හොඳට හිතෙන් ගතියි. නිරුද්ධ වුණා නම් කොහොමද දැන් කතා කරන්නේ ඒක ගැන? දැන් හිතට හිතනකොට මතක් වෙන්නේ නැද්ද ප්ලේන් එක?
මතක් වෙනවා.
නිරුද්ධුනේ එක කොහොමද මේ හිතට දෙන්නේ දැන්? නිරුද්ධ කරලා නැහැ. දැන් මතක් කරන්න එකක් ඉතුරු කරගන්න. ඒ ඉතුරු කරගත්තු එකට කියනවා නිමිත්තක් කියලා. ඕක තමයි අපි රූපේ විදිහට දකින්නේ. මනස දකින්නේ රූපේ විදිහට ඒ ඉතුරු කරගත්තු එක. ඒකට ඕන නමක් දී ගන්න ඕනේ. කැමති වචන ගන්න. වචනේ නෙමෙයි ඔතන වැදගත් වෙන්නේ මෙහෙම දෙයක් ඉතුරු වෙලා තියෙනවා. අපිට ආයෙ ආයෙ මතක් කරන්න මොකද්ද ඔය දෙයක් ඉතුරු වෙලා තියෙනවා. දෙයක් පනවලා තියෙනවා. දැන් අන්න බුදුහාමුදුරුවෝ පෙන්නනවා මේ ආයතන වලින් ඇහෙන රූප දැකලා චක්කුණා රූපං දිස්වා නිමිත්තක් ගාහි හෝති. නිමිති ඉතුරු කරනවා. චක්කුණා රූපං දිස්වා නිමිත්තක් ගාහි හෝති. ඇහෙන රූප දැකලා නිමිති ඉතුරු කරගන්නවා. රහතන් වහන්සේ චක්කුණා රූපං දිස්වා න නිමිත්තක් ගාහි හෝති. නිමිති ඉතුරු කරගන්නේ නැහැ. කනෙන් ශබ්ද අහලා නිමිති ඉතුරු කරගන්නවා. සතර යන පුද්ගලයා. රහතන් වහන්සේ කනෙන් ශබ්ද අහලා නිමිති ඉතුරු කරගන්නේ ලෝකේ යන්න ඕනේ නැති කෙනාට ලෝකේ ඕනද? ලෝකෙන් එතර වෙන කෙනාට ලෝකේ
ඕනේ.
ඕක ඕක ගොඩාක් නෝනින් හිතන්න ඕන තැන. ඒ අපි මෙහෙම හිතන්න ඔය දැන් නිමිති ටික හදාගන්නේ අපේ ආයතන වලට අහු වෙන මට්ටමේ හරි කනට හරි අරමුණු වෙන්න අර සද්දේ බැරි වෙලාවත් ඇහුන්නේ නැත්නම් ප්ලේන් එකක් කියන නිමිත්තක් පහළ වෙයිද නැහැ නේ දැන් අපේ කන සංවේදී පරාසයේ ශබ්දයක් ඇහෙනවා නේද ඒකට අදාළව නේද අපි නිමිත්තක් හදුවේ ඒ ඇසීම සිද්ධ නොවුණා නම් ওই නිමිත්ත පහළ වෙයිද ඉතුරු කරගන්නේද නැහැ හරි එතකොට එකක් තේරුම් ගන්න අපේ ආයතනකින් හදලා දීපු ඒ අරමුණක් නිසාමයි නිමිත්තක් හැදෙන්නේ ආයතනයකට අරමුණ වෙන බාහිර ස්වභාවයක් තියෙනවා හරි අපි ඒකට මේ ආයතන ටික හදලා තියෙන්නේ අර ඉස්සෙල්ලා කිව්වේ කර්මයි අරවයි මේමයි හිඟ හදාගත්තා කියලා මෙහෙම උපකරණයක් ඇහැ කියලා එකක් නේද? සුරාණ කර්මයි, ගමනයි, ආහාරයි, අවිද්‍යාවයි, තණ්හාවයි, සේරමින්ග මෙහෙම දෙයක් හදාගත්තා. ඒකට ඒකට තමයි අර දැන් සල්ලි දීලා කැමරාවක් ගත්තා. ඒකට අහු වෙන මට්ටමක් තමයි ඔය දැන්. හැබැයි ඒකට අහු වෙන පරාසයක් තියෙනවා. ඒකට අහු වෙන එකෙන් අපි නිමිත්තක් හදාගන්න. දැන් නිමිත්ත කියලා කියන එක තේරුම් ගන්න ඕනේ. අපි දැඩිව විශ්වාස කරනවා මෙහෙම දෙයක් බාහිරේ තියෙනවා. බාහිර රූපය. නිමිති තමයි එතන රූප කියන්නේ. අපි දැඩිව විශ්වාස කරනවා මේ වගේ දෙයක් එළියේ තියෙනවා කියලා. නේද? දැන් අපිට දැඩිව විශ්වාස කරනවා කියනකොට එච්චර තේරෙන්නේ නැහැ. ඒක තමයි අපි අර උපමා ගන්න. වතුරට ඉගෙන බල්ලා දැඩිව විශ්වාස කරනවා වතුරේ බල්ලෙක් ඉන්නවා. ඒකට ඒක රූපං බල්ලා හිතනවා අන්න රූපේ. නේ බල්ලෙක් ඉන්නවා කියලා. දැන් ඒක එයාට නිමිත්ත. නේද? ඒක ධාරාරගෙන එහෙම එහෙම තමයි කිය. ඒකට ඒක එයාට නිමිත්ත. ඒක එයාට රූපේ. එළියේ ඉන්න බල්ලා එයාට රූපයක්. මොකද එයා දැඩිව විශ්වාස කරන අන්න බල්ලෙක් ඉන්නවා කියලා නේද? එහෙම විශ්වාස කරන්නේ එයාට දෙක්කු තියෙනවා. පේනවා බල්ලෙක් ඉන්නවා. ඉතින් පේනදී තියෙනවා කියන දැක්මට දෘෂ්ටියක මතයක ඉන්නවා එයා. ඒකට එයාගේ ලෝකෙට බල්ලා රූපයක්. ලෝකෙට අයිති දෙයක්. අපට තමයි ඒක පිළිගන්නේ. අපට ඊට වඩා වෙනස් නුවණකින් නේ අපි දකින්නේ. නේද? අපි දන්නවා එයාගේ ඇහැ වැඩ කරන හැටි, හිත වැඩ කරන හැටි වේරම අපේ නුවණින් අපි දකිනවා. මෙයාගේ ඇහි හැකියාවක් තියෙනවා බල්ලෙක් වගේ පෙන්눔 කරන්න කියන එක අපි දන්නවා. නේද? අර වතුරේ ඡායාව වැටිලා බල්ලගේ හැකියාව කරන හැටි දන්නවා. ඒ ඇහි ප්‍රතිබිම්බයක් ඡායාවක් හැදෙනවා. ඒක එයාගේ හිත දැනගන්නවා. නේද? ඒකට ඒ දැනගත්තු දේ අනුව හිතලා එයා විශ්වාස කරනවා එළියේ එහෙම දෙයක් තියෙන හින්දාම තමයි මෙහෙම වෙන්නේ. හිතෙන් හිතනවා ඔහොම පේන්නේ නම් බල්ලෙක්ව. ඒ බල්ලා ඔහොම පේන්නේ එළියේ ඉන්න හින්දා. හරි. ඒ හින්දා හිතනවා වතුරේ බල්ලෙක් ඉන්නවමයි. ඒක එයාට ලෝකෙට ඇවිත් රූපේ.
එයාට නිමිත්ත.
ඒක තමයි නිමිත්ත කරගෙන තියෙන්නේ. එළියේ තියෙනවා කියලා විශ්වාස කිරීමමයි නිමිත්ත. බාහිර ලෝකෙට අයිති කියලා හිතන එකමයි නිමිති ගන්නවා. එතකොට දැන් එයාට පුළුවන් නේද එතන වතුරේ එදෙනකොට අන්න බල්ලෙක් ඉන්නවා කියලා දැනගත්තා. ඊළඟට දැන් ආපහු යනවා ගහක් යටට ගිහින් හෙවණක වාඩිලා දැන් කල්පනා කරන අර ඉන්න බල්ලා. දැන් එයාට හිතන් අර නිමිත්ත ඇති. ආයෙ හෙන් දකින්න ඕනේ. ඉන්නවා කියන විශ්වාසයෙන් හදාගත්තු ඒ කියන්නේ හිතේ හදාගත්තු නිමිත්ත දැන් එළියේ තියෙනවා කියන විශ්වාස දෘෂ්ටිගත වෙලා ඉවරයි. ඒක ඇති එයාට ලෝකෙ ගැන දැන් හිතන්න. හිතන්න කියන්න කතා කරන්න දැන් පුළුවන් නම් තව ළඟ කෙනෙකුට කියයි. නේද? ෆෝන් එකෙන් කෝල් එකක් කරන් කියනවා නේද? අපෙන් බලෙති. ඒ යටි හිතන්න කතා කරන්න ක්‍රියා කරන්න පුළුවන් මේ නිමිත්ත. නිමිත්ත කියන්නේ ලෝකෙට ඇවිත් රූපයක් කියලා දැන් බැසගෙන ඉතරයි සාධාරණ නේද? දැන්
ඒක අතීත රූපයක් කියලා.
ඔව් දැන් ඕක වර්ග කරන්නත් පුළුවන්. අතීතද වර්තමානද දැන් ආයෙ ගිහින් බලුවොත් ඉඳි අන්න ගිහිල්ලා බලන්න කෝල් එකක් දීලා තියෙනවා නේද? ඔයත් ගිහිල්ලා බලන්න අතන බලෙති. එතකොට අනාගත රූප නේද? දැන් ඒක පැවැත්ම දීලා ඉවරයි. බලන මොහොතේ සිටියා ඔය බලන්න කලිනුත් ඕක ඉඳලා තියෙනවා. තව ආයෙත් ගිහින් බලුවොත් ආයෙ දකින්න පුළුවන්. ඒ විශ්වාසය. ඒත්
කන්නඩියකින් බලන කුඩා ධර්මයක් හරි වැඩි දෙයක් හරි තත්ත්වේ.
හා කන්නඩියකින් බලුවොත් ඔය තත්ත්වේ නෑ. දැන් ඒක නුඹෙන් හිතන්නවා. පියහෙන් දැකලා කරන්නේ ඕක නෙවෙයිද?
සබ් බල්ලගේ අලු බල්ලෙක් කෙනා
බල්ල දැන්
දැන් බල්ලා ඇහැ පාවිච්චි කරන්නේ ඇයි බල්ලා ඇහැ හදාගෙන තියෙන්නේ උගේ කලින් ජීවිතයේදී තිබුණ තණ්හාව රූප දකින්න තියෙන තණ්හාව ඈ කර්මය ආහාර දැන් ඔන්න දැන් මම අවිද්‍යාව ඉස්සෙල්ලා විස්තර කළේ නෑ අවිද්‍යාව මොකද්ද කියලා අහුවට දැන් බල්ලා රූපයක් දැක්කා එහේ. දැන් උකේමන්තමේදී දැන් අන්න දකින්න බල්ලෙක් ඉන්නවා. නේද? අන්න දකින්න බල්ලෙක් ඉන්නවා. එහෙන් දකින්න බල්ලෙක් ඉන්නවා. එතකොට ඒ බල්ලව දකින්න ඇහැකුත් තියෙනවා.
මොනවද තියෙන්නේ?
දැන් අර බල්ලෙක් ඉන්නවා කියලා හිතන්නේ අවිද්‍යාව යෙදිලම නේද? ඒ බල්ලව දකින්න නේද හැක් ඕන නේද? දැන් හැක් ඕන වෙලා තියෙන්නේ අවිද්‍යාව නිසාම නේද? අවිද්‍යාවෙන් මහදපු බල්ලෙක්ව දකින්න අවිද්‍යාවෙන් හද නැහැ. ඔව්. හැක් අවිද්‍යාවෙන් හදන මට අත් දකින්න ඉන්න. ඔතන අවිද්‍යාව කීප ආකාරකින් එදිලා තියෙනවා දැන් දැන් නොදන්න ස්වභාවය හරි එතන දැන් මම කියාගෙන ආවේ ඔක නෙමෙයි මේ අවිද්‍යාව ඔය උපමාවෙන් බලනකොට තමයි ටිකෙන් ටික තේරුම් ගන්න පුළුවන් අවිද්‍යාව දිගින් දිගටම තේරුම් ගන්න ඕන එකක් මොකද පහත් වෙනකොට තමයි ඒක සම්පූර්ණයෙන් දුරු වෙන්නේ හැබැයි අපිට අවබෝධයක් ගන්න පුළුවන් ඒ කියන්නේ සත්‍ය ඥානයේ මට්ටමට අවබෝධයක් ගන්න පුළුවන් ලෝකයම එකයි ලෝක සමුදයම එකයි නිරෝධයම එකයි මාර්ගයම එකයි කියන සත්‍ය ඥානය ඒ සත්‍ය ඥානය තමයි සම්මාදිට්ඨිය ඒ සම්මාදිට්ඨියෙන් එන මාර්ගයේ වැඩෙනකොට කෘත්‍ය කරනකොට තමයි ප්‍රත්‍යක්ෂ අවබෝධය එන්නේ කෘත කරලා ඉවරයි කියන එක නේද සත්‍ය ඥානය කෘත්‍ය ඥානය කෘත ඥානය කියලා තුනක් තියෙනවා ඒ සත්‍ය ඥානෙකින් යම් කිසි අවබෝධයක් එනවා. මෙහෙම විද්‍යාවක් මෙතන යෙදিলা ඒකෙන් උන මුලාවක් තියෙනවා කියන එක. ඒක න අවබෝධයක් ගන්න තියෙනවා. එතකොට මේ දැන් අපි මේ නිමිත්ත ගැන මේ කතා කළේ ආයතනෙන් ආයතනික ගෝචර උන නිසාමයි නිමිත්තක් හටගන්නවා. රූපයක් කියලා දැනගන්න පුළුවන් ආයතනයකට ගෝචර වුණ නිසාමයි. අර සද්දේ ඇහුණ නිසාමයි අපිට ප්ලේන් එකක් කියලා දැනගන්න හම්බුනේ. ඒ ආයතනයකට ගෝචර වුණ නැත්නම් ඒ වගේ ශබ්දයක් ඒක අපේ ලෝකෙට දිහින්නන්නේ නැහැ. විඥානයකට අහුවෙන්නේ නැහැ. හරි? විඥානයකට අහුවෙන්න නම් ආයතනයකින් අහුවෙන්නම ඕන. එතකොට දැන් ආයතන ටිකත් අපි හදාගත්තු ටිකක්. දැන් මේ ආයතනෙන් සකස් කරලා දෙන එකක්මයි අපි දැන් ගන්නෙ. ආයතනකින් සකස් කරලා දෙන දෙයක්මයි දැනගන්න හැකියාව තියෙන්නේ. ආයතනයකට අහු නොවුණා නම් දැනගැනීමේ හැකියාවක් නැහැ. මෙතන ඉන්න දෙවියෝ දැනගන්න හැකියාවක් නැහැ. පොත ආයතනයක අහු වෙන්නේ නැහැ. මගේ ආයතනයක අහු වෙන හින්දා මම දන්නවා ඉන්නවා. එහෙම
එහෙම මේ මොකද දැන් ඒ බල්ලා වෙන්න ඉතලා යාගේ යාළු බල්ලෙක් එනවා. ඒ යාළු බල්ලාට ගෙනිලා පෙන්නනවා අතන. මේ බල්ලෙක් ඉන්නවා. ඒකට උඩක් තේනවා උගේ
නෑ. ඔව්. එතකොට ඒක දැඩිව විශ්වාස කරනවා.
එතකොට මොකද වෙන්නේ?
ඒක හරියට ඔයා දැන් අන්නතන කැඳලි ගහක් තියනවා දකිනවා. ආ යාළුවටත් දිහින් යනවා අන්නතන කැඳලි ගහක් තියනවා. දැන් මොකද වෙන්නේ?
යාක් දකිනවා තමයි.
දැන් මොකද වෙන්නේ? විශ්වාසයට මොකද වෙන්නේ? තහවුරු වෙනවා. දැඩි විශ්වාසව දැඩි කරගන්නවා. ලෝකෙම ජීවත් වෙනවා. දැන් ඒ ගහනින්ද රණ්ඩු කරගන්නවා. නැත්තම්
රේජ ටේනල්ලේ ගෙදෙනවා
ඇලෙන්නේ
දෙන්නගෙන
ඔව් ඒ වෙන දේ තමයි මේ කියන්නේ ලෝකෙට අහු වෙනවා කියන්නේ දැන් ලෝකය Taman තුලින්ම හදාගෙන ඒක දැඩිව බාර ගන්නවා ඒ ලෝකේ දැස ගන්නවා රූපේ දැස ගන්නවා දැස ගන්නවා කියන්නේ දැඩිවම ගන්නවා ඒක එහෙමමයි ඒක තමයි උපාදාන කරනවා ඒක එහෙමම කියලා උපාදාන බාර හරි දැන් ඒ උපාදාන කරන්න ඒකේ අර තණ්හාව යෙදුන හින්දාමයි උපාදාන කරන්නේ කැමැත්තක් දැන් එහෙම ඒ නිමිත්ත බාර ගන්න කැමැත්තක් යෙදෙනවා ඒ හින්දා තමයි නිමිත්ත එහෙමමයි කියලා ඉතුරු කරගන්නේ බාර නිරිඟු ස්වභාවය ගන්නවා නෙමෙයි නිරිඟු ස්වභාවය ගන්නවා නම් කිසි ප්‍රශ්නයක් නැහැ. නිරිඟුව පේනකොට වතුර ගන්නවා. මේ පේන්නේ නිරිඟුව කියලා දන්නේ නැහැ. එහෙම දැනගත්තා නම් බල්ලා රැවටෙන්නේ නැහැ. වතුරේ බල්ලෙක් ඉන්නවා. තේන්නේ නිරිඟු ස්වභාවය එහෙන් අරන් දෙන්නේ. පවතින ස්වභාවයක් නෙවෙයි. නිරිඟු ස්වභාවය දන්නේ නැති හින්දා ඌ හිතනවා වතුරේ බල්ලෙක් ඉන්නවා කියලා. හරිද? රූපයක් පිහිටෝ. ඒ පිහිටෝන එක තමයි මේ නිමිති කියලා කියන්නේ. මිරිඟුව මිරිඟුව විදිහට දැක්කම නිමිති පිහිටන්නේ නැහැ. හරි? ඉතින් බුදුහාමුදුරුව අපිට තේරුම් ගන්න පහසු වෙන්න තමයි ඔය සංඥාව මිරිඟුවක් වගේ කියලා දකින්න උපමාවක් දෙන්නේ. සංඥාව මිරිඟුවක් වගේ දකින්න. සංඥාව ආරම්භ දෙන්නේ කවුද?
ආයතන.
රූප සංඥාවක් කරන්දුන්නේ ඇහෙන්. ශබ්ද සංඥාවක් කරන්දුන්නේ කනෙන්. එතකොට අපි හදාපු ආයතන වලට අරන් දෙන්න පුළුවන් සංඥාවක් විතරයි. අර කඩෙන් ගත්ත කැමරාවට අරන් දෙන්න පුළුවන් ඒකට අදාළ වර්ණ සංඥාවක් විතරයි. ඕකෙන් ඕන නම් ෆොටෝ එකක් print කරගෙන තියාගන්න පුළුවන්. ඊට වඩා දෙයක් කරන්න බැහැ. ඔය ෆොටෝ එක දිහා බලාගෙන එළිය ගැන කතා කරන එක තමයි මේ කරන්නේ. එතකොට අපි හදාගත්තු ඇහැට පුළුවන්කම තියෙන්නේ වර්ණ සංඥාවක් අරන් දෙන්න පුළුවන්කම විතරයි. වර්ණ සංඥාව. කරන වැඩේ පස්සේ බලන්න ඕනේ. ඊට පස්සේ ඒක අල්ලගෙන ඕන දෙයක් කරන්න පුළුවන්. මේ පටන් ගත්තු දැන හොයාගන්න. ඇහැට පුළුවන් වර්ණ සංඥාවක් කරන් දෙන්න විතරයි. කනට පුළුවන් ශබ්ද සංඥාවක් කරන් දෙන්න විතරයි. නාසයට පුළුවන් ගාන සංඥාවක් කරන් දෙන්න විතරයි. දිවට පුළුවන් රස සංඥාවක් කරන් දෙන්න විතරයි. කයට පුළුවන් මේ ස්පර්ශ සංඥාවක් කරන් දෙන්න විතරයි. ඔය සංඥාව බුදුරජාණන් වහන්සේ උපමා කරන මිරිඟුවක් වගේ දකින්න. ඔය සංඥාව උපමා කරන මිරිඟුවට මරීචි කුප්පමංච සංඥා. සංඥාව උපමා කරන මොකටද? මිරිඟුවට. මිරිඟු ස්වභාවය අපි දන්නවනේ. මිරිඟුව කියන්නේ මොකද්ද? තියනවා වගේ පේනවා. වතුර තියනවා වගේ පේනවා. වතුර කියලා හිතුවොත් අන්න මිරිඟුවට රැවටුනා. මිරිඟු ස්වභාවය අවබෝධ කළා කියන්නේ වතුර තියෙනවා කියලා හිතනවද? නෑ, ඒක මිරිඟුවක්. එතකොට අපි වතුර තියලා නිමිත්තක් පනවයිද? බාහිරේ තියෙන. නෑ. මම දැන් ආයතනෙන් ගත්තේ සංඥා මිරිඟුව. ඒකට බාහිර ලෝකයක් පනවයිද? නෑ. ඔය පනවපු ඒවට නේද දැන් රූප කියලා කියන්නේ? එළියේ තියෙන ලෝකයට අයිති රූප කියලා කියන්නේ මේ ආයතනයක් හදාගෙන ඕකෙන් සංඥාවක් කරන් සංඥා මිරිඟු ස්වභාවය දන්නේ නැතුව ඒකට අදාළ දේ එළියේ තියනවා කියලා පනවන. ඒ පනවන්නේ මේ හිත ඇතුලෙන්. මිරිඟුවයි තේන්නේ. විශ්වාස කරනවා එළියේ සතර මහා ධාතුන් හැදිච්ච වතුර තියෙනවා කියලා. එහෙනම් බල්ලට වෙන වර්ණ සංඥාවක් ඇහෙන් අරන් දෙනවා. සංඥාව දැකලා ඌ හිතනවා එළියේ බල්ලෙක් ඉන්නවා කියලා වතුරේ. මිරිඟුව මිරිඟුව විදිහට දැක්කේ නැහැ. සංඥා මිරිඟුව මිරිඟුවක් කියන ස්වභාවය දැක්කේ නැහැ. ඒ හින්දා ඌ පනවනවා එළියේ ඉන්න තියෙන සතර මහා ධාතු රූපය. අන්න බලන්න, රූපේ කිව්වත් ලෝකේ කිව්වත් ඒ සේරම දැන් මේ හිතෙන් නිර්මාණය කරපු දේවල්. බල්ලාගේ හිත ඇතුලේ තමයි ඒ ටික නිර්මාණය කළේ. හරි. එතකොට ඇහෙන් අරන් දෙන සංඥා වලින් ඌ ලෝකයක් නිර්මාණය කරනවා. අපි ඇහෙන් අරන් දෙන සංඥා ටික අරන් ලෝකයක් නිර්මාණය කරනවා. මේ නිර්මාණය තමයි අවිජ්ජාපච්චය සංඛාරා කියන්නේ. අවිද්‍යාවෙන් සංස්කරණය කරනවා. මොකද්ද සංස්කරණය කරන්නේ? ලෝකේ මිරිඟු ටික දිහා බලනවා. දැන් මිරිඟු කියන්නේ උපමාවක් විතරයි. මිරිඟුව හින්දා වතුරනේ දකින්නේ. ඒ උපමාව වගේ දැන් මිරිඟුව පෙන්ලා සතර මහා ධාතු වතුර හදනවා වගේ අපිට පේන දේන මිරිඟු සතහන් ටිකට අපි සතර මහා ධාතු රූප හදනවා. ඒවට ආදා. ඒවා එළියේ තියෙනවා කියලා විශ්වාස කරනවා. ඕක දෘෂ්ටිය. ඔය දෘෂ්ටියෙන් හදපු ලෝකේ තමයි අපි බාහිරේ තියෙනවා කියලා හිතන්නේ. ඕක එළියේ නෙමෙයි තියෙන්නේ තමන් තුළ. එන්න බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ලෝකය තමන් තුළයි. ඒක දකින්න ලොකු නුවණක් ඕන. අවිද්‍යාව කියන්නේ දැන් ඇත්ත ඇති හැටි නොදන්න කම. ඇත්ත ඇති හැටි නොදන්න කම හින්දා අපි හිතනවා මේවා එළියේ තියෙන. අපි හිතන්නේ පටන් ගන්න එළියේ තියෙන රූපෙන් කියලා. දැන් බල්ලානේ මොහොම හිතුවොත් මොකද වෙන්නේ? අර එළියේ බල්ලෙක් ඉන්නා ඌකින්දා මගේ ඇහැට තේන. එළියේ තියෙන රූපෙන් පටන් ගන්න කියන්නේ ඒකයි. අපිට එළියෙන් දේන රූපය කියලා හිතන්නේ. දැන් මෙහෙම හිතන්නකො. අපිට එළියෙන් දේන රූපය කියලා හිතන්නේ. ඒක මෙහෙම හිතුවොත් දැන් ඇහැ නිසා ආරම් දෙන රූප සංඥාව නිසා අපට එළියේ රූපයක් තියෙනවා. ඇහැ නිසා හදලා දෙන සංඥාව නිසා ඒ රූප සංඥාව කියන්නේ රූප. රූපයට අදාළ සංඥා. ඇහැ හදලා දැන්. ඒ නිසා අපි හිතනවා එළියේ රූපය තියෙනවා කියලා. අන්න එහෙමයි ඔබ කියන්නේ. නැත්නම් එළියේ තියෙන රූපෙන් පටන් අරන් කියන්න ගියොත් වරද්දගෙන ඉවරයි. මොකද එළියේ තියෙන රූපෙත් හදලා තියෙන්නේ අපේ හිත. සංඥාව සංඥාව විදිහට මේ නිර්ගෝත් විදිහට දන්නේ නැති නිසා. ඒක හරියට දැන් නිර්ගෝම පේනවා කියලා හිතන්න. දැන් නිර්ගෝම පේන වෙලාවට අපි රැවටෙනවා වතුර කියලා. ඉතින් අපි කතා කරන එළියේ තියෙන වතුර හින්දා ඇහැ වතුර වගේ පේන්නන. ඒ කතාව හරියට නිර්ගෝණක් වෙයි. අපි කිව්වොත් එළියේ තියෙන වතුර හින්දා අපිට මේ නිර්ගෝ සංඥාවක් පේන්නනවා. නෑ එහෙම නෙමෙයි කියන්නේ. අපේ ඇහැ වතුර වගේ සංඥාවක් අරන් දෙනවා. ඕක නිර්ගුවක්. එතකොට එළියේ තියෙන වතුරක් අදාළද? නෑ. එළියේ තියෙන රූප අදාළ නෑ. මොකද එළියේ තියෙනවා කියලා අපිම හිතාගෙන. ඔකයි ලෝකය අපිමයි හදාගෙන තියෙන්නේ. Taman tulimmai හදාගෙන තියෙන්නේ. හදන්න උදව් වෙලා තියෙනවා ආයතනේ කරන් දීපු සංඥාව. ඒ සංඥාව ගැන වැරදි විදිහට මෙනෙහි කරනවා. සංඥාව නිර්ගුවක් කියලා දන්නේ නැතුව එළියේ තියෙන රූපයක් කියලා වැරදි විදිහට මෙනෙහි කරනවා. අයෝනිසෝ මනසිකාරය. වැරදි විදිහට මෙනෙහි කරනවා. වැරදි විදිහට මෙනෙහි කරන එකට කියනවා අයෝනිසෝ මනසිකාරය. වැරදි විදිහටයි දැනගන්න. වැරදි විදිහට මනසිකරණය කරනවා. මනස මෙහෙවන. ප්ලේන් එකේ සත්‍යය අහනවා. ප්ලේන් එක ඉස්සෙල්ලා පනවන්න යන්න එපා. අපට ඇහුනේ මොකද්ද? ප්ලේන් එකද සද්දේ? සද්දේ. සද්දේ ඇහුනේ මොකක් හින්දාද? කණක් හදාගත්තු කණක් හින්දා. කනට පුළුවන් මොකද්ද? සද්ද සංඥාවක් අරන් දෙන්න. සංඥාවේ ගතිය මොකද්ද? මීරිඟු ස්වභාවය. එළියේ දෙයක් පනවනවා. තියනා වගේ පෙන්වුම් කරනවා. පෙන්වුම් කිරීමක් විතරයි. ඒක යථාභූත ඇත්ත ඇතිහැටි නෙවෙයි. සංඥාව නිර්ගුව. නිර්ගුවට එළියේ තියෙන දේවල් පනවන්න යන්න එපා. එතකොට අපි ඒක ගැන හිතලා ලෝකේ ගැන හිතනවා. ඒක දිහා බලාගෙන. ඒ හිතන එක හිතෙන් හදන ලෝකය. ඒ ලෝකේ තියෙන්නේ කොහෙද? තමන් තුළ. බාහිරේ නෙවෙයි. එහිඳ තමයි බුදුරජාණන් වහන්සේ වන්න ලෝකය හොයන්නේ. ලෝකයේ කෙලවර දකින්න. ලෝකයේ කෙලවර දකින්නේ කොහෙන්ද? තමන් තුළ. ලෝකේ හදන තැනින්මයි දකින්න ඕන ලෝකේ. කොට ලෝකයක් දකින්න ඕන ලෝක සමුදයක් දකින්න ඕන. සමුදය යෙදෙනකොට ලෝකේ හටගන්නේ නැහැ. සමුදය යෙදෙන්නේ නැත්නම්. ලෝකේ හදන්න හේතු ටික රැවටීම මුලාව අරමුණ ටික යෙදුන්නේ නැත්නම් ලෝකේ හැදෙන්නේ නැහැ. ලෝක නිරෝධය. රූපය කිව්වත් එකයි ලෝකය කිව්වත් එකයි ওই ටික හදලා දුන්නේ සලායතන වලින් කියලා දකින්නකොට ඔබ සලායතන වලින් හදපු ලෝකය ඒ ලෝකෙ තියෙන්නේ තමන් තමයි ලෝකේ
තමයි
එළියේ තියෙන ඒවා තියෙනවා කියලා හිතන්න යන්න එපා. එහෙම වුණත් වෙන්නේ දැන් බල්ලා වතුරට ඉඳලා අන්න බල්ලෙක් ඉන්නවා එළියේ තියෙන බල්ලා ඉන්නවා. එහෙම හිතන්න අපටයි කියන්නේ. එතකොට මුලාව. එළියේ තියෙන ඒවා කියලා කියන්න දැනුමක් අපට නැහැ. මොකද අපට තියෙන්නේ ආයතන හයක් විතරයි. ආයතන හය කියන්නේ සංඥා හදලා දෙන උපකරණ හයක් විතරයි. ওই උපකරණ හයෙන් හදලා දෙන සංඥා බුදුහාමුදුරෝ දේශනා කරනවා මිරිඟු. ওই මිරිඟුව දිහා බලාගෙන ඉතින් අපි රූප හදනවා. ඒව සංස්කාර. අවිද්‍යාවෙන් හදන සංස්කාර. අවිද්‍යාපත්‍ය සංස්කාර. ඒ සංස්කාර ලෝකයක් මේ තියෙන්නේ. හන්දයි ඔය විමසන්න. දැන් කොහොමනම් මේ අපට දැනෙන්නේ කොහොමද කියන්නේ? බල්ලකනම් බල්ල අහුවෙන්නේ නැහැ. අපි මේ බෝතලේ අතට අහුවෙනවා. මේ හින්දා අපි රැවටිලා නැහැ. කියලා හිතනවා. ඒක විනසන්න. දැන් අතට අහුවෙනවා කියන්නේ මොකක්ද? කාය ආයතන. කායතනයක් පිරිසිඳ දැක්කොත් තේරුම් ගන්න ඕන අනිත් ආයතන කරන්නේ දුක. ඒක වෙනම හිතන්න ඕන. විස්තර ඇතු. ඔව්. ඇහැ පිරිසිඳ දැක්කා වගේම කාය ආයතනයක් පිරිසිඳ දකිනවා. එදාට තේරෙයි කාය ආයතනයකත් බෑ එළියේ තියෙන ස්වභාවය පෙන්වන්න. එයාටත් තියෙන එකම පුළුවන්කම සංඥාවක් හදලා ස්පර්ශය ගැන සංඥාවක් හදලා දෙන එක සංඥාව නිර්ගුවක් කරන බුදුරජාණන් වහන්සේ පෙන්වන උපමාව. මේ සංඥාවක් නිර්ගුවමයි. ඒකට අපි මේ එකකින් හිතපු දේ ඇත්තද කියලා අහලා තියෙන්නේ තව බොරුකාරයෙක්. ඇහැ කියන බොරුකාරය කියපු දේ ඇත්තද කියලා ගිහිල්ලා අහන්නේ තව බොරුකාරයෙක් කායයෙන්. එක ආයතනයක් කියපු දේ ඇත්තද කියලා අපි ගිහිල්ලා අහන්නේ කාගෙන්ද? තවත් ආයතනයක්. ඒ ආයතනේ ඔය බොරුකමයි කියන්නේ. මොනවද තේරුම් ගන්න? සලායතන කියන්නේ අපි මුලා කරන ඒ විඥානනේ පහළ කරන්නේ. විඥාන කියන්නේ මායාකාරය. විඥානේ උපමා කරනවා මායාකාරය. බලන්න දැන් බුදුහාමුදුරුව අපිට කොච්චර පහසු කරලාද. මොකක්වත් නැත්තේ නෑ බොරුවක් කියනවා. බුරුකාරයෝ වටේට වෙන්නවා.
බුරුකාරයන් අල්ලලා දෙලා කියන්නේ.
බුරුකාරයන්ව දකින්න කියලා මේ කියන්නේ. පිරිසිඳ දකින්න. මේකොල්ල කවුද කියලා? පිරිසිඳව දකින්න කියන එක තමයි මේ ධර්මයේ කියන්නේ. ප්‍රඥාවෙන් දකින්න කියන්නේ ඒක. ඇත්තටම දකින්න. එතකොට පේනවා ලෝකය කියන්නේ මොකද්ද? ලෝක සමුදය මොකද්ද? රූපය කියන්නේ මොකක්ද? රූප සමුදය මොකක්ද කියලා මම නුවණට දෙන්නේ. සමුදය යෙදුන් නැත්නම් රූප නිරෝධයි. සමුදය යෙදුන් නැත්නම් ලෝකේ නිරෝධයි. ලෝකේ කියන්නේ අපි බාහිර තියනවා කියලා හිතන ලෝකේ. එහෙම ලෝකයක් මේ ආයතන වලින් නම් දැනගන්න බෑ. වෙන විදිහකින් දැනගත්තොත් දැනගනි එළියේ තියෙන්නේ මොනවද කියලා. මේ ආයතන හයින් නම් දැනගන්න බෑ. මොකද හය දෙනාම එකම ජාතිය බුරුකාරයෝ හය. එයර කියන සල්ලි මට්ටමට ගත්ත වරුකාරයෝ අය දෙන්නේ. ඒක ප්‍රතිසන්දිය ලබන්නේ. අතේ තිබුණ ගානට හය දෙනෙක්ව හදාගත්තා. ඒ හය දෙනාම වරුකාරයෝ. අපි වරවට්ටනේ තමයි ওই හය දෙනා. ඔක තේරුම් ගන්න තමයි උපමාව.
අවබෝධයෙන් කලකිරෙනවා කියන්නේ ඔය මොළාවෙන් තමයි අපිට දුක ඇති උනේ. ඒ දුක
කල අවබෝධයෙන් කලකිරෙනවා කියන්නේ අපිව රැවට්ටුවා කියලා දැක්කහම කලකිරෙන්නේ නැද්ද? දැන් හොඳම යාළුවා විශ්වාස කර කර ඉන්නවා. දවසක දැනගන්නවා මෙයා මාව රවට්ටලා නේදට. දැන් යාළුවා ගැන කලකිරෙන්නේ
නැහැ.
ඔව්. Taman ළඟම ඉන්න හොඳම යාළුවා. ඇහැ විතර විශ්වාස කරන්නේ නැහැ වෙන එක යාළුවෙක්ව. මංගෙන් දැක්ක දේ කොහොමදව අපුරු කියන්නේ. දැන් දවසට අවබෝධ වෙනවා මේ හොඳම යාළුවා මාව රවට්ටලා. එදාට කල කිරුන් නැත්නම් තමයි බුදුම වෙන්නේ. අවබෝධයෙන් කල කිරනවා කියන්නේ එහෙමයි. නැතුව මේ බලෙන් ඕක දානවා නෙවෙයි. ඒක නුවණින් දකින්න. නුවණින් දැකීම තුනේ මේක අර වචන පාඩම් කරලා කරන දෙයක් නෙවෙයි. නුවණින් දැන් මොකක් හරි ඇහුවහම වචන 50ක් විතර කියනවා මේකයි 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 ඔය වචන ටික නෙමෙයි පුරුදු තමයි ඒක රැවටෙන්න පුරුදු වෙලා ඉන්න පුරුද්දෙන් තමයි ලෝකේ යන්නේ ඒක තමයි මම කියන්නේ මේ පුරුද්දෙන් තමයි එක එක්කෙනාට ඉතින් අර බල්ලා අන්න බල්ලෙක් ඉන්නවා කියලා ඕක ගැන දැන් ටෙලිපෝට් කර කර කියනවා දැන් තේනානේ මොබයිල් එකයි ඉතින් යාළුවන්ට දෙනවා විස්තර. යන්න මෙහෙම වුණා. එහෙනම් ඊට පස්සේ ඉතින් අර බල්ලා කරන වැඩි. අර වතුරේ ඉන්න බල්ලාගෙන ඔන්න රටවටේ නිවුස් පතුරවනවා. ඒක තමයි අනිත් අයට කතා කරනවා කියන්නේ. ඒ සමන් කරන මෝඩ වැඩේ දැනගත්තාම කතාව නවත්තයි. සිහියයි නුවණයි පිහිටනකොට මෝඩ වැඩ නවත්තනවා. තමන් මෝඩයා කියලා අනිත් අය දැනගන්නකොට තමන් එක්ක කෙනෙක් කතා කරනකොට අර වතුරට ඉගෙන බල්ලෙක් රැවටිලා ඇවිල්ලා ඌ ගැන මට තියෙනා වගේ තමයි. අපිව ඒ මට්ටම වැටෙනවා. රැවටෙනවා කියන්නේ සත්‍ය දකින්න නැති එකටනේ රැවටෙනවා කියන්නේ. ඒක තමයි මම කියන්නේ ඇත්ත ඇටි හැටි නොදන්නකම මුලාව. අවිද්‍යාව. අවිද්‍යාව නිසා මුලාව ඇති වෙනවා. නේද? ඔව්. ගලපන්න දෙයක් නැහැ. ඒක රැවටුණා කියන්නේ පංච උපාදානස්කන්ධය හැදුවා. රූපයක් හැදුවා කියන එක නේද රැවටුණා කියන්නේ දැන්. දැන් හොඳට තේරෙන්න. ලෝකයට ඇති රූපයක් හැදුවා කියන එක නේද රැවටුණා කියන්නේ අවිද්‍යාවෙන් මේක හැදුවේ. ඒ හැදුවේ සතර මහා ධාතු රූපයක් අපි විශ්වාස කරනවා. ඒකට රූපය කියන්නේ සතර මහා ධාතු රූපයක්. මේ ලෝකේ නැත්නම් කියන්නේ ඈ. අර වතුරට එදෙන බල්ලා දැන් බල්ලෙක් ඉන්නවා කියලා හිතුවා වගේ. ඒකට ඒ බල්ලා සතර මහා ධාතු කියලා තමයි හිතන්නේ. ඕකට කියනවා රූප උපාදානස්කන්ධය. රූපේ දැරිය බාරගත්තා. රූප උපාදානයි. ඔව්. දැන් වතුරට එදෙන බල්ලා වගේ ඔකොල්ලෝ මෙතන හැදුවා භෝතය. රූප උපාදානස්කන්ධය. දැඩිව විශ්වාස කරනවා නේද? ඇහැට දෙන දේ එළියේ තියෙනවමයි කියනවා. ඇහැට බෑ එළියේ තියෙන දේ කියන්න. ඇහැට පුළුවන් වර්ණ සංඥාව අරන් දෙන්න විතරයි. ඉතුරු ටික ඔක්කොම හිතෙන් හදපුවා. ඔව්. මිරිඟුව දැකලා හිතෙන් හදනවා එළියේ තියෙන දේ සංඥාවයි. ඒකට එළියේ දෙයක් පනවලා ඒක සතර මහා ධාතු කියලා හිතලා තව තව ඒවා ඉතින් ඒක ගැන හිතනවා. ඒක තමයි චේතන. ඒ හැම චේතනාව සංස්කරණය. හිතේ නා අදහස් ඔක්කොම මේක ගැන හිතන ඒවා සංස්කාර. දැන් ඒ බව දන්නේ නැහැ. ඔය ඇත්තපත් වෙන එකේ අපි හිතන්නේ නැහැ. එළියේ තියෙන දෝෂ. ඒක මේක රූප උපාදානස්ක. රූපේ බාර අරන් ඉවරයි. දැඩිව දැසගත. රූපේ තියෙනවමයි කියලා පිළිගත්ත උපාදානයි. දැන්
සැමරාවති වර්ණ සංඥාවක් කරනවා ඒක ඇක්චුලි නවතිනවා. අපිට වර්ණ සංඥාවක් තමයි අරන් දෙන්නේ.
අපේ දී නවතින්නේ නැහැ. රූප උපාදානයේ හදන්නේ. එළියේ රූප තියෙනවා කියලා උපාදාන
නිසා එළියේ රූප දෙකක් අල්ලගන්න.
ඔව්. ඒ රූපය ගැන ඊළඟට වින්දනයක් වේදනාවක් තියෙනවා සංඥාවක් තියෙනවා ලංකාර තියෙනවා විඤ්ඤාණයක් තියෙනවා. පංච උපාදාන නැහැ. ඒ හින්දා තමයි ඔබට පංච උපාදානස්කන්ධ ලෝකයේ කිව්වත් ඒත් හරි. පංච උපාදානස්කන්ධ ලෝකේ. නැත්නම් සංස්කාර ලෝකේ. නැත්නම් අවිද්‍යාවෙන් හදපු ලෝකේ. එහෙම නැත්නම් රූප වලින් හැදුන බාහිර ලෝකේ. මොන වචනෙන් කිව්වත්. රූප කිව්වත් ලෝකේ කිව්වත් පංච උපාදානස්කන්ධය කිව්වා දුක කිව්වත් ඕකම තමයි. දැන් දුක දුක විදිහට තේින්න නම් නුවණ ඉන්නවනේ. දුක්ඛේ ඥාන පහල වෙනවා නේද? මේක නැති හින්ද අපිට තේින්නේ නැහැ. උතන බෝතලයක් තිබුණාට මට තේන දුක මොකක්ද? එහෙමනේ හිතන්නේ මේ ලෝකේ නම්. නුවණින් දකිනකොට අපතන පංච උපාදානස්කන්ධයක් හටගත්තේ අපි රැවැට්ටුවා. මුලාකල. මුලාවට අහුන්නම් කියන්නේ දුක.
පංචකාමයේ
සංඥා සංඥාව හයක් තරම් දීනේ උපකරණ හයක් තියෙනවා. අපි එතනින් බාහිර කතාව දේවල් ආගෙන තමයි කරන්නේ විඥානයේ මොඩලස්. ඔව්. විඥානයේ මායාකාරය අපිට හදලා මවමවා දෙනවා. නැති දෙය තියෙනවා කියලා පෙන්වනවා. මේ චිත්කාරය කරන්නේ ඕකනේ. අපිත් ඉතින් රස විඥානේ හටගන්නේ බාහිරින්. විඥානය පෙන්වන දේ අපි හිතනවා බාහිරේ තියෙනවා. විඥානේ තමයි මේ මැජික් එක කරන්නේ. විඥානේ මැජික් කාර්යය. ඒකට මැජික් එකේදී අපි හිතනවා අන්න මොනවද තියෙන්නේ. ඒක මුලා. හරි? දැන් අවිද්‍යාව උදව් වෙනවා විඥානෙට අපිව මුලා කරන්න. විඥානේ මායාකාරය මායාව පෙන්වනවා. ඒක මුලාව නොදන්නකම තියෙනකම් මුලාව. ඔය කොහමද සම්බන්ධ? අවිද්‍යාව හොඳට උදව් වෙනවා විඤ්ඤාණය. මැජික් පෙන්නන, මායාව පෙන්නන. එන මායාවට රැවටෙන්නේ ත අවිද්‍යාව හින්දා ඇත්ත ඇති නොදන්න හින්දාමයි. හරි. එතකොට මායාව නාම රූප ටිකක් තියෙනවා දැන් විඥානෙට බලන්න. මායාකාරය හදලා දෙන නාම රූප ටික තියෙනවා. විඥානෙට ආරම්භ වෙන නාම රූප ටික. හරි. ඉතින් උකට තණ්හා කරනවා, උපාදාන කරනවා, උක බාර දැඩි වෙ හිමමයි කියලා පිළිගන්නවා. ඔවා අද්දකින් ආයතන උපදිනවා ආයයයි. ඒ දැන් තියෙනවා. මේ සලායතන වුණේ ඒ වද්දකින්. සලායතන උපදින. සලායතන සමුදේ දකින්න පුළුවන් ඒක. සලායතන උපදින. මම ඉස්සෙල්ලා සමුදේ කතා කළේ නෑ. ඒ දැන් පටිච්ච සම්පදාය දකින්නකොට පුළුවන් සමුදේ දකින්න. ආයතනේ මොකද්ද සමුදේ මොකද්ද? නිරෝධයක් තේනවා ඒක. මේ අවිද්‍යාව තියෙනකම් විතරයි ඕවා ඔක්කොම තියෙන්නේ. ඇත්ත ඇති හැටි දැක්ක දවසට ඒව උපදින්නේ නෑ නූපදී. අන්න නූපදීන ස්වභාවය. ඔන්න ඔය නූපදීන ධර්මතාවය තමයි මේ පටිච්ච සම්පන්න ධර්මතාවය තමයි බුදු කෙනෙක් පැහැදිලි කරන්නේ. ඇත්ත දැකීම එක්කම අවිද්‍යාවෙන් හදන ඔක්කොම ටික නූපදීන. සංස්කාර ලෝකේ සංස්කාර ලෝකයක් විතරයි. ඒකේ තියෙන බාහිර ලෝකයක් කරන්නේ නැහැ.
සමුදේ අපේ සංදේශ හම් වෙන්නේ
නැහැ. ඔව් සමුදේ නැත්තම් ලෝකේ හැදෙන්නේ නැහැ. ලෝකේ හැදෙන්නේ නැහැ කියන්නේ දුක හැදෙන්නේ නැහැ. ඔය කියපු එකක්වත් හැදෙන්නේ නැහැ. උපදින්නේ. ඒ නූපදී. අවිද්‍යාව හින්දා සමුදේ හැදෙන්නේ. අවිද්‍යාව නැහැ එකටම උදව් වෙනවා. ඒ හින්දා තමයි මේ අන්තිමට රහත් වෙනකොට තමයි අවිද්‍යාව දුවේ. එතකන් එක එක જાතියේ මුලා තියෙනවා. එක එක මක්කනට රැවටේ.
සමහර නිමිති අපිට ඉතුරු වෙන්නේ ඒක කියන සංහාවනේ.
ඔව්. ඔක්කොම නිමිති ඉතුරු වෙන්නේ සංහාවනේ. නිමිති කියන්නේම එළිය තියෙනවා කියලා විශ්වාස කරන දැඩිව බාරගන්න දේවල්. නිමිත්තක් ගාහි හෝති. චක්කුණා රූපං දිස්සා නිමිත්තක් ගාහි හෝති. මේ ඇත්ත දැක්කහම නිමිති ඉතුරු කරගන්නේ නැහැ. සංඥා කියන්නේ ඒ වගේ දර්ශනයක් කරනවා කියන්නේ. ඒ වගේ සංඥා කියන්නේ ඇත්තටම මොකක් හරි අඳුරගන්න නිකන් ලකුණු ටිකක්. මොනවා හරි අඳුරගන්න ලකුණු ටිකකට තමයි මේ සංඥා කියන්නේ. ඒකට ඒ ලකුණු ටික තේනකොටම හිතනවා ඒක තියෙනවා. සංඥාව කියන්නේ මොකක් හරි දෙයක් තියෙනවා කියලා ඒක දැනගන්න ලකුණු ටිකක්. සංඥා. ඒ සංඥාවෙන් අපි කියන්නේ අරක තියෙනවා කියලා. ඒ දේ අපිට අත්දකින්න බෑ. අපිට සංඥා දෙකෙන් තමයි ඒක අත්දකින්නේ. ලක්ෂණ. නිමිත්ත කියන්නේ තියෙනවා කියලා හිතන දේ. දැන් විශ්වාස කරනවානේ ඉදී තියෙනවා කියන. දැන් වතුරේ බල්ලෙක් ඉන්නවා කියලා හිතනවානේ. ඒක නෙමෙයි.
වතුර කරගෙන හිතනවා.
සංඥාව තමයි ඔබට උදව් වෙන්නේ. මේ ලක්ෂණ ටික
හිනාගා. අපි තීරණයකට බලන එක තමයි
මේ. දැන් නිමිත්තක් තියෙන හින්දා තමයි සංඥාව උරන්නේ. නිමිත්තක් තියනවා කියලා විශ්වාස කරන තාක් කල් මේ සංඥාව. ඒ සංඥාවෙන් අපිට නිමිත්ත මතක් කරගන්න පුළුවන්. ඒ ලක්ෂණ ටික එනකොට අපිට මතක් වෙන්නේ නිමිත්ත. මේ සංඥාව නෙවෙයි. දැන් අර ප්ලේන් එකේ සද්දය ඇහෙනකොට සද්ද සංඥාව දුන්නාට මතක් වෙන්නේ නිමිත්ත. මොකද ඒකෙන් ලක්ෂණ ටික අපි දාගෙන තියෙනවා අරකට අදාළ. ඒක
තමයි
ප්ලේන් එක. නිමිත්ත කියන්නේ ප්ලේන් එක ඉදී. ඒක තමයි අපි මතක් කරන්නේ. සද්ද නෙමෙයි මතක් කරන්නේ. ප්ලේන් එක. අපි හිතන්නේ සංහා කරන්නේ ප්ලේන් එක. කලින් නිමිති වලට දාගත්තු ඒ සංඥා ඒවා ටික තියෙනවා. ඒවා උදව් වෙනවා අපි ඒවා නිමිති අපි අප්ඩේට් කරනවා. හරි හරි හදපු එකට අලුත් අලුත් ඒ අප්ඩේට් කරන්න ඕන හින්දා තමයි ආයතන ආයයයි උපදින්න කැමැත්ත තියෙන්නේ. අපේ ආසාවක් තියෙනවා මේ නිමිති අපි දන්න ලෝකේ ආයයයි අප්ඩේට් කරන්න. ඒක තමයි තණ්හා.
ඔව්
දුක කියන්නේ නිමිති. නිමිති හදන්නේ හදන්න ආසාවෙන්. ආයයි ඒවා අලුත් කරන්න අපිට ආසාවක් තියෙනවා. අලුත් කරන්න බැරි වෙනකොට අඬන. මේ මගේ දරුවා අම්මා තාත්තා කියලා ඔන්න දැන් නිමිති හදාගත්තා. ඒක අප්ඩේට් කරගන්නේ ශරීරයක් දිහා බලලා. හරි? ශරීරය දැක්කහම අර තියෙන නිමිත්ත ඔන්න ටිකක් අප්ඩේට් කරගන්න. දැන් දරුවේ පොඩි කාලේදී තිබුණ දරුවා නෙමෙයි ටිකක් ලොකු වුණාම ඒ ශරීරය ගන්නවා මේක අප්ඩේට් කරගන්න. නේද? මරුණයින් පස්සේ ආයෙ අප්ඩේට් කරන්න බෑ මේ. ඉතින් අඩ. අනේ මරු. අපි හදාගත්තු එක මරුණා කියලා අපි අඩ. ශරීරයක් ඉතින් ඒකට දුක් තියෙනවා. ඒකේ ආහාර, රෝමේවා, ඒවා අවශ්‍ය ප්‍රත්‍ය ටික තියෙනකම් තියෙනවා. නැත්නම් නෑ. ඔකට අගන්න දෙයක් නෑ. ඒ ලෝකේ සබහා බලන්නකෝ ඔය
රහතන් වහන්සේ
රහතන් වහන්සේ කියපු කරණහයක් තියෙනවා අපි රූපයට ගැනීමකට සබ්ජෙක්ට් ගැනීම.
ඔකට මම තව උපමාවක් දෙන්නම් ඔන්න හිතන්න. අපි
ඔව් එතනින් යාක දේවල් බාහිර ප්‍රමව ගන්න.
ඔව්
සම්මිති උපකරණයි මේ දේවල්
දැන් තමන්ව දාලා ඉන්නා කියන්න මොකක් හරි කූඩුවක් ඇතුලේ හරි මාළුවෙක් මාළු ටැංකියකට දාලා තියෙනවා නේද? ඌට එතකොට එතන වටේ පෙනෙන ටික විතරයි ඉඳගන්නේ. ඒ උගේ ලෝකේ ඔච්චර නේ. දැන් තමන්වත් අහම කූඩුවකට දාලා තියෙනවා නම් කැමතිද? කැමති නෑ නේ. අපි අකමැති වුණා කරලා තියෙන්නේ ඕක. අපිව කූඩුවකට දාලා
එතන තියෙන
කාමරයකට දාලා තියෙනවා කියන්නේ වටේ තේින්නේ. අපිට ස්ක්‍රීන් 6ක් දීලා තියෙනවා. අර CCTV වගේ තිර 6ක් තියෙනවා. ඔය 6 බල බල ඉන්න විතරයි පුළුවන්. එක තිරයක් බලලා අපි කියන අර පැත්තේ මෙහෙමයි. තව තිරයක් බලලා කියන අර පැත්තේ මෙහෙමයි. ලෝකේ ගැන කියනවා. කියනවා ගැන හිතා ගන්න. නේද? දැන් ඔන්න ඔය තිරේ තමයි මේ උපකරණ කියන්නේ. ඇහැ කියන්නේ, කන කියන්නේ, නාසය කියන්නේ. ජීවිත කාලෙටම කරන්න පුළුවන් මේ වාඩි වෙලා ඉඳන් ඔය හය බල බල ඉන්න එක තමයි. අපි හිතන්නේ මේ එළියේව 70 30 හැටියට අත්දකින්නවා කියලා. ඒක මුලාව. අපි රවට්ටලා තියෙනවා. TV තිරයක් පෙන්නල අපිට හිතන්න පුරුදු කරලා තියෙන නෑ නෑ ඔය අත්දකින්නේ එළියේ තියෙන. දෙන්න. ඔන්න ඔය වගේ වැඩක් මේ කරලා තියෙනවා. තිරහය ඉතින් Tamanta සල්ලි තියෙන ප්‍රමාණයට හොඳ හොඳ quality එකේ එකේ කියලා. ඒ ඔයියකට යනවාද මේ ළඟ තියෙන අරණ හෝල් එකකට යනවාද? ඒකත් සල්ලි තියෙන මට්ටමට. ඔව්. ඉතින් මේ ජීවිත කාලෙට ඔන්න දැන් හම්බ වෙලා තියෙනවා සිනමා ශාලා 6. අපි සැරින්තරේ එකකින් එක බලනවා, එකකින් එක බලනවා. ඉතින් ආහා. දැන් මුලාව හින්දා අපි මුලා කරලා තියෙන ඔය අද්දකින් එළියේ තියෙන එක. ආයෙත් ඇහැ කන්නේ. තමන් ගැන මේ කියන්නේ. තමන්ගේ හිත තමයි ඇතුලේ ඉන්නේ. හරි. එයාට උපකරණ 6 දීලා තියෙනවා. දීලා කිව්වට එයාමයි ඒක හදලා තියෙන්නේ. හරි. ඔව් එළිය දකින්න එයාම හදාගත්තා. ඔය 6 බල බල ඉතින් මුලාව හින්දා හිතනවා නෑ නෑ මං ඔක්කොම දන්නවා. ලෝකෙ ගැනම දන්නවා. අර හරියට දැන් මම සමහර වෙලාවට හම්බ වෙනවා දැන් මේ අපේ ලංකාවේ ඉන්න මේ අපේ පඬිතු උගත්තු මෙහි ඉඳන් කියන ඇමරිකාවේ ඉන්න දේ. මෙහි ඉඳන් කියන ඕස්ට්‍රේලියාවේ ඉන්නේ, සිංගප්පූරුවේ ඉන්නේ. දැන් ඉතින් සමහර වෙලාවට මාත් ඉතින් ගිහින් අහන් ඉන්නවා මම ඔස්ට්‍රේලියාවේ කාලයක් ඉඳලා එහි සිටි සංසිපුත්තා කියන එහෙම ඇවිල්ලා ඉන්නේ. මේ කවදාවත් ජීවිතේට නොගිය අය කියනවා මේ අපි දන්නේ නැහැ එහෙම දේවල් වෙටි තියෙනවා කියලා. එහෙම දේවල් නැහැ. මේ ඉඳන් කියනවා අරේ මෙහෙමනේ ගිහිල්ලා බලන්න ඕන අරකයි මේකයි.
මොකද ගිහිල්ලා නැහැ.
මොන හැයවත්ද?
ගිහිල්ලා දෙන්නේ අත්තරේ විතරයි.
ඔව්. ඉතින් හිතන්නේ මම තමයි ඔක්කොම දන්නේ කියලා තමයි කතා කරන්නේ. මේ අපිට ඉතින් එහෙමද එහෙමද එහෙම වෙන්නේ නැති කියලා හොදනතු ඉන්න එක තමයි ඉතින්. ඒක වෙලා තියෙන්නේ අපිට සමාන ಜಾති කැමරා ටිකක් දීලා
තියෙනවා.
අර චිත්‍රපටි සමාන විදිහේ ඒවා හදන්න තමයි දැන් ඒ සමාන සල්ලි දීලානේ යන්න තියෙන්නේ. නේද? ආයතන ටික. දැන් අපිට දෙවි කෙනෙකුට පේන විදිහට මේ ඇහෙන් දකින්න බෑ. හැබැයි දෙවිවරු ගත්තොත් ඒගොල්ලන්ට එකමයි. ඒ හින්දා අර මුලාව ඇත්ත කරන්න උදව් කරලා තියෙනවා. මෙයා කිව්වා වගේ තව බල්ලෝ ටිකක් ආවොත් ඔය එක්කටම අර වතුරේ ඉන්න බල්ලට මුරුක්කා ඉන්න පුළුවන්. අපිත් ඔය බිරිල්ලම තමයි ඉගෙනගන්නේ. අපේ ආයතන වලින් හදපු දේ අනිත් අයටත් ඒ වගේ තේන හින්දා ඇත්ත තමයි කියලා ඉතින් පිළිගන්න උපාදාන කරගන්න.
කාලේ ඉඳලා දෙන සම්මුතිය දැන් කතාන් හැඩවල වලට එම කියන දේවල් ඉන්නත් එම පුරුදු වෙනවනේ සර්.
ඒ කීප දෙනෙකුට එක විදිහට තේරෙන ඉඳ සම්මුතියක් ගන්න. මොකට අපි මෙහෙම කියන්නේ.
එහෙම කියන්නේ පොඩා කාලේ ඉඳලා.
මේක තමයි සම්මුතිය කියන්නේ. ඕකට කියනකොට එළියේ තියෙන දේ පිළියම්. බාහිර දේ. ඒ ඒකට නමතුත් දාගන්නවා සම්මුතිය. මේ භාෂාවක් හදාගන්න. ලෝකේ ජීවත් වෙන්න එක හදා ගන්නවා එක එක දේවල් තමයි. ඉතින් ඔන්න ඔය ටික තේරුම් ගන්න. ඔවා නුවණින් තේරුම් ගන්න බලන්න. එතකොට ධර්මයන් දකින්න පුළුවන් වෙයි. එතන දැන් ඔය පෙන්නේ සම්මාදිට්ඨිය ඇති කරගන්න හැටි. සම්මාදිට්ඨිය කියන්නේ නිවන නෙවෙයි, මාර්ගඵල නෙවෙයි. මාර්ගයේ පටන් ගන්න. ඥානතෝ පස්සතු. සම්මාදිට්ඨිය ඇති කරගන්න. ඊට පස්සේ මාර්ගයේ වඩන්න දෙන්නේ තමයි. දැන් ඔක අනුමාන ඥානයක් නේ ඔය ගත්තේ මෙහෙම වෙන්නේ නැහැ කියන්නේ. ඔක ප්‍රත්‍යක්ෂ ඥානය කරගන්නකම් කරන්න දේවල් ටිකක් තියෙනවා. ඒක තමයි භාවනා කරනවා කියන්නේ. නේද? විදර්ශනය කරනවා කියන්නේ. මාර්ගයේ වඩනවා. හැබැයි මාර්ගයේ වඩන්න පුළුවන් සමාධිය ඇතිවම පිටව. තව කෙනෙක් මෙහෙම කරන්න කිව්ව කඩියට ඔක කළාට සමාධිය ඇති වෙන්නේ නැහැ. ඒ වගේ ඉන්න නාම රූප බලන්න කිව්වට ඇති වෙන සමාධිය නැහැ. ඒ වගේ අනිත්‍ය බලන්න කිව්වට ඇති වෙන සමාධිය නැහැ. මාර්ගයක් වැඩෙන්නේ නැහැ. දැන් තේරෙනවා ඇති දැන් ඇහැ අනිත්‍ය බලන්න කිව්වට තියෙන ඇහැ කාණිත්‍ය බල බල හිටින්නේ ඇහැ තියෙනවා තමයි ඒක වෙනස් වෙනවා. වෙනස් වෙනවා. වෙනස් වෙනවා. කොහොම බැලුවට මේ ලෝකෝත්තර දැක්මක් ඇත්ත පලාතක නැහැ. සම්මාදිටිය
සම්මාදිටිය.
ඒ වලෝකි. කොහොමද යක් වැටෙන්න ඕන. මේක තමයි සම්මාදිටිය. සම්මාදිටිය හදාගත්ත කෙනාටයි මාර්ගය තියෙන්නේ. ඉතින් සම්මාදිටියක් නැති කෙනෙක් කියනකොට තමන්ට නුවණක් එන්න ඕන. මේක බුදු දහමද ලෝකෙට අයිති දහමද? බුදු කෙනෙක් පහළ වෙන්නේ ලෝකෝත්තර ලෝකෙින් එතර වෙන හැටි කියාවේ. මේක ලෝකෝත්තර දෙයක්ද? ඕගොල්ලෝ දිව්‍ය ලෝකෙ ගිහිල්ලා ඊට පස්සේ නිවන් දකින්න කියන එක බුද්ධ ධර්මයක්ද නැද්ද කියන එක ලෝකෝත්තර දහමක්ද නැද්ද කියන එක තේරුම් ගන්න. බුදු කෙනෙක් මොහොතක්වත් මේ තව තව රැවටි රැවටි ඉන්න කියන්නේ නැහැ. අප්‍රමාද වෙන්න කියලා කියන්නේ. නේද? මුළු බුදු දහමම රැඳී තියෙන්නේ අප්‍රමාදේ මතයි කියලා කියන්නේ. එතකොට දිව්‍ය ලෝකේ යනකම් ප්‍රමාද වෙලා හොඳට එන්ජොයි කරන්න කියලා එහෙම බණක් නෙමෙයි මේ
කියන්නේ.
ඉතින් බුදු දහම මොකද්ද? අධර්මය මොකද්ද කියන එක නුවණ තියන අයට දකින්න. ඔව්. ඕක නුවණින් විමසන්නමයි ඕනේ. ඒකයි ධර්මය අහන්න නුවණින් විමසන්න. ඥානතෝ පස්සත.
සර් මේ මේකක් තියෙනවා. සර් ටීවී එකේ ධර්මයේ දේශනා කරන ඔය අමුතු විදියට ඒ ධර්මයේ දේශනා කරපුවා බුදුහාමුදුරන්ගේ ධර්මය නෙමෙයි. අපිට අහන්න මේක දාන්නේ.
තමන්ට පුළුවන් නම්
ධර්මයේ ධර්මයෙන් අපිට යාගෙන් ප්‍රශ්න කරන්න.
ඒ යාගෙන් මොකටද ප්‍රශ්න කරන්නේ?
නෑ යාගේ යා වැඩියට මෙහෙ කරනකොට
ඉන්නේ. හරි හරි මොකද්ද දැන් ඕනකම?
දැන් යාගෙන් ප්‍රශ්න කරන්න.
මොකටද ප්‍රශ්න කරන්නේ?
නෑ ඒක වැරදි කියලා අපි කියන්නේ.
එයාට උගන්න.
නෑ එයාට
උගන්න. ගණහන්නේ මොකටද එයාට උගන්වන්නද තමන් ඉගෙන ගන්න.
ඉගෙන ගන්න තමයි. අපි ඒක
ඒ වුණාට අපිට ඕනකම දෙන්නේ අනුන්ට උගන්න.
නෑ අනුන්ට උගන්වන්නේ නෑ.
නැත්තම් මොකටද ටෙලිෆෝන් නම්බර?
නැත්තම්
කවුරු හරි වෙන දෙයක් කියනවා නම් ඕක නෙමේ ධර්ම ඇත්තයි. එතනින් එහාට අපිට ඒක ප්‍රශ්නයක් නෑ. එයා එක ගහගන්න යන්න ඕනේ නෑ. එයාට බනින්න යන්න ඕනේ නෑ. ඒක දේශය.
අපි
ඒක තමන්ගේ කෙලෙස්. ඒක තමන්ගේ කෙලෙස්.
අන්න ඕනේ නැද්ද?
මොකටද?
ඒ
නෝයි මම. ඇයි මට එන්නේ මොකද්ද? ඔතන තියෙන ප්‍රශ්න. ඔකේ හැංගිලා තියෙන්නේ නෑ මම එයාට වඩා දන්නවා කියලා පෙන්නන්න ඕන. මේ මාන්නේ වැඩේ කෙලස් වැඩේ. අපි එයා දන්න එක නෙමෙයි මේක අපි තේරුම් ගන්නයි අපි ධර්මයක් වෙනසක්. නැතුව මම දන්නවා කියලා මේ වටේට පෙන්නන්න නෙමෙයි.
ඒක
නෙමෙයි කියලා තරහ කියන්නේ කෙලස්. ඕක සිහි වුණත් එහෙම මැරෙන මොහොතේ අර සල්ලි නෑ දැන්. අපායේ තමයි ආයතන පිට හිටින්. අපායට අදාළ කැමරා ටිකක් තමයි ගන්න වෙන්නේ. ඕක මතක්. මැරෙන මොහොතේ අරහාම දරුව මෙහෙම බණක් කිව්වා නේද කියලා. කෙලින්ම අපාය. දේශ. අපි කෙලස් හඳුරගන්න. නියම බුදුදහම තමන්ට තේරුම් ගන්න දැන් බුදුහාමුදුරුව දේශනා කරන්නේ ධර්මයේ ගුරු තනතුරේ තියාගන්නනේ. දැන් පේනවද ඇයි කියලා? ඔයගොල්ලෝ මාව ගුරු තනතුරේ තියාගන්න එපා. එතකොට බුදුදහම නෙමෙයි. ධර්මයේ නුවණින් හොයන්න. ඔව්. දැන් මං කියන ඔක්කොම හරි කියලා ගත්තොත් ඔයගොල්ලෝ අමාරුයි. නුවණින් හොයන්න ඕනේ. වැරදි නම් කෙලින්ම ඕක මෙහෙම වෙන්න බෑ මේ ධර්මයට එකඟ නැහැ කියලා කියන්න පුළුවන් වෙනවා. මේ ශක්තිය ඇති කරගන්න. ඕක තමන්ට මෙහෙමයි. දැන් තමන් ඔක්කොම දන්නවා කියන එක නෙවෙයි. දැන් මම ධර්මය අහනවා. හැබැයි නුවණක් තියනවා මේක ධර්මයට නැද්ද කියලා
තේරෙන්න.
එතකොට ඒ අදාළ තමන්ගේ ප්‍රඥාව වැඩෙන විදිහ, ලෝකෝත්තර මාර්ගයේ වැඩෙන විදිහ ධර්මයේ පුළුවන් තරම් අහන්න ඒවා විමසන්න.
ඒතරා බෞද්ධ නාලිකා නමේ තියෙනවා
බුදුරම
දේශනා. ඔව්. එතකොට අපි දේශනා අහනකොට
ඒතරයක් තියෙනවා අනිත් තරයක් තියෙයි තව එකක් සමහර විට. ඒක බැලුවා කියලා ඉතින් ඔක්කොම අවබෝධ
වෙන්නේ නැහැ.
මොකද
අපි දේශනා අහද්දී තෝරගෙන කිරීම වඩා ප්‍රායෝගික පැත්තක් තියෙනවාද? ඒ කියන්නේ දැන් අපි ගැටිලා ඔෆ් කරලා යන්නත් එහෙමත් නෙමෙයි. හැබැයි නමුත් දැනගෙනම
නෑ මෙහෙමයි. දැන් ධර්මය අහනකොට එක එක ගැටිලා වහලා දාලා යන එකක් නෙමෙයි මේ කියන්නේ. ඒකට ප්‍රශ්නෙකුත් නෑ. ඒක තමන්ට ඊට වඩා අහන්න දෙයක් තියනා නම් මෙහි කරන්න දෙයක් තියනා නම් ඒකට කාලිනාස්ති කරන්නත් එපා. හැබැයි මම දන්නේ මම නම් ඉතින් මට වෙලාව තියෙනවා නම් මම ඒක අහලා බලන්න. ඇයි මෙහෙම කියන්නේ? මේකේ වැරද්ද මොකක්ද කියලා පෙන්වන්න ශක්තියක් අපිට තියෙනවා. ධර්මයේ ආධර්මයේ වෙන්කිරීමේ හැකියාව තියෙනවා. කවුරු හරි මොකක් හරි කියන්නේ හේතුවක් ඇති. ඒ හේතුව ගන්න පුළුවන්. මේ මට්ටමෙන්නේ මේක කියන්නේ කියලා තමන්ට පුළුවන් නම් හොඳයි. හැබැයි ඕක තරම් ගිහින් කාලේ නාස්ති කරගන්න අපිට. හරි. ඔව්. මොකද මම බොහෝම කලින් මේක අවුරුදු 20කට විතර කලින් මම හොයන කාලේ මගේ සුරුද්දක් තිබුණා ඔය වෙන ආගම් වල එක්ක ගිහින් තර්ක කරනවා සෑහෙන්න. තර්ක කර කර එයාට පෙන්නලා දෙන්න හදනවා. ඉතින් මගේ ගුරුහාමුදුරන්ගෙන් මට දීපු උපදේශය තමයි මහත්මයෝ ඕවා කරලා කාලේ නාස්ති කරන්න එපා. මට තේරුම්න්නේ කියලා. ඉස්සෙල්ලා Taman මේවා හොයනවා. ඒකයි කරන්නේ. අනිත් අයට කියා දෙන එක තේරුම්න් නැති වැඩ. ඒ හින්දා මමත් හැමදාම කියා දෙන්නේ. කියා දෙන්න. ඉක්මනට මෙනෙහි කරලා තේරුම් ගන්න. නැහැ. භාවනා කළා කියන වරපන් නැහැ. භාවනා කියන්නේ දැන් හිත එකඟ කිරීම කරන්න ඕන දෙයක්. ඒක සම්මාදිට්ඨිය ඇතුව හරි නැතුව හරි ඒකට වෙලාව දාන්න. හිත එකඟ කරන්න උත්සාහ කරන්න. මොකද නීවරණයටපත් වෙන හිත තමයි උදව් වෙන්නේ අපහු ධර්මයට කියලා. සම්මාදිට්ඨිය කියලා. හැබැයි ඒ ප්‍රඥාව උදව් වෙනවා ඊළඟට මොන වගේ භාවනා කළොත් හරියන්නේ. මේ භාවනාව කරලා මේක අවබෝධ කරගන්න පුළුවන් ද බයිට තියෙන නුවණක් පහළ වෙනවා. ඒක තමයි වැරදි එකක් කළා නම් ඒකත් වැරදුනා. තව එකකට යන්න තමන්ගේ නුවණ හරියනවා. ඒ සම්මාදිට්ඨි ධර්මයත් එක්ක ගලපනවා. හරි. හැබැයි හිත එකඟ කිරීම වැරදුනා. සමාධිය කියන එක වැරදුනා. ඒක මම නම් කියන්නේ ධර්මය අහලා හරි නැතුව හරි ඒකට කාලය යොදන්න. හිත නිහඬ කරගන්න උත්සාහ කරන්න. ඒක අපිට පදබල කෙලෙස් යටපත් කරන්න උදව් වෙනවා. පදබලව තියෙන එළියුම් ගැටීම යටපත් කරනවා. මේ යටපත් වෙලා මේ ධර්මයේ මාය යහනකට මීට වඩා තේරෙනවා. එහෙම දෙයක් තියෙනවා. ඒ නීවරණ කඩාවේ දැන් මම කිව්වේ දැන් අපි පව කර කර ඉන්න කෙනාට භාවනා කරන්න නෙමෙයි. එයාට පව කරන්න එපා. හිමි කරන්න කියලා කියන්නේ. ඒලා බෝධි පූජාවක්වත් තියන්න කියන්නේ. ඒක මතක තියාගන්න. ඒක කෙලින්ම මිත්‍යා දෘෂ්ටිය නෙමෙයි. එයා ටිකෙන් ටික හරවනවා. හරි. එහෙනම් ගිහිල්ලා ඒගොල්ලන්ට බලන්නේ නැහැ. ඒගොල්ලෝ තව ඒවා කරවන්න උනන්දු කරවනවා. ඒකම කෙනාගේ හිත දියුණු වෙනවා තව මට්ටමක. ඊළඟට හිමීට ධර්මයේ ටිකක් පෙන්වන්න පුළුවන් මට්ටමකට එනවා. ඒ එක එක මට්ටම්. ඒ ඉතින් භාවනා කරන එක කොහොම හොඳයි. හැබැයි භවනාව ආර්ය ශ්‍රාන්තික මාර්ගිනේ. ඒ මොනක් කියන්නේ? සම්මාදිට්ඨියෙන් කරන දේ ලෝකෝත්තර මාර්ගය වෙන්නේ සම්මාදිට්ඨිය. ඒකට උදව් වෙන ලෞකික මාර්ගය තියෙනවා. පූර්ව ප්‍රතිපදාව කියලා ඔකට කියන්නේ. පූර්ව ප්‍රතිපදාවේ භාවනා කරන්න. හරි. උදාහරණයක් විදිහට මෛත්‍රී භාවනාව බොහොම කරන්නේ. මෛත්‍රිය නිවන් දකින්න බැරි වෙයි. එන්නට ඒකට උදව් වෙයි. බුදු ගුණ භාවනා කරන්න. බුදු ගුණේ නිවන් දකින්න බෑ. වෙයි ඒකට හිත සකස් කරන්න.
ආනාපානසති භාවනා.
ඕන භාවනා. ආනාපානසති භාවනා වුණා. දැන් ඔය හැම භාවනාවෙම තියෙන සම්මා දිට්ඨියාවට පස්සේ ඒ භාවනාවම කරනවා වෙනස් විදිහකට. වෙනස් දැක්මක් එනවා. සම්මා දිට්ඨිය නැතුව කර කාලේ කරපු ඒකයි සම්මා දිට්ඨිය ඇතුව කරන කොටයි ප්‍රතිඵල වෙන්නේ. එකම භාවනාව.
ඒ බව පේන එකයි අනිත්‍ය බව බලන එකයි කියන ප්‍රතිපදාව
දෙකක්. ඔව්. අනිත්‍ය බලන එක ප්‍රතිපදාව නෙවෙයි. ඒක මෙහෙම තේරුම් ගන්න නම් වතුරේ බල්ලෙක් ඉන්න ඔය බල්ල අනිත්‍ය අනිත්‍ය අනිත්‍ය. අනිත්‍ය බලන. ඒකෙන් අවබෝධයක් තියෙයි. නෑ. දැන් අපි ඇහැ අනිත්‍ය අනිත්‍යයි. ඇහැ අනිත්‍යයි, රූපය අනිත්‍යයි, විඤ්ඤාණය අනිත්‍යයි, පස්සය අනිත්‍යයි, වේදනාව අනිත්‍යයි. වැඩක් නැතුව නෙවෙයි. ඕක ආර්ය මාර්ගයේ නෙවෙයි. දැන් ඇහැ අනිත්‍ය බලන හැටි අවබෝධය ආවම බලන හැටි මම පෙන්නුවානේ. පෙරණ තිබීම හටගත්ත ඉතුරු නැතුවම නිරුද්ධ. එහෙම නැතුව අපිට පවතින හැටි අනිත්‍යයක් බලන්න පුළුවන්. මේ හැටි එනවා, ඕක වෙනස් වෙනවා, දිරලා යනවා. ඒක දැන් පේනවා නේද ලෝකෙට අයිති ගාමනාවක් කියලා. හැබැයි ඒක పూర్ව ප්‍රතිපදාව. තද බල කෙලස් තුනී කරන්න උදව්. ඒක ආර්ය මාර්ගය නෙමෙයි. ලෝකෝත්තර සම්මාදිටිය නෑ. ඒක ලෝකෙට අයිතියක් තියනවා කියලා කියනවා. ලෝකෙට අහු වෙලා ඒ තියෙන කෙලස් පොඩ්ඩක් යටපත් කරගන්න අනිත් එක. තේරෙනවද? ඒක අනිත්‍ය භාවනාවම තමයි. ඒක කෙනෙකුට කියන්න පුළුවන් අපිත් අනිත්‍යනේ බලන්න. බුදුහාමුදුරන්ගේ කාලෙත් තීර්ථකයේදී අපිත් අනිත්‍ය වඩන. අපිත් දුක බලන. අපිත් අනාත්මය බලන. ඔබ වහන්සේගේ ශ්‍රාවකයන්ගේ යබේ වෙනසක් නැහැ. යන්නේ තීර්ථකයන්ගෙත් තිබුණ අනිත්‍ය දුක්ඛ අනාත්ම බැරිලා. බුදුදහමේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන එක ඊට වඩා වෙනසක් තියෙනවා. මේ ලෝකෝත්තර සම්මාදිට්ඨියත් එක්ක එන්නේ. ලෝකෙන් එතර වෙන්න බලන අනිත්‍ය.
ඒකට නම් විදර්ශනා භාවනාව අවශ්‍යයි.
විදර්ශනය කියන්නේ ඔක තමයි. දැන් අර තීර්ථකයක් කිව්වා අපිත් වඩන්නේ විදර්ශනාව. අපිත් බලනවා අනිත්‍ය, අපිත් බලනවා දුක, අපිත් බලනවා
අනාත්ම.
ඒ විදර්ශනේ කිව්වට කෙනෙකුට කියන්න පුළුවන්. කිව්වට ඒ ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. නේද? ඒගොල්ලන්ට සෝවාන් වෙන්න බෑ. ඒ අපේ බුද්ධාගමේ අයටත් සෝවාන් වෙන්න බෑ ඔය විදිහට නම් අනිත්‍ය දුක්ඛ අනාත්ම වඩන්න. ලෝකෙට අයිති විදිය ඔය ඔය ටික කොහොම තියෙනවා සත්‍යස් බෝධිකාක්ෂේක ධර්මම තියෙනවා ඔය කියපු දේ කරනවා ආයතනය හට ගන්න හැටි පෙරණ තිබීම හටගත්ත ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා කියන මට්ටමෙන් බලන්න ආය වෙන වෙන මේ හෙව්වේ නැතුවට හොයන්න පුළුවන් දැන් වෙලාව නැහැ ඔය කියන්න සත්‍යස් බෝධිපාක්ෂික ධර්මම ඔතන තියෙනවා. හරි. අපි මෙතනින් අවසන් කරමු. මොකද මට තව හවස පහකට තව තියෙන වැඩසටහන දුරට. මේ යම් වලට පැති කරන්න ඉතින් එකට යන්නත් ඕන. මේ මම කරන්නේ මේ බොහොම අසනීප තත්වයක ඉඳගෙන ඒවා ඒ ධර්මයේ පැත්තෙන් බලනකොට එහෙම වෙනසක් නැහැ. එහෙනම් මේ කියපු ටික හොඳටම ඇති ධර්මයක් දකින්න කෙනෙක් ඔක නුවණින් විමසන ආයයි විමසන. ඔක එක සැරයක් ඇහුවට තේරුම් යනවා නෙවෙයි. ආයෙ ආයෙ සාකච්ඡා කරනවා. කොච්චර තේරුම් ගත්තත් අඩුපාඩු තියෙනවා. ආයෙ ආයෙ මෙහෙ කරන්න ආයෙ කියවන්න ඕවා. ඔය CD DVD එහෙම දීලා තියෙන්නේ ඕවා අහන්න. ඒවා නුවණින් මෙනෙහි කරන්න මෙනෙහි කරන්න ටික ටික අවබෝධය වැඩි වෙයි. සම්මා දිට්ඨිය ඇති කරගන්න පුළුවන්. එහෙම පුළුවන් වුණ දවසට ඉතින් ඇවිල්ලා අහන්න ඕනේ නැහැ මේක හරිද මේක හරිද මෙහෙමද මෙහෙමද. තමන්ම තමයි තීරණය කරන්නේ මේක හරිද මේක වැරදිද. අන්න ඒ මට්ටමක නුවණ ඇති කරගන්න. ඒකට උදව් වෙන්න තමයි අපි මේ සාකච්ඡා කියන්නේ. මේ කාලය තුල තමන්ට සතුට වෙන්න පුළුවන් බොහොම කුසල් සම්භාරයක් රැස් කරගත්තා. සීල සමාධි ප්‍රඥා වැඩෙන ප්‍රතිපත්ති පූජා වේදුනා. මහානිසංස කුසල් සම්භාරයක් රැස් කරගත්තා කියන සතුට වෙන්න පුළුවන්. පින් රැස් කරගත් විලාවකට පුළුවන් පින් අනුමෝදන් කරන්න. පින් කැමැති දේවීතාවන් මහන්සියලා ඉන්නවා නම් මේ පින් අනුමෝදන් වෙත්වා. සතුටටපත් වෙත්වා. දිවිසිරු වැඩි දියුණු කරගනිත්වා. උතුම් ධර්මාවබෝධයේ පිණිසම මේ පින් හේතු වාසනා වේවා. ඒ සතුටටපත් වෙන දෙවිවරු සම්මාසෙලා හොවත් අපේ පවුලවල සමත් ආරක්ෂා කරන සේක්වා යම් සිදුකක් කරදරයක් බාධකයන් නරකක් වෙන්න තියෙන නැයි සැමලෙන් අප සයවම ආරක්ෂා කරන සේක්වා විශේෂයෙන් මේ දැන්ට රෝගාතුරව ඉන්නේ අපේ පිටිකරුණ රතන සාමණේර මහන්සේ මාණ්‍යලම ඒ සයවම නිරෝගී සුවය ලබන්න දිව්‍ය ආශිර්වාද ලැබා දෙන සේක්වා කියලා අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාශත්තාච භුම්මත්තා දේවානාග මහේතිකා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරන්තරක්ඛන්තු ලෝක සාසනං ආකාශත්තාය භූමත්තා දේවා නාග මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරං රක්ඛන්තු දේශනං ආකාශත්තාය භූමත්තා දේවා නාග මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරං රක්ඛන්තු මං කරන්ති මරදී කෙනෙක් තින් බලාපොරොත්තු ඉන්නා නම් මේකෙන් අනුමෝදන් වෙනවා සතුටට සම්පෙත්තා යන දුක්ඛය ප්‍රබල වූ ධර්ම අවබෝධයේ නිසම මේකින් හේතු වාසනා වේවා. එතින් අනුමෝදන් කිරීම ඇත්තටම අර ධර්මය අවබෝධ කරන්න බැරි මට්ටමක ඉන්න අයට ඊට වඩා මනස දියුණු මට්ටමක උපදින්න කියන්නේ. හරි ඒකට තමයි අපිටින් අනුමෝදන් කරන්නේ. ඉදම්මේ ඥාතීනම් හෝතු සුඛිතා හොතු ඥාතේයෝ. ඉදම්මේ ඥාතීනම් හෝතු සුඛිතා හොතු ඥාතේයෝ. ඉදම්මේ ඥාතීනම් හෝතු සුඛිතා හොතු ඥාතේයෝ. යෝගයෙන් තින් රස කරගත් වෙලාවක කරන ප්‍රාර්ථනා හරියනවා. අපේ හොඳම ප්‍රාර්ථනාව වෙන්න ඕන යම් කිසි දවසක නිවන් අවබෝධ වෙනකම් යාව නිවානපත්තිය අපව මේ ධර්ම මාර්ගයෙන් ඉවතට අදින බාලයන් ඇසුරු කරන්න ලැබෙන්නේ එපා. මම මේ බාල සමාගම ඒ වගේම ධර්මයේ පැහැදිලි කරලා දෙන කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන්න ලැබෙන්න මේ තින් හේතු වාසනාවයි. සතන් සමාගමෝ ඉමිනා පුඤ්ඤ පම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. ඉමිනා පුඤ්ඤ පම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. ඉමිනා පුඤ්ඤ පම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. අපි මේ අවිද්‍යාව නිසා විද්‍යාව ප්‍රදන්නානේ කරන සංඛාර සබ්බේ සංඛාර සියලු සංඛාර ඒවයි ස්වභාවය තමයි අනිත්‍ය වෙනස් වෙන අපව දුකටපත් කරන දුක්ඛාදී මේ සියලු සංඛාර අනිත්‍යයි දුකයි. ඒ වගේම මේ හිතේ තියෙන ධර්මතා තමයි ඔය විදිහට පෙන්වන්නේ සබ්බේ ධම්මා මනසට අරමුණ වෙන ධම්මා නැවෙන හිත හදාගෙන අරමුණ කරන්නේ. ඒවයි කිසිම ආත්ම ස්වභාවයක් නැහැ. අභ්‍යන්තර බාහිර කියලා වෙන් කරන්න පුළුවන් කමක් නැහැ. සබ්බේ ධම්මා අනාත්තාපිව ඇත්ත ඇති හැටියට තේරුම් යන්නේ යදා අඥාය පස්සති. එතකොට ඒ නිසා හදපු දුකේ කලතිවි නාතරේ නාපෙන් බින්දති දුක්ති. මොක තමයි නිවනට මාර්ගයේ සමුතු විසුද්ධිය. සබ්බේ සංඛාරා අනිච්චා තේ යදා අඥාය පස්සති. අතනි බින්දති දුක්ඛේ සමුතු විසුද්ධිය. සබ්බේ සංඛාරා දුක්ඛා තේ යදා අඥාය පස්සති. අතනි බින්දති දුක්ඛේ සබ්බේ ධම්මා අනාත්තාති යදා පඤ්ඤාය පස්සති අතනි බින්දති දුක්ඛේ සමුදෝ විසුද්ධිය. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා මුච්ඡතු. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා මුච්ඡතු. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා මුච්ඡතු. සාදු සාදු සාදු. Thank you.